ಸರ್, ಕಾರ್ಣ್ಯ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸ ಅದ ದಾಸ ವಿಸಿತಕ್ಕೆ ಜೋನಿ ವಿಸಿ ಹಾಯವೆನಿ ಈರಿದ ದಾಸೇ ಅಪಿ ಮೇ ಹಮದ ನಾಮ ಸಂಬಂಧ ವೆಲಾ ಇನ್ನಿ ಅನು ಹತ್ತರವೆನಿ ಆಧುನಿಕ ಪಿರಿಸ ಸಂದಹ ಸತಿ ಮತ್ ಪವಹಂದುನ ದಿನಿ ವೆಡ ಸಟಹನ ಸಂದಹಾಯಿ ವೆಡ ಸಟಹನಟ ನಿಸ್ಸನ್ನ ಮನೆಯ ಪಾರ್ಶ್ವವಿನ ಸಂಬಂಧ ವೆನ ನಮಕ ಅನ್ನ ಅವಸರಾಯಿ ಗೌರವನೀಯ ಹೋಮಗಮ ದಾಮಕ್ಸಲ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸೆ ಅತಲು ಸೇಲುಮ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸೆ ಲಾರ್ ಸೋ ಮಹಾ ಮಿಕ್ಸಲ ಹರಹ ಸಂಬಂಧ ಸೇಲುಮ ಸಂಕರಾತ್ಮ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸರ ಸಹ ಮ್ಯಾನ್ಯರು ಮಂ ಪಾದ ನಮಸ್ಕಾರ ಇತ್ತು ಮೇ ಧಾರ ಸಭಾವಟ್ ಪಿಲಿಕನ್ನು ಇವಾಗೇಮ ಸೋ ಮಹಾ ಮಿಕ್ಸಲ್ ಆರ್ ಹರಹ ವ್ಯಾಡ ಸಟಾಂಡ್ ಸಂಬಂಧವಿನ ಹೆಮದೆ ನಾಮತ್ ನಮ್ಮ ಗೌರವೇ ಮೇ ವ್ಯಾಡ ಸಟಾಂಡ್ ಪಿಲಿಕನ್ನು ವ್ಯಾಡ ಸಟಹನೆ ಮುಲಿಮ ತಿಯೇನೆ ಅಪಿಟ ಗೌರವ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸೆ ಅಪಿ ವೆನ್ವೇಂ ಅಪಿಟ ಅನುಕಂಪಾವೇ ಸಿದ್ಧುಕನು ಲಭನ ಧರ್ಮ ದೇಶನಾವಟ ಸಂಬಂಧಿಯು ಇಟ ಪಾಸ್ಸೆ ಅಪಿ ಅಪಿಟ ಲಭಿಲ ತಿನ ಲಿಖಿತ ವಾರ್ತಾ ಇದಿರ ಪತ್ಕಲ್ಲ ಇಟ ಕಡ ಲಭಿನ ವಿಧಿಹಟ ವಾಚಿಕ ವಾರ್ತಾ ಸಂಧ ಅವಸ್ಥಾವ ಲಭಾದೆನವ ಅದ ವೆಡಸಟಹಣೆ ಮೂಲಿಕ ಪಿಯವರ ವಿಧಿಹಟ ಅಪಿಟ ಅನುಕಂಪಾವೇ ಅನುಶಾಸನಾವ ಪವತ್ತನ ವಿಧಿಯಟ ಮಂ ಪಾದ ನಮಸ್ಕಾರ ಎನ್ನುತ್ತುವ ಗೌರವ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸೇಟ ಗೌರವನಿತು ಆರಾಧನಾ ಸಿಟಿನ ಸಾಧು ಸಾಧು ಸಾಧು
ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರ್ಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ಯಸ್ಮಿನ್ ಮನೋ ನಿವೀಸತಿ ಚಿತ್ತಂ ಚಾಪಿ ಪಸೀದತಿ ಅದಿಟ್ಟ ಬುಬ್ಬಕೇ ಪೋಸೋ ಕಾಮಂ ತಸ್ಮಿಂಪಿ ವಿಸಕೇ ಪುಬೇವ ಸನ್ನಿವಾನೇ ನಿವಾಸೇನ ಪಚುಪನ್ನೇನ ಹಿತೇನ ವಾ ಏವಂತಂ ಜಾಯತೆ ಪೇಮಂ ಉಪ್ಪಲಂ ವಯತೋ ದಕೇತಿ.
ಸಾಧು ಸಾಧು ಸಾಧು.
ಪಿನತ್ ಸ್ವಾಮಿನ್ ವಹಂಸ ಮೆಹನಿನ್ ವಹಂಸ ಮೇ ಅವಸ್ಥಾವಟ ಸಂಬಂಧ ಎಲ್ಲ ಇನ್ನು ಪಿನ್ನತುನಿ ಅಪೀಟ ಅದತ್ ಯಂ ಕಿಸಿ ವೆಲಾವಕ್ ಲಭಿಲತಿಯನ ಪೊಡಿ ಕಥಾಬಹಕಟ ಇತಿಂ ಈ ಕಥಾಬಹೆಂ ಅಪಿ ಅದತ್ ವರೆ ಸಟಹನ ಪಟಂಗಮು ಇತಿಂ ಮೇ ಕಥಾಬಹಟ ಅದ ಇದ್ರಿಪತ್ತೆಲಾತಿ ಎನ್ನೆ ಅಪಿ ಅಪೇ ಜೀವಿತ ವಲ್ಟ ಯಂ ಕಿಸಿ ವಿದ್ಯಕ ಲಂಕರಗನ್ನ ಪುಳುವಂ ಯಂ ಕಿಸಿ ಪಮನಗಟ ಅದಾಲವೆನ ಧರ್ಮತಾವಯಕ್ ಪಿಲಿಬಂದ ಮೇ ಧರ್ಮತಾವಯ ಅಪಿ ವಿಟೆಂ ವಿಟ ಸಮಹಾರ ವಿಟ ಅಪೇ ಜೀವಿತವಲ ಅದ್ಯಾಕಲಾತಿ ಅಪೇ ಜೀವಿತವಲ ಇವಾಗೆ ದೇವಾಲ್ ಮತ್ತು ಎಲ್ಲಾಯ್ತಿ ಇತಿಂಗ್ ಎನ್ನೇ ವಾಗೆ ಮತುವೇನ ಧರ್ಮತಾವ್ಯಾಕ್ ಪಿಲಿಬಂದ ಯಾಮ್ ಕಿಸಿ ವಿದ್ಯಕ ಹೇತು ಕಾರಣ ಇದ್ರಿಪತ್ ಕಿರಿ ಮಕ್ವಾಗೆ ಬುದ್ರಜನನ್ನು ಹಂಸೆ ಸಿದ್ಧ ಕನ್ನು ಇತಿ ಹೇಮ ದೇವಾಲ್ ಕಿಯವೇನವತ್ ಎತ್ತರ ಮಾಡುಯಿ ಏಕಟ ಹೇತುವತ್ ಇದ್ರಿಯೇದಿ ಅಪಿ ಪೊಡ್ಡಕ್ ಮತಕ್ಕರ ಗನ್ನ ಬಲಮು ಮೇ ವಾಗೆ ದೇವಾಲ್ ನೋಕಿಯನ್ನ ಹೇತು ಮುಖದ್ದ ಮೇ ವಾಗೆ ದೇವಾಲ್ ನೋಕಿಯಾ ವೆನ ವಿಧಿಯಾಗ ಕಥಾವಾಕ್ ಕಿಯನ್ನ ಹೇತು ಮುಖದ್ದ ಕಿಯನೆ ಗತ್ ಅಪಿ ಪೊಡ್ಡಕ್ ಇದ್ರಿಯಟ ಮತಕ್ಕರ ಗನ್ನ ಬಲಾಪೊರೊತ್ತುವೆ ಇತಿಂ ಮುಖದ್ದ ಮೇ ಕಿಯನ ಕಥಾವ ಕಿಲ ಮುಲಿಂ ಪಹಲಿ ಕರಗಂಕೋ ಇತಿ ಮೆನ ಮೆಹೆಮ ದೇಯಾಕ್ತಮ ಐತಿಯೇ ನೇತನ ಯಂ ಕಿಸಿ ಇತಿಹಾಸ ಕಥಾವತ್ ಏಕ ಗತ್ತೊತ್ ವೆಡಿ ವೆಡಿ ವೆಡಿಯೇಂ ತೇರೆನವ ಮುಖದ್ದ ಮೇ ಇತಿಹಾಸ ಕಥಾವ ಮೇ ಭಾಗ್ಯತುನ್ ವಹಂಸೆ ಸಾಕೇತನುವರ ಅಂಜನವನೇ ಕಿಯನ ಈ ಸ್ಥಾನೇ ಯಂ ಕಿಸಿ ಕಾಲಯಕ್ ವೆಡ ಇನ್ನ ವೇಳಾವಕ ವೆಚ್ಚ ಸಿದುವೀಮಕ್ ಇತಿ ಮೇ ಆಹಾರಿ ಮಾಮುತು ಸಿದುವೀಮಕ್ ಮುಖದ್ದ ಮೇನು ಉದಯವಾರುವಕ ಬುದ್ರಜನನ್ ವಹಂಸೆ ಏ ಭಿಕ್ಷು ಸಂಘ್ಯಾ ವಹಂಸೆಲಾ ಪಿರಿಸಕುತ್ ಸಮಗ ಮೇ ಸಾಕೇತ ನೂರಟ ಪಿಂಡಪಾತೆ ವಡಿನೋ ಇತಿ ಮೆಹೆಮೆ ಅನಕೊಟ ಒನ್ನ ನಗರೆಟ ದ್ಯಾಂಗ್ ಅತುಲ್ಲೇಗನ ಮೆಹೆಮೆ ಅನಕೊಟ ಟಿಕ ಟಿಕ ನಗರೆಂ ಪಿಟಟೇನವ ಯಂ ಕಿಸಿ ವಿದ್ಯಕ ವಯಸಕ ಬಾಮುನಿಕ್ ಎತೋಟ ಮೇ ಬಾಮುನಾ ಮೇ ವಿದ್ಯಟ ಇದ್ರಿಯಟ ಅವಿಲ್ಲ ಮೇ ಭಾಗ್ಯತು ನಹಂಸೆ ದೆಕಪು ಗಮಂ ಮುಖದಗರನ್ನೇ ಇಸರಹ ವೆಂದ ವ್ಯಾಟೆನೋ ವೆಂದ ವ್ಯಾಟಿಲ್ಲ ಮೇ ದೆಪತುಲ್ ಅಲ್ಲಾಗೆನ ಹಾಡನೋ ಮುಖದ ಕಿಯನ್ನೇ ಹಣ ಮೆನ್ನ ಮೆಹೆ ಮೇ ಕಾಕ್ ಮೇ ಐ ಪುತೆ ಮೇ ಮೇ ಮೆಚ್ಚರ ದವಸಕ್ಕೆ ಆವೇನತ್ತೆ ಮೆಚ್ಚರ ದವಸಕ್ಕೆ ಹೋಯ್ ತಿಂದಿಯೇ ಮೇ ವಿದ್ಯಟ ಮೇ ದೆಮಾಪಿಯ ಅಮತಕ ಕಲ್ಲ ಮೇ ವಿದ್ಯಟ ಇನ್ನೇಕ ಸುದು ಸುದ මේ විදිහට කටයුතු කරන එක සුදුසුද කියලා ඔන්න ඔය විදිහට යම් කිසි කතාවක් කියාගෙන යනවා. දැන් මේ පුතාට තමයි ආමන්ත්‍රණය. පුතේ මෙච්චර දවසක් ආවේ නැත්තේ, මෙහෙම මේ අපිව අමතක කළ දාන එක සුදුසුද, වයසට ගියාම දෙමව්පියොන්ට බලන්න එපැයි කියලා ඉතින් භාග්‍යවතුන් වහන්සේත් මුකුත් ප්‍රකාශයක් නැතුව නිහඬව ඉන්නවා. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ ඊට පස්සේ කියනවා, හරි ඉතින් දැන් මම නම් මේ දැකගත්තා, මම නම් යන්තම් මුණවත් බලාගත්තා, ඒ වුණාට අම්මා දැක්කේ නෑනේ, යන් අම්මාත් බලන්න යන් කියලා. ඔන්න ඊට පස්සේ අර ගමන නවත්තලා කොහොම හරි අන්න තමුන්ගේ ගේ දිහාවට එක්කගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬවම ඒ ගමනෙත් යෙදුනා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදරේ යම් කිසි ආසනයක් පනවල ඒ ආසනේ වාඩි වෙලා ඉන්නකොට ඔන්න දැන් ගේ ඇතුළේ ඉඳලා අර මහලු කාන්තාව ඇවිල්ලා ආපහු ඒ තැනත් ඉත වැඳ වැටිලා, අයියෝ පුතේ මොකද මේ මෙච්චර දවසක් මෙහෙම මේ අපි අමතක කළ දාලා, මේ අපි වයසක දෙමව්පියෝ අපිට මෙහෙම කරන එක හොඳයිද කියලා. ඔන්න ඉතින් ආපහු අර විදිහේම යම් කිසි සිදුවීමක් වෙනවා. ඊට පස්සේ මදිවට අන්න මේ දෙපළ තමුන්ගේ දූ දරුවන්ටත් කතා කරනවා, එන්න එන්න මේ ලොකු අය ඇවිල්ලා ඉන්නවා වඳින්න, ලොකු අය ඇවිල්ලා ඉන්නවා කාලෙකට පස්සේ මේ ඇවිල්ලා කතා බහ කරලා යන්න කියලා. ඔන්න තම තමුන්ගේ දූ පුතුන්ටත් කතා කරලා හඳුන්නලා අන්න ඒ විදිහේ දෙයක් සිද්ධ කරනවා. ඊට පස්සේ මෙහෙම කියලා ඊට පස්සේ කියනවා, මේ හැමදාම මේ අපේ ගෙදරට පිණ්ඩපාතේ වැඩින් හැමදාම අපිත් එක්ක මේ විදිහට මේ හමු වෙන්න එන්න කියලා යම් කිසි විදියක ආරාධනාවක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මේ බුදුවරු හැමදාම එහෙම එක ගෙදරකට පිණ්ඩපාතේ වැඩින්න ඒ වගේ බාරගන්නේ නැහැ, එහෙම පොරොන්දු වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් දානෙට එන කට්ටියව දානේ තියෙන දවස්වලට අපේ ගෙදෙට යොමු කරන්න, දැනුවත් කරන්න කියලා ඔන්න විදිහ ඉල්ලීමක් කරා. ඒකනම් කරන්නම් කියලා. ඊට පස්සේ මොකද සඳහන් වෙන්නේ මෙතන, මේ දානේ ආරාධනා එන වෙලාවේදී අන්න අර ගොල්ලන්ටත් පොඩ්ඩක් ගිහිල්ලා කියන්න කියලා මේ ගෙදෙට යවනවා. එතකොට ඔන්න පණිවිඩයක් ආවොත් මේ බමුණා යම් කිසි විදියක අඩුපාඩු ටික හදාගෙන ඒ දානේ ස්ථානෙට යනවා කියලා සඳහන් වෙනවා. ඊළාට එහෙම නැත්තම් ඒ නැති හැම දවසකම බුදුරජාණන් වහන්සේ අර ගෙදරටම පිණ්ඩපාතේ වැඩියා කියලා තමයි සඳහන් තියෙන්නේ. ඉතින් මේ විදිහට මාස කීපයක් ගත වුණාලු. මේ දෙදෙනත් යම් කිසි විදියක බණ භාවනා කටයුතු වලටත් යොමු වෙලා මේ දාන දෙන ගමනු සලකන ගමනුත් ඒ අවශ්‍ය දේවල් කරන ගමනුත් යම් කිසි විදියක මේ ධර්මයත් සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් සඳහන් වෙලා ඉතින් ඕමම කල්කීවිගෙන යනකොට අන්තිමේදී මේ මහලු යුවල අන්න මරණයට පත් වුණාම මේ අපි හිතමු කොයි අවමංගල්‍ය කටයුත්තක් තියෙනවනේ මොකක් හරි, ඒක වෙදින අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් එතෙන්ට වැඩලා අර පිරිස මැද්දේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් අර ගමේ මිනිස්සු එහෙම ඇවිල්ලා කියනවලු, මේ භාග්‍යවතුන් වහන්ස මේ එහෙම ඉතින් කනගාටු වෙන්න එපා, දෙමව්පිය නැති වුණා කියලා දුක් වෙන්න එපා කියලා මේ බුදුරජාණන් වහන්සේව ආශ්‍රැසුවා කියලත් සඳහන් වෙනවා. මේ දෙමව්පිය නැති ශෝකේ දරා ගන්න ඒ ආශ්‍රැසුවා කියලත් සඳහන් වෙනවා. ඉතින් ඔන්නඔහම අමුතු විදිහේ සිදුවීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සිදුවීම පිළිබඳ පස්සේ වෙලාවක හරි වෙන්ට අන්න මේ ස්වාමීන් වහන්සේලා අතර පොඩි කතාබහක් මතුවෙලා එනවා. මේ බමුණාට දන්නේ නැද්ද මේ භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයා කියලා, මේ දන්නේ නැතුව වගේ මේ විදිහට කටයුතු කරන්නේ මොකද කියලා යම් කිසි දියක කතාබහක් මේ භික්ෂුන් වහන්සේලා අතර හැදිලා එනවා. ඉතින් එහෙම වෙලාවක අන්න භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානෙට වැඩලා මොකද්ද මහණෙනි කතා කරන්න කිව්වහම කියනවා, නෑ අපි මේ දවස්වල වෙච්ච මේ සිදුවීම ගැන කතා කරන්නේ ස්වාමීනි, ඔබ වහන්සේ මෙච්චර මේ සුද්ධෝන්ද රජතුමාගේ මහා මායා දේවිගේ පුත්‍රයා කියලා දන්නේ නැද්ද මේ මිනිස්සු, ඇයි මේ විදියට මේ ලොකු පුතා කියලා ආමන්ත්‍රණයක් කරන්නේ, මේ විදියට කටයුතු කරන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා, නෑ මහණෙනි, ඒගොල්ලෝ තමන්ගේ පුත්‍රයාටම තමයි පුතා කිව්වේ. ඒක වැරදිලා නෑ. ඒක හරි, ඒ සිදුවීම. තමන්ගේ පුත්‍රයාටම තමයි ඒ විදිහට ආමන්ත්‍රණය කරේ. ඒගොල්ලොන්ට එහෙම වැරදීමක් වෙලා නෑ වගේ අදහසක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම ප්‍රකාශ කළා තමයි ඔන්නේ යම්කිසි ඉතිහාස කතාවක් කියන්නේ මෙතෙන්ට. මොකද කියනවා, මේ බමුණා එක දිගට ආත්ම 500ක් මගේ පියා වෙලා ඉඳලා තියෙනවා. ඊළඟට තව ආත්ම 500ක් මගේ බාප්පා වෙලා ඉඳලා තියෙනවා. තව එක දිගට ආත්ම 500ක් මගේ මහප්පා වෙලා ඉඳලා තියෙනවා. මේ බැමිණිය 500ක් එක දිගට මව, 500ක් එක දිගට පුංචි අම්මා, 500ක් එක දිගට ලොකු අම්මා. ඉතින් එන්නේ පුත්‍රස් ස්නේහය තියනවාද? ඒකෙන් තමයි ඔය කතා කරන්නේ. ඒ බැඳීමක් තියනවාද? ඒකෙන් තමයි ඔය කතා කරන්නේ. අනේ ඒගොල්ලොන් පුතා කිව්වේ පුතාටම තමයි. අයි ඒකේ වැරදීමක් නැහැ කියලා යම්කිසි විදිහක අන්න අර අතීත කතා බහකුත් ගෙන හැර දක්වනවා. ඉතින් මෙන්න මේ සිදුවීම යම්කිසි විදිහක ඔය තියන ඔය ත්‍රිපිටකයේ ඔය ධම්මපදයේ එහෙම ඔය කතාව තියෙනවා. ඉතින් තියුණාට මොකද මේකේ තව කොටසක් අන්න ජාතක පාලියෙත් සඳහන් වෙනවා. අන්න ජාතක පාලියෙටම යන්න ඕනේ. ඉතින් මේ වගේ හොයාගෙන මේ වගේ ඒ හොයාගන්න හරි අමාරුයි නැත්තම්. මෙන්න මේ සිදුවීම පිළිබඳ පොඩි ගාථා කිහිපයක් තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට එතන අන්න අර භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමක් වගේ මෙන්න මෙතන යම් කිසි විමසීමක් කරනවා. මොකද්ද කරන විමසීම? භාග්‍යවතුන් වහන්ස මේ ලෝකයේ සමහර පුද්ගලෙක් පිළිබඳ විශේෂ ඇල්මක් ප්‍රේමයක් ඇතිවේද? එයට හේතු කුමක්ද? අන්න අතීත කතාව ඇහුවා වගේ විමසීමක් තමයි මේ සිද්ධ කරන්නේ. අන්න ඒකට දීපු උත්තරයක් විදිහට අන්න ගාථා දෙකක් සඳහන් වෙනවා. ඒ දෙක තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. යස්මින් මනෝ නිවිසති චිත්තං චාපි පසීදති අදිට්ඨ පුබ්බකේ පෝසෝ කාමං තස්මින් පිවිස්සකේ. යමෙක් කෙරෙහි සිත පිහිටාද දුටු පමණින් පහදීද? මේ කෙනෙක් දැකපු ගමන් යම් කිසි විදියක හිත් බඳිනවා. ඊට පස්සේ දුටු පමණින් පහදිනවා. ඉතසේ කියනවා නොදි අදිට්ඨ පුබ්බකේ පෝසෝ, නොදි නොදුටු විරු ඒ පුද්ගලයා පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීම වරද නැත. අනේකට එහෙම කියලා මෙහෙම කරන්න මෙහෙම ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වුණ කෙනෙක් ගැන මේ විදිහේ විශ්වාසයක් ඇති කරගත්තටත් වරදක් නැහැ කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ කියනවා ඒකට ධර්මතාවයක් විදිහට හේතු කාරණාව පෙන්නලා දෙනවා. පුබ්බේව සන්නිවාසේත නිවාසේන පච්චුප්පන්නං හිතේනවා එවං තං ජායතේ පේමං උප්පලංව යතෝදකේ කියලා. ඔන්න කලින් එකට වාසය කිරීමක් නිසා හෝ පසුව ඇතිවන ඇල්මක් නිසා හෝ අන්න හරියට ජලයේ මානෙල් මලක් පීදෙනවා වගේ අන්න පේමය ඇල්ම ඇති වෙනවා. ඔහොම කියලා අන්න උත්තරයක් දෙනවා. එතන මෙන්න මේ කියන කතාව අපි පොඩ්ඩක් ඉදිරියෙන් තියාගෙන තව තව පොඩ්ඩක් ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොකද්ද මේ කියන්නේ? අපි අපේ ජීවිතවලත් සමහර විට අත්දැකලා ඇති මේ වගේ දේවල්. අන්න මොකද වෙන්නේ? කෙනෙක් දැක්ක ගමන් ප්‍රසන්න ස්වභාවයක්, දැක්ක ගමන් අප්‍රසන්න ස්වභාවයක්, දැක්ක ගමන් ප්‍රේමයක්, දැක්ක ගමන් ක්‍රෝධයක් වගේ දෙයක් මතුවලා එන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් අපි කියනවා යම්කිසි විදියක අන්න අර ගට් ෆීලිං එකක් කියලා. ඒක නිකන් දැනෙනවා. ඒක නිකන් හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. දැක්ක ගමන් මොකද්ද අමුතු වයිබ්‍රේෂන් එකක් දැනෙනවා. එතකොට ඒ වගේ දේවල් පිටිපස්සේ හේතු කාරණා නැතුවම නොවේ කියන එක තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් අර විදියට අන්න අර කොහෙවත් යන බමුණෙක් ඇවිල්ලා පුතේ පුතේ කියලා කතා කරලා අන්න ගෙදරටත් එක්කන් ගිහිල්ලා ඒ මාවත් අඳුනලා දීලා තමන්ගේ දූ දරුවොත් අඳුනලා දීලා මෙන්න ලොකු පුතා ඇවිල්ලා තියෙනවා, අයියා ඇවිල්ලා තියෙනවා වඳින්න කියලා. ඉතින් ඕම එකක් තමයි. ඊට පස්සේ මේ මදිවට අන්න හැමදාම අපේ ගෙදරට වඩින්න, නැති දවස් වලට හරි වඩින්න, තියෙන දවස් වලටත් අපි ඇවිල්ලා අඩුපාඩු ටික සකසලා දෙන්නම් කියලා. ඉතින් ඔහොම ඒ මදිවට අන්න ඒ මරණය වෙලාවේදී ගමේ මිනිස්සුත් ඇවිල්ලා අන්න කියනවා භාග්‍යවතුන් වහන්සේ දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා, මේ වගේ දෙමව්පියෝ නැති වෙච්ච වෙලාවක මේ විදියට ඔබ වහන්සේ ශක්තිමත්ව ඉන්න කියලා වගේ අර අමුතු සිදුවීම් ජාලයක්. එතකොට අන්න ඒ වගේ දේවලුත් වෙලා තියෙනවා. ඒ වගේ දේවලුත් වෙලා තියෙනවා. අනිතක බුදුරජාණන් වහන්සේ ධර්මතාවයට ඉඩ දීලා තියෙනවා. මොකද්ද මේ වෙන්නේ කියන දේ පිළිබඳ අදහසකින් කටයුතු කරලා තියෙනවා. එතකොට හරිනම් නිකන් අර පල්ල පළවෙනිම හමුවේ මිදි කියනවනේ, නිකන් අර රජ උස්නේට වගේවත් නෑ නෑ මේ ඔයා කවුද එහෙම කියන්න, අන්න ඉන්නවා මගේ පියා අරහේ, අන්න ඉන්නවා මගේ මව, ඒගොල්ලෝ තමයි මගේ ජාතකේ කියලා කියන්න පුළුවන්. බැරිකමක් නෑ රාජ උස්නේට කොහොමත් කියන්න පුළුවන්. නමුත් එහෙම තියෙද්දි අන්න නිශ්ශබ්දව ඉන්නවා. වටපිටාවේ ඉන්න හාමුදුරුවරු තමයි ඉතින් කාලා ඉන්න බැරි. ඒගොල්ලෝ තමයි ප්‍රශ්නේ නගන්නේ. ඒගොල්ලන්ට තමයි ඉවස ගන්න බැරි. අටේ පිටේ ඉන්න ගෝලයොන්ගෙන් තමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව අර කඩු අරගෙන ඉන්නේ මිරිලව තමයි. ඌ ගාන්නේ ආයේ නිකන් පුදුම මේ සද්ධාවකින් පුදුම ආරක්ෂාවකින් ගහන්නේ, මැස්සෙක්වත් වහන්න දෙන්නේ නැහැ කියලා ගහනවා. ගැව ගා මොකද වෙන්නේ? ඉතින් අර මැස්ස නම් ඉලිලා යයි, නාසෙයි එක තමයි කපලා යන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේගෙන් බේරුණත් අර වටපිටාවේ ඉන්න කට්ටියකින් බේරෙන්න අමාරුයි. බෑ බෑ එහෙම ආමන්ත්‍රණය කරන්න බෑ, එහෙම වෙන්න බෑ කියලා ඔන්නෝම එකක් තියෙනවා. ඒකත් ප්‍රේමයම තමයි. ඔය උපස්ථානේ කියන එකත් ප්‍රේමයම තමයි. ඒකෙත් තියෙනවා ඔය ගතියම. භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනවා. භාග්‍යවතුන් වහන්සේව ආරක්ෂා කරනවා. ඉතින් හොඳ දේවල්. නමුත් අර කඩුවේ කේස් එක තියෙනවා. කඩුවේ කේස් එක තියෙනවා. වදින්නේ කෙලින්ම අන්න මැස්සට නෙමෙයි, අන්න මුණ අයිතිකාරයට තමයි වදින්නේ. ඉතින් කොහොම හරි ඉතින් ඔහොම සිදුවීමක් වෙලා තියෙනවා. ඉතට අර බමුණා හරියට නිකන් අර වශී නිද්‍රාවකට පත් වුණා වගේ මේ භාග්‍යවතුන් වහන්සේ දැකපු ගමන් අන්න තමුන්ගේ පුතා ආයාට ඒකේ වෙන මුකුත් නැහැ. ඒ ආවේශයක් වගේ ගිහිල්ලා අර විදිහට ප්‍රකාශ කරනවා. ඒකේ ආයි හොඳ වෙනසක් තේරෙන්නේ නැහැ යාට. අර වශී නිද්‍රාවේදීත් ওই විදිහට ඒ කටහඬෙන් කතා කරනවා සමහර විට. ඒ විස්තර තොරතුරු කියනවා. ඒ වගේ දේවල්. එන්න එතකොට අර විදිහට දර්ශනෙන්ම යම්කිසි වශී වීමකට පත් වෙනවා. ඒ වශී වීම තුලින් අන්න ගිහිල්ලා කියනවා අර කටයුතු කරනවා. ඉතින් කොහොම හරි ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රයෝජනයකට අරගෙන ඒකත් අඩේට අරගෙන අන්න මේ දෙදෙනාට නියම සැනසීමක් දිහාවට ගමන් කරන්න අර පුත්‍රයෙක් විදිහට නියම යුතුකම ඉෂ්ට කරන්න උනන්දුවක් උත්සාහයකුත් හදාගත්තා. ඒ අවස්ථාව ගලපගත්තා. ඒ වටිනාකමත් මෙතනදී මතුවෙලා ඇවිල්ලා තියෙනවා. මේ මලගෙවල් වලටත් ගිහිල්ලා තියෙන නිකාම නෙමෙයි, ඒ වෙනුවට මොකක් හරි වැඩට තමයි ගිහිල්ලා තියෙන්නේ. වාඩි වෙලා ඉඳලා ඔක්කොම කරලා අන්න යම්කිසි එතෙන්දිත් තව සූත්‍ර දේශනාවක් දේශනා කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ත්‍රේතනත් කියනවා මෙන්න මේ මරණය පිළිබඳ කතා බහක, මේ කයේ ආදීනව පිළිබඳ කතා බහක, මේ ජීවිතයේ කෙටි බව පිළිබඳ කතා බහක, ඔන්න ඒ වගේ දෙයක යෙදිලා තියෙනවා. ඒතර ආර ආපු පිරිසටත් යම්කිසි විදිහක පණිවිඩයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට ඔය තැටිය රත් වෙච්ච වෙලාවේ අන්න රොටියක් පුච්ච ගන්න පුළුවන්. ඒ වගේ උපක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මෙතන යොදලා තියෙනවා. අර තමුන්ගේ මව පියා විදිහට ඒ ආපු යවලට අන්න මව පියා විදිහටම කටයුතු කරන්න දීලා ඒ අනුග්‍රහය ඥාතීන්ට නියම අනුග්‍රහයක් කරනවාද, ඒ අනුග්‍රහය කරන්න උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් නෝක තමයි කතන්දරේ. මෙන්න මේ විදිහට අපි නන්නාඳුනන කෙනෙක් එකපාරට දකිනවා. නන්නාඳුනන කෙනෙක් කෙරෙහි අපි එකපාරට ඇදිලා යනවා, පෙම්බඳිනවා. එතකොට ඒ වගේ සිදුවීමක් අනේ යම්කිසි අතීතයක් මත පදනම් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ පැහැහිත පැහැදෙන කෙනෙක් පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීම ගැටලුවක් නෑ. වරදක් නෑ. අර නන්නා දුන්නු පුද්ගලයෙක් තමුන්ගේ හිත ඒ විදිහට දැකපු ගමන් පැහැදෙනවා නම්, ඒ විදිහට පෙන්බඳිනවා නම්, ඒ පිළිබඳ විශ්වාසයක් ඇති කරගත්තට අවුලක් නෑ කියලා කියනවා. මොකද හේතුව අන්න අර පෙර එකට වාසය කිරීම නිසා අර විදිහට යම් කිසි විදිහක අන්න වතුරේ මානෙල් මලක් පිපිලා එනවාද, මඩේ මේ විදිහේ මානෙල් මලක් පිපිලා එනවාද, අන්න ඒ වගේ මේ විදිහ ඇල්මක් බැඳීමක් ඇති වෙන්න පුළුවනි. ඉතින් ඔය කතාව ඔතනින් නවත්තන්න අමාරුයි. ඒකට පොඩි හේතු කාරණාවක් තියෙනවා. මොකද්ද ඒකට හේතු කාරණාව? මෙන්න මේ විදියට පෙම් බැඳීම කොයි විදිය බැඳ පෙමක්ද දන්නේ නැහනේ. එහෙම අවුලකුත් තියෙනවා ඔතන. මොන විදියට ගැහිච්ච කල්ලියක්ද දන්නේ නැහනේ මේක. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අන්න සමහර විට නිකන් ණයකාරයෝ වගේ එවුනුත් ඔහොම එන්න පුළුවන්. මොකද්ද අමුතු ණයක් තියෙනව ගෙවන්න. අනේ ඉතින් එක ගෙවනවා ජීවිතේ ඉතුරු කාලේ. තමුන්ගේ යහපත පැත්තක තියලා වෙන කෙනෙක්ගේ යහපත බලනවා මුළු ජීවිත කාලෙම. අන්න මොකද්ද ණයක් තියලා. ණයක් ගෙවන අවස්ථාවක් වගේ වුණත් මතුවෙලා එන්න පුළුවන්. මේ විදිහට අන්න ඇති වෙන ප්‍රේමය තුලින්. ඉතින් අන්න අර ප්‍රශ්නයක් තියෙනවා, මේ කල්ලිය මොන විදිහේ කල්ලියක්ද දන්නේ නැහැ. මොන විදිහේ කල්ලි ගැහිමක්ද දන්නේ නැති උනේ. දැන් මෙතන මේ බුදුවරයෙක් එක කල්ලි ගැහිමක් හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔක්කොටම ගොඩ යන්න පුළුවන්. ඔක්කොමලට යහපත සලසවන්න බුදුරජාණන් වහන්සේට ඥානය දක්ෂභාවය තියෙනවා. නමුත් එහෙම නැති කෙනෙක් එක කල්ලි ගැහුනොත් අන්න අපි කොහේ ගිහිල්ලා නතර වෙයිද කියලා කියන්න බෑ. මොකද ඔය ඔය ප්‍රේමය ඇල්ම කියන එක හරියට නිකන් අර දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ආයි අර ගහන්නේ බොක්කෙම තමයි, මැස්සටම තමයි ගහන්නේ. නමුත් ඉතින් මැස්සයි ගිලිලා යනවා. මැස්සයි ගිලිලා ගියාම අන්න ඉතින් අර නාය මුණත් එක්ක තරහ වෙලා නාය කපා ගත්තා වගේ තමයි. ඉතින් අර කඩුපාර ඔන්න විදිහේ අනතුරක් මේ ඇල්මක් තුළ ප්‍රේමයක් තුළ තියෙනවා. ඒ විදිහ අනතුරක් තියෙන නිසාමද කොහෙදෝ මේ මේ කතාව හරි අමාරුයි නිකන් හොයාගන්නත්. නිකන් ජාතක පාලියනේ අතීතයට ගෙතෙන්නේ. අන්න ඒකේ විතරයි තියෙන්නේ. එතනින් එහාට මේක ඉදිරිපත් කරන්නේ අන්න අර දෙපැත්ත කැපෙන ආයුධය නිසා. නැත්නම් ඉතින් අර දුට්ටු පමණින් පෙම්බැන්දා කියලා ඉතින් මේ මේ සූත්‍ර දේශනාවක් හරි මාවක් හරි ඉදිරියෙන් තියාගෙන කට්ටිය ඉතින් ඕවා කර කර ඉඳීනේ. ඒක නිසාම නිකන් අර ත්‍රිපිටකේ පේනෙන තැන්වල තියෙන්නේ පේමතෝ ජායති සෝකං, පේමතෝ ජායති භයං, පේමතෝ විප්පමුත්තස්ස නති සෝකෝ කුතෝ භයං. ඔහොම තමයි තියෙන්නේ. අන්න මේ ප්‍රේමය නිසා සෝකේ හටගන්නවා, ප්‍රේමය නිසා බය හටගන්නවා. මේ විදිහට ප්‍රේමයෙන් මිදුණු කෙනෙක්ට අන්න කොහොමද දුකක් නම් ඇති වෙන්නේ, කොහොමද බයක් නම් ඇති වෙන්නේ කියලා අන්න විමසලා සිටිනවා. මෙන්න මේ දෙපැත්ත කැපෙන ආයුධ නිසා. මම දන්නේ මම මෙහෙම ගුවහම ඉතින් සමහරවිට හිත නරක වෙන්නත් පුළුවන්. නමුත් මට නම් ඉතින් ඔය එදා ඉඳලා ඔහොම ඒවා එච්චර වෙන්නේ නැහැ. නිකන් අර දුටු පමණින් පෙම්බැන්දා ගුවට මොකෙද දන්නේ නැහැ මූ කියලා හිතන ගතියක් තියෙනවා නිකන්. එතකොට පොඩ්ඩක් වැඩි අවුල් යනවා. මොකද ඉතින් අර 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 ඉනිෂියල් අර ෆෝස් එක කැඩිලා යනවනේ. එතකොට පොඩ්ඩක් වැඩි අවුල් යනවා නිකන් අර මොකද්ද දන්නේ නැහැ කේස් එක කියලා බැලෙන ගතියක් තියෙනවා. ඉතින් නැතුවාම නෙමෙයි ඔය පොඩි ඉස්කෝලේ යන කාලේ හැම පොඩ්ඩක් නිකන් අර දුටු පමණින් නිකන් මොකද්ද එකක් උනේ එකක් තියුණා. ඒ වුණාට කොහොම හරි ඒක අන්තිමට ගිහිල්ලා කොට උඩ ගිහිල්ලා අන්තිමට හොඳ කෑමකුත් කාලා තමයි නතර වුණේ. ඉතින් එහෙමවත් තියෙනවා. ඉතින් දුටු පමණින් හිටපු ගමන් ඉතින් පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. ඒ වුණාට සාපේක්ෂව ගත්තාම එච්චරම එයාගේ බැඳීමක් එන්නේ නැහැ. ඒක හොඳයි. ඒක ආරක්ෂාවට පිටලා තියෙනවා. මොකද නායකාරයෝ තෝයාගෙන ඉන්න පුළුවන් අර විදිහට. එහෙම නැත්තම් අර විදිහට මොන විදිහේ කල්ලියද දන්නේ නැහනේ. මොන විදිහේ කල්ලියද දන්නේ නැහැ. ඔහොම කල්ලි තියෙනවානේ. අන්න අගාධෙටම යන කල්ලිත් තියෙනවා. එදා ඉඳලා අවුරුදු 500 ආත්ම 500ක් බීලා. ඈ පියා විදියට බීලා, පුංචි බාප්පා විදියට බීලා, ලොකු තාත්තා විදියට බීලා බීලා. එතකොට අන්න දැක්ක ගමන් අමුතු ප්‍රේමයක් අන්න මතුවෙලා ඇවිල්ලා බලනවා මේ ආත්මෙත්. එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක් කළා. මව විදියට ආත්ම 500ක් කළා. පුංචි අම්මා විදියට ආත්ම 500ක් කළා. ලොකු අම්මා විදියට ආත්ම 500ක් කළා. අන්තිමට මේ ආත්මෙත් කළා. අන්න අපායකට යන්නත් පුළුවන්. ඔහොම දේවලුත් තියෙනවා. එහෙම දේවලුත් තියෙනවා. ඒකින්ද මේ විශ්වාසය තියාගත්තට කමකුත් නැහැ. ඒ ප්‍රේමය ඇති වෙනවා කියලා දැනගත්තට කමකුත් නැහැ. හැබැයි පොඩ්ඩක් විමසිලිනු වනුකුත් ඉදිරියෙන් තියාගෙන යන්. මොකද මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ඉතින් දෙපැත්ත කැපෙන ආයුධයට මම මෙහෙම කියන්නම්. අන්න ජපානේ තියෙන යම්කිසි සංකල්පයක් මෙන්න මේ කණාමැදිරිය පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. ෆයර්ෆ්ලයිස් ලා ගැන තමයි කියන්නේ. එතන මේ සතා අන බොහොම කෙටි කාලයක් බොහොම අමුතු රංගනයක්, ලස්සන රංගනයක් ඉදිරිපත් කරන සතෙක්. එතකොට ඒක අන අර දැක්කහම අපිට මේ බොහොම අහිංසක, බොහොම සියුමැලි සතෙක් අන්න පොඩි එහෙම හේවීමකින් විනාශ වෙලා යන්න පුළුවන් ಜಾති එකෙක් තමයි මේක. නමුත් අන්න බොහොම අගනා රංගනයක් අහසේ ඉදිරිපත් කරනවා. රාත්‍රී අහසක අර විදිහට ඇස් අදහා ගන්න බැරි විදිහේ රංගනයක්, අමුතු චිත්‍රයක් මවනවා. එතකොට යම් කිසි විදිහක සිදුවීමකුත් සඳහන් වෙනවා. අන්න මුගලන් ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට මේ සත්තු මේ රෑ අහසේ මවන චිත්‍රයක් දිහා බලාගෙන තමුන් යම් කිසි කරපු ප්‍රකාශයක්, ඒ චිත්‍රය නැත්තං ඒ දර්ශනය යම් කිසි ඉන්දියක විඳපු දෙයක් පිළිබඳ ප්‍රකාශයක් කරනවා. අන්න ඒ වගේ බොහොම අගනා චිත්‍රයක් මවනවා. එතකොට එක පැත්තක් ඔන්න ඔය සතාගේ තියෙන ස්වභාවය. හරිම ලස්සනයි, හරිම ආකර්ෂණීයයි. අන්න ඒ ආකර්ෂණයට අපි හිත් බඳිනවා, ඒකට ඇදිලා යනවා. හරි. අන්න එතකොට එළිය පැත්තක් තියෙනවා ඒ චිත්‍රය තුළ, ඒ සිදුවීම තුළ. එතකොට මෙන්න මේ සෙන් කවියක් විදිහට ඉදිරිපත් කරනවා. මොකද්ද මේ බලන්න මේ කණාමැදිරියෝ බොහොම අගනා චිත්‍රයක් මවනවා, බොහොම අලංකාර චිත්‍රයක් මවනවා. හැබැයි අනිත් පැත්තෙන් ගෙම්බෙක් කට ඇරගෙන බලාගෙන ඉන්නවා මේ සතාව ගිලගන්න. අනාර චිත්‍රයටම තව පොඩි දෙයක් එකතු කරනවා. එළිය අඳුර අතර දෙපැත්ත ඉදිරිපත් කරනවා. එළිය අඳුර අතර දෙපැත්ත ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කළා අන්න කියනවා මෙන්න මේ විදිහේ දෙපැත්තක් තියෙනවා. මේ ජීවිතයේ ඔන්න වගේ දෙපැත්තක හැම වෙලේම අමුතු බැලන්ස් එකක තමයි තියෙන්නේ. කොයි වෙලාවෙ කොයි පැත්තට හැරෙයිද කියලා කියන්න බෑ. අන්න සුන්දරත්වයක් හිත බඳින මත් කරන සුන්දරත්වයක් එක පැත්තකින් විදහා දැක්වෙද්දී අනිත් පැත්තෙන් අඳුරක් ගිලගන්න බලාගෙන ඉන්නවා ඒ සුන්දරත්වය. විදියේ සමබරතාවයක තමයි අපේ මේ ජීවිතේ ඇදි ඇදි යන්නේ. ඒ සමබරතාවය දකින්න නැතුව අර එළිය විතරක් දැක්කොත්, අර විචිත්‍රත්වය විතරක් දැක්කොත් ඒ තැනැත්තා අර අඳුර විසින් ගිලගත දවසට බොහොම වෙහෙසට පීඩාවට පත් වෙනවා. එතකොට ඔය ප්‍රේමය තුලක් තියෙනවා ඔන්න ඒ කී අඳුර බොහොම භයානක විදියට ගැබ්බෙලා. බුදුරජාණන් වහන්සේම ওই සමහර තැන්වල ප්‍රකාශ කරනවා මේ ඔන්න ගෑනු ළමයෙකු පිරිමි ළමයෙකු යාළු වෙලා ඉන්දියා. ඒ යාළු වෙලා ඉඳලා මොකද මේගොල්ලන්ට වැඩිහිටියෝ විරුද්ධ වුණා. මේ කාන්තාවගේ පැත්තෙන් විරුද්ධ වුණා මේ කසාදෙට. ඉතින් මේ දෙන්නා මොකද කරේ? මේ විදියට මේක කරගන්නම් බැරි තැන මේ පිරිමියා අර යම් කිසි දියක ආයුධයක් අරගෙන මේක ඇතැනැත්තිගෙ ගෙල සිඳිලා මරලා දාලා ඊට පස්සේ පරලොව යදු හමු වෙමු අපි දෙදෙනා කියලා අන්න තමනුත් දිවිනසා ගත්ත කියලා. අන්න මොකද වෙන්නේ? අර තියුණ සුන්දරත්වය එකපාරට අර ගෙම්බෙක්ගේ අඳුරු කටකින් ගිලගත්තා වගේ. එහෙම නැත්තම් කියනවා තමුන්ගේ අන්න මව නැති වුණාම අනතුරක් වුණාම ඒ මවගේ හිස අරගෙන මේ අනේ කවුරු හරි මේ අම්මව බේරගන්න කී කිය අන්න දුවක් නගරේ පුරා ඇවිද්දා ගමන් කරා කියලා සඳහන් කරන මේ බුදුරජාණන් වහන්සේ මේ අබ්ද කාලෙත් දකින්න පුළුවන් සිදුවීම් අන්න පේමයේ අනිත් පැත්ත මේක කොයි විදිහේ අමුතු බැලන්ස් එකකද තියෙන්නේ ඒ එළිය අඳුර අතර හොමාරුව කොයි විදිහේ ශීඝ්‍ර දෙයක්ද කියලා බලන්න පුළුවන්. එතකොට අර හුවමාරු වෙච්ච ගම මොකද අඬනවා ක්ලාන්ත වෙනවා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. ඉතින් තමුන්ට කරන්න පුළුවන් කරගන්න පුළුවන් ඕනම යහපතක් කරගන්න ඉඩ තියෙනවා. අන්න මොකද උනේ අනිත් පැත්තට කැරකුණා කැරකුණ ගමන් අන්න දරා ගන්න බෑ විඳින්න බෑ. ඉතින් මොකද කරන්නේ ඒක දරා ගන්න බැරි වෙහෙසට පිළියම් හොයනවා. පේමය වින්දට කමක් නැහැ. අර විදියට කණාමැදිරියොන්ගේ විචිත්‍ර දර්ශනය රසවින්දට කමක් නැහැ. හැබැයි අර අඳුර ගැනත් අවධානිකින් ඉන්න. ඒ අඳුර ගැනත් අවධානිකින් ඉන්නකොට අන්න අපිට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. මේක හොඳයි. මම මේ වර්තමානයේ ලැබිලා තියෙන දේ විඳිනවා. හැබැයි මේක තුළ අනතුරක් තියෙන බව මම දැනගෙන ඉන්නවා. මේ එළිය අඳුර අතර හුමාරුව වෙන්න වැඩි වෙලා ගත වෙන්නේ නැහැ. ඕකම තමයි ස්වභාව ධර්මය. අන්න වටපිටාවේ තියෙන චිත්‍රයකින් ඇඳලා පෙන්නනවා මේ විදියට මේ කෘමි සත්තු මෙච්චර ලස්සන දර්ශනයක් ගෙනහැර දක්වනවා. මන බඳින ආලෝකයක් විදහා දක්වනවා. හැබැයි අනිත් පැත්තෙන් අඳුරු කටක් ඒක ගිලගන්න බලාගෙන ඉන්නවා. ඉතින් කියනවා tiny moment of satori. ක්ෂණ මාත්‍ර නිවනක්. ක්ෂණ මාත්‍ර යම් කිසි මේ යථාර්ථය පිළිබඳ හැඟීමක් මතුවලා එනවා මෙන්න මේ සිදුවීම කියලා ප්‍රකාශ කරනවා. අර අඳුරු කටත් අර විචිත්‍රවත් මන බඳින ආලෝකෙත් අතර දෙපැත්ත. ඊගොන්න ඒ වගේ බැලන්ස් එකක කොහොම ගමනක්ද අපි යෙදෙන්නේ කියලා හිතලා බලන්න. ඔය තියෙන ගොඩනගාගත්ත ලෝකේ කැඩිලා බිඳිලා විසිරිලා යන්න ගත වෙන්න පුළුවන් බොහොම සුළු වෙලාවක්. ඒක විසිරලා ගියපු දවසට අනේ දෙයියනේ මොකද මේ වුනේ කියලා හිස අත බැඳගෙන දැඟලුවට වැඩක් නෑ. අර විදියට පරලෝදි හමු වෙමු කියලා දිනාගත්තට වැඩක් නෑ. අර විදියට හිස අරගෙන පණ දෙන්න කවුරු හරි හොයාගෙන ගියාට වැඩක් නෑ. මොකද ප්‍රමාදයට වැටිලා ඉවරයි. අන්න ඒකේ තියුණු අනතුර නොදැක අපි කටයුතු කරා. ජීවිතේ විඳට කමක් නැහැ විඳින්න එපා කියලා කියන එකක් නෙමෙයි. අර මොගලන් ස්වාමීන් වහන්සේත් අර කණාමැදිරි එළිය ඒ දර්ශනේ බොහොම රසවින්දා. ඒ මොහොතේ විතරයි ඒක රසවින්දල එක අතෑරියා. මොකද දන්නව මේකේ අනිත් පැත්ත තියෙනවා. මේකේ අනතුර හැම වෙලේම ගැබ්බෙලා තියෙනවා. එන්නේ දෙපැත්ත අතර දෝලනයක් තමයි ඔය තියෙන්නේ. ඒ දෝලණය දැනගෙන අපි කටයුතු කරොත් ඒ දැනගෙන කටයුතු කිරීමම අපිට ආරක්ෂාවක් වෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න යම් කිසි විදියක නොදැනීම නිසාම වෙහෙසකට පීඩාවකට පත් වෙන්න පුළුවන්. අර යම් කිසි විදියක අර තියෙන මුලාව තුලින්ම අපි අපිවම අනතුරකට ආපදාවකට හෙලා ගන්න ඉඩ තියෙනවා. අර සාමාන්‍ය අර මොනවද ග්‍රීක් ඒ කතන්දරවල ඉන්න සර්පෙක්ගේ ස්වභාවයක් යම් කිසි විදියක සතෙක්ගේ නාමයක් වගේ ගෙනහැර දක්වනවා. මේ 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 සතාගේ ස්වභාවය තමයි අන්න සර්පෙගේ චිත්‍රයක් මේ තියෙන්නේ. මේ සර්පයා රවුමක් කරකිලා තමුන්ගෙම වලිගෙ ගිල ගන්නවා. ඕරබරොස් වගේ නාමකින් තමයි මේක හඳුන්වන්නේ. එතකොට මේ දාර්ශනික බොහොම ගැඹුරු මතවාදයක් පෙනෙන දෙයක්. නමුත් අපි හිතමු මේ අවස්ථාවට ගැලපෙන විදිහට ගත්තොත් අන්න පේමයට මුලා වෙන කෙනෙක් දන්නේම නැතුව අර රවුම කැරකිලා ඇවිල්ලා මොකද වෙන්නේ? අන්න නිකන් නිකන් දැලෙනවා නිකන් නිකන් මම මාවම ගිලිනවා වගේ ගතිය. අර මුලාව තුලින් අන්න දන්නේම නැතුව රවුමක් කැරකිලා ඇවිල්ලා බලනකොට යකෝ මේ මම මගේ වලිගෙම නේ මම ගිලගෙන තියෙන්නේ. නිකම් මේ ගිලිනවා ගිලිනවා වගේ දැනෙනවා බලනකොට මමම මාවම ගිලලා ඔන්න විදිය දෙයක් තියෙනවා. එතකොට අර සර්පයා තමන්ගේ වලිගය අල්ලගෙන ගිලගෙන ගිලගෙන ඇඟ තුලට යනවා වගේ අන්න අනතුරක් තමන් තුලින්ම ගැලපිලා ඇවිල්ලා තියෙනවා. අන්න අර සංකල්පවල අර තමන්ගේ අමුතු ගොඩ නැගුණු ලෝකෙ තුල අතරමං වෙලා ඉඳියොත් ඒ අතරමං විඳීම තුලින් වීම තුලින් අන්න මොකද වෙන්නේ? ටික දවසකින් අන්න ඒ මුලාව ප්‍රබල වෙලා තමුන්වම ගිල ගන්න ගානට එන්න පුළුවන්. අර අනතුර දැක්කේ නෑ. ඒ අනතුර නොදැක කටයුතු කරා. ඒ කටයුතු කිරීම තුලින් අර විදිහේ වෙහෙසක් ගලපෝ ගත්තා. අපි කවුරු කවුරුත් එක්තරා විදිහක සංකල්ප ලෝකයක තමයි හිර වෙලා ඉන්නේ. බාහිර ලෝකේ දේවල් දකිනවා. බාහිර ලෝකේ දේවල් දකිනවා. දැක්කට මොකද? ඒව මත පදනම් වෙලා අපි අපේ සංකල්ප ලෝකයක් ගොඩනගා ගන්නවා. එතකොට ඒක තමයි අපි අපිට බන්ධනේ වෙන්නේ. ඒක තමයි අපි අපිට කාමයේ වෙන්නේ. දැන් අපි හිතමු අන්න බාහිර කෙනෙක් දකිනවා. දැක්කට එයාට ඇති නොවන හැඟීමක් අපිට ඇති වෙනවා නම් අන්න එතකොට එකම පුද්ගලයව දැකලා එක්කෙනෙක් පෙන් බඳිනවා. අම්ම දුටු පමණින් මේ විදිය ආලයක් ප්‍රේමයක් ඇති වුණා මේ විදියට කටයුතු කරා කියලා. අන්න මොකද වෙන්නේ? එතකොට එයාට අර දැකපු දර්ශනය තුලින් අමුතු ප්‍රේමයක් මතුවලා ආවා. අමුතු ඇල්මක් මතුවලා ආවා. තව පුද්ගලයෙක් මේ දර්ශනේ එහෙම දෙයක් නෙමෙයි. එයා කියනවා අයියෝ මේක මොකෙද්ද මේ? මූ හරියන්නේ නැහැ. මූ වැඩ කැටි එකෙක් නෙමෙයි කියලා එයාගේ වෙන දර්ශනයක් තියෙන්න පුළුවන්. අන්න එතකොට එකම පුද්ගලයා නමුත් අපි අන්න අපේ ලෝකේ ගොඩනගා ගන්නේ වෙනස් විදිහට. ඔන්න සංකල්ප ලෝකයක තමයි අපි ඉන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ බන්ධනය වෙන්නේ කාමයන් වෙන්නේ මේ බාහිර ලෝකේ තියෙන විචිත්‍රත්වය නෙමෙයි. බාහිර ලෝකේ විචිත්‍රත්වයක් තියෙන්න පුළුවන්. බාහිර ලෝකේ බොහොම සුන්දර ලස්සන දේවල් කියලා හිතන දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තට ඒක නෙමෙයි කාමය. ඒක නෙමෙයි බන්ධනේ. ඒ වෙනුවට තමුන්ගේ අන්න අර සංකල්ප ලෝකේ. අරක මත යම් කිසි දියක පදනම් වෙලා තමුන් අන්න සංකල්පයක්, සංකල්ප ලෝකයක් ගොඩනගා ගන්නවා. එන්නේ ගොඩනගා ගන්න ලෝකේ තමයි අපිට නියම බන්ධනේ වෙන්නේ. අපි අපිට අනිත් දේ තමයි මේක යුනික් ලෝකයක්. මේක ආයේ දෙදෙනෙක්ට සම ලෝකයක් නෙමෙයි. තම තමුන්ට යුනික් ලෝකයක්. තම තමුන්ට තනි වුණු ලෝකයක් මේ තියෙන. තම තමුන්ටම විශේෂිත ලෝකයක්. වෙන කෙනෙක් ඒ ලෝකෙ තුල නැහැ. සමහර විට අපිට දකින්න පුළුවන් ඔන හිත මිත්‍රයෙක් ඇවිල්ලා පිටට තට්ටු කරලා කියනවා ඔයාට ඔය තියෙන ප්‍රශ්නේ මට තේරෙනවා කියලා න අපේ හිත සනසවන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් දේවාපියෙක් ඥාතියෙක් ඇවිල්ලා සහෝදරයෙක් සහෝදරියක් ඇවිල්ලා අන කියනවා මට තේරෙනවා අක්කගේ නංගිගේ දුක මට තේරෙනවා මල්ලිගේ දුක කියලා ඔන විදියට හිත සනසවන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරාට මොකද? ඒ තේරෙනවා කියලා කිව්වට මොකද? එහෙම තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න බෑ. මොකද අරයාගේ සංකල්ප ලෝකේ. යම් කිසි දලය අදහසක් අරගන්න පුළුවන් මේකින් ද මෙහෙම ඉත් අමාරුක ඉන්නවා ඇති කියලා වගේ. නමුත් එයාට ඒ දැනෙන පීඩාව වෙහෙස එයාට අදාළ දෙයක්. ඒක වෙන කෙනෙක්ට කියන්න බෑ. සමහර විට අපිට හිතෙනවා යකෝ මොකටද අප්පා මේ වගේ දෙයකට ඔච්චර දඟලන්නේ ඕක පොඩ්ඩක් අතහැරලා දාන්නකෝ කියලා. ඒ වුණාට අන්න හොම්බ කඩ රිවර්ට් වෙන්න ගහන්න පුළුවන්. මොකද හේතුව? අන්න එයාට ඒක බොහොම වටින දෙයක්. එයාට ඒක මහ විශාල දෙයක්. එයාගේ මුළු ලෝකයම ඒක වෙන්න පුළුවන්. දැන් කාලේ හැටියට නම් අර අතේ තියෙන හෙල්මට් එකෙන් ගහන්න පුළුවන් ඔය වගේ දෙයක් කිව්වොත්. එයාට ඒක හරිම රියල්. එයාට ඒක හරිම ස්ථිර ඝන බාල ලෝකයක්. ඒත් අපිට ගිහිල්ලා ඇනලා කියන්න බෑ අයියෝ ඕක මොකද්ද අතර දානෝ කියලා. එහෙම කියන්න බෑ. ඒ වෙනුවට තේරුම් ගන්න මේ මේ අපි අපි එක එක්කෙනා මේ අතරමං වෙලා ඉන්නේ අතරම. මනසෙන් අපි තනි වෙලා ඉන්නේ. කොච්චර වටපිටාවේ ගැවසුණත් කොච්චර පිරිස් මැද්දට වෙලා ඉන්දියත් අන්න හිත තුළින් අපි සදාකාලිකව තනිවෙච්ච මිනිස්සු එක එක්කෙනා. එතට එන්නේ තනිකම පාලුව තමයි අන්න අර විදියට ප්‍රශ්න ගැටලු විදියට ඉදිරිපත් වෙන්නේ. මොකද මෙන්න මේ සංකල්ප ලෝකයේ අපි හිර වෙලා ඉන්නවා. තේරෙන්නේ නැද්ද මේ මම කියන එක? තේරුම් ගන්න බැරිද මම කියන එක? තේරුම් ගන්න බැරිද මගේ වෙහෙස කියලා විමසා සිටිනවා. බෑ තමයි, ඒකයි වැඩේ. ඉස්සර දව කාලෙක ඔන්න ඔය වගේ අවස්ථාවක මට නිකන් වැරදිලා වගේ කියවුන එකක් මට දැන් මේ ඔළුවට ආවා. මොකද ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් කෙනෙක් මගෙන් ඇහුවා. දැන් මේ තේරුම් ගන්න බැරිද මේ මම මේ විදිහේ තියෙන ප්‍රශ්නේ? තේරුම් ගන්න බැරිද මේ මම මේ විදිහට වෙහෙස වෙන්නේ ඇයි කියලා ඔය විදිහට ඇහුවා. මම දන්නේ පොඩක් ආවේගිකින් වගේ වෙන්න පුළුවන්. මං දන්නේ කොහොමද? මට තේරෙන්නේ කියලා. නිකන් ඇසිඩ් ගැහුවා වගේ වුණා. ඉතින් හරිනේ. නැත්තම් තේරෙනවයි කියන්නේ. වැරදිලා වගේ හරි දෙයක් තමයි කියවිලා තියෙන්නේ. බලුවාම වැරදිලා වෙච්ච දේවල් ඔක්කොම හරි දේවල් තමයි වෙලා තියෙන්නේ. වැරදිලා වුණා වගේ නේ තේරෙන්නේ. ගියානේ මේ පුතේ ගාය අරන් ගියා කියලා අර කියන්නේ ජෝ. ඒ විදියට වෙච්ච දේවල් බලුවාම ඔක්කොම හරි දේවල්. තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්නේ කොහොමද? තේරෙන්නේ නැහැ. ඇසිඩ් ගැහුවා වගේ වුණා ආයේ වචන දෙක තුන. ආයි සම්පූර්ණ අනිත් පැත්තට හැරිලා ගියා. අනිත් පැත්තට හැකිලිලා ගියා. ඒක තමයි වැඩේ. තේරෙනවා කියලා ඉන්න පුළුවන් ටික කාලයක්. හැබැයි දවසක් එනවා තේරෙන්නේ නැහැ ඕක ඉතින්. මන් තේරෙන්නේ මන්ට තේරෙන්නේ කොහොමද? කිය වෙන දවසක් එනවා. අනේ දාට අර දුරස්වීම සිද්ධ වෙනවා. ඕක තමයි වැඩේ. අනේ එක එක්කෙනා තනි තනියෙන් විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. කාටවත් ඇවිල්ලා කරලා දෙන්න බෑ. කාටවත් ඇවිල්ලා විසඳන්න බෑ. ඒ වෙනුවට තම තමන් විසඳ ගන්න. තම තමන් ගනුදෙනු කරලා බලා ගන්න. මේ සැබෑවට මම තනි වෙලා කියන එක අඳුන ගන්න මේ සංකල්ප ලෝකේ. ඒ අඳුන ගැනීම තුළින් අපිට පුළුවන් නිවනක් විවේකයක් කියන එකක් සාක්ෂාත් කරගන්න. අර බුදුරජාණන් වහන්සේ අර පිරිසට නිකන් අනුග්‍රහයක් විදියට ඉන්නවා පුතා වගේ ටික දවසක් මාසයක් දෙකක් තුනක් හතරක් ඉන්නවා. අර මිනිස්සු ඇවිල්ලා අනේ ඉතින් දෙමව්පියෝ මැරුණාට ආන දුක් එන්නේ බවාගේ තුන් වහන්සේ කියන ගණනට ඉඳලා තියෙනවානේ. මෙච්චර කාලයක් ඉඳලා තියෙනවා, මාස කීපයක් ඉඳලා තියෙනවා. ඒ ඉන්දියෙ මොකටද? අන්න මෙන්න මේ අනුග්‍රහය කරන්න තම තමුන් තේරුම් ගත යුතුයි. තම තමුන්ගේ ලෝකේ තම තමුන් අධ්‍යයනය කළ යුතුයි. තම තමුන්ගේ ලෝකේ ඒක වෙන කෙනෙක්ට කරන්න බෑ. ඒ පරීක්ෂණේ තමයි අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඔය බාහිර ලෝකේ මැජික් හොයාගෙන යන්න එපා. එහෙම වැඩක් ඇති මැජික් එකක් නෑ ඕකේ. හිතනවා මොකක් හරි එකක් කියයි, නිකන් උඩින් යන එකක් කියයි, ඉගිල්ලෙන එකක් කියයි, කිව්වේ නැතත් මේ යන්න පුළුවන් ඇති කියලා හරි හිතනවා. ඒ මේවා නෙතින් අර මුලාව තමයි හොයාගෙන යන්නේ. අර ටික තව වෙලාවකින් තේරෙන නිකන් මම මාවම ගිලිනා වගේ ගතියක්. ගිලෙන්නේ නිකන් අනිත් නිකන් ශරීරය යට කොටසෙන් නිකන් වේදනාව වැඩි වෙනවා වගේ. තව තව තදේට ගිලිනකොට ගිලිනන තව තව අමාරුයි. අන්න සර්පයා කැරකිලා ඇවිල්ලා තමුන්ගේ වලිගෙම ගිල ගන්නවා. ඒ විදිහේ ගැටලුවක් තමයි මේ තියෙන්නේ. ඒක විසඳ ගන්න මැජික් හරියන්නේ නැහැ. 아무තු විශ්වකර්ම හරියන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම සරල වැඩක් තියෙනවා. අන යම් කිසි කෙනෙක් අපිටම මුනිවරයෙක් පිරිසක් මැද බණ කියනවා. පිරිසක් වට කරගෙන යම් කිසි මඟ පෙන්වීමක් සිද්ධ කරනවා. ඒ සිද්ධ කරනකොට මෙහෙම කාලය ගත වෙනකොට අන්න මෙතෙන්ට එනවා වෙන අපිටම වෙන නිකායක තව මහණෙක්. මෙතනත්තට දිරවන්නේ නැහැ. මේ ලොකු පිරිසක් වටේලා ඉන්නවා. මෙතනත්තා මේ අමුතු බණක් කියනවා. ඉතින් මෙතනත්තට බොහොම හිතට වෙහෙසක් තරහක් මතුවෙලා එනවා. මෙයාද මේ වැඩ එහෙම නෙමෙයි, අපේ නිකායනේ හරියට වැඩ කරන්නේ, අපේ ගුරුවරයානේ නියම ගුරුවරයා කියලා යම් කිසි වෙහෙසක් මතුවෙලාම මේ තැනත්තා අන්න අර සභාව මැදට ගිහිල්ලා යම් කිසි සභාවට බාධා කිරීමක් සමග ප්‍රකාශයක් කරනවා, මේ අපේ ගුරුනාන්සේ මේ ගඟක් තියුණා, මහා ප්‍රචණ්ඩ ගඟක්, ඒ ගඟෙන් එගොඩ වෙන්න ආවම මේ ගඟ දෙයොඩ තලා යනවා, මහා ගං වතුරක්. හැබැයි මේ ගුරුනාන්සේ මොකද කරේ, මේ පැත්තෙන් ඉහළට නැගිලා, අහසට නැගිලා මේ ගඟ හරහා ගිහිල්ලා එහා පැත්තේ හිටියා. තමසෙට පුළුවන් දේ වගේ වැඩක් කරන්න කියලා අන්න මහා අභියෝගයක් කරනවා, මහා අභියෝගයක් ප්‍රකාශ කරනවා මේ තැනැත්තට. එතකොට මේ කතා බහ කර කර ඉඳිය මේ තැනැත්තා ප්‍රකාශ කරනවා බොහොම විවේකී මනසකින් වගේ, සැහැල්ලුවෙන් වගේ උත්තර දෙනවා. කියනවා ඉතින් ඕක නම් ඉතින් අර කොකෙට්ටත් කරන්න පුළුවන්නේ, කොකාටත් පුළුවනි මේ ඌරෙන් ඉගිලිලා ගිහිල්ලා එහා ඌර වහන්න. ඕකේ හැම කෙට්ටත් පුළුවන්. කර්ම ඉර්ධි කියලා තමයි වට කියන්නේ. අර හුනටත් තියෙන ඉර්ධිය ස්පයිඩර් මෑන් වගේ යන්න පුළුවන් බිත්තිය දිගේ. හුනටත් ඉර්ධියක් තමයි තියෙන්නේ බැලුවම, කර්ම ඉර්ධියක්. කොකාටත් තියෙන ඒ වගේ ඉර්ධියක් තමයි. අපි හොයාගෙන යන්නේ ඒ වගේ ඉර්ධි තමයි. ස්පයිඩර් කෙනෙක්ගේවත් ඉර්ධියක් තියුණොත් හොඳයි කියලා අන ස්පයිඩර් මෑන් වගේ කරමින් ඉන්නවා. සුපිරි වැඩ කෑලන්නේ බලන්නකෝ, මේ මකුළුවෙක් කොහොමද මේ දැල් බඳින්නේ නේද? පිටිය දිගේ යන්නේ, අර දැලේ එලිලා ඉන්නේ කොහොමද කියලා ඉතින් පැය ගණන් වැය කරනවා. පොඩි දරුවන්ටත් අඳුනලා දෙනවා, බලන්න පුතේ කරනවා නම් වැඩක් ඕන, පිටිය දිගේ බඩ ගන්න පුළුවන් නම්, සීලිමක දැලක් බඳින්න පුළුවන් නම්, උඩ බිල්ඩිමක ඉඳලා අන්න පහළට එන්න අර ඉදියේ දැලක් උපකාරෙන්, දැලක් ආධාරයෙන් කියලා ප්‍රකාශ කරනවා. අන අර මේ ගං ඉවුරෙන් ගොඩ වෙලා එහා ගං ඉවුරේට පියාඹල යන්න පුළුවන්ද කියලා ඇහුවා වගේ. නා කොකාටත් පුළුවන්නේ ඕකන කියලා කියනවා. එතන මොකද්ද එහෙනම් මින් කියන්නේ? මගේ තියෙන ඉර්ධිය තමයි මේක. මොකද්ද? මම කන වේලාවට කන බව දන්නවා. මම ඇවිදින වෙලාවට ඇවිදින බව දන්නවා. මම මොන හරි පානය කරන වෙලාවට පානය කරන බව දන්නවා. යම් 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 වැඩක් කරනවද ඒ බව දන්නවා. ඔන්න මගේ ඉර්ධිය. ඕක තමයි මගේ තියෙන මැජික් එක කියලා ප්‍රකාශ කරනවා. අර විදිහේ මහා අභියෝගයක් වගේ ආපු එක. ඒ අභියෝගේ බාර ගන්න වෙනුවට කියනවා, ඕක නම් ඉතින් කාටක් පුළුවන්, අර කොකෙට්ටක් පුළුවන්. හැබැයි මෙන්න නියම වැඩේ. ඉතින් ඔකට තමයි පූර්ණ අවබෝධය කියන්නේ. මොකද්ද පූර්ණ අවබෝධය? අන්න ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වැඩේලා ඉන්නකොට වැඩේලා ඉන්න බව දන්නවා. කනකොට බොනකොට ඒ බව දන්නවා. තරහ ගියපු වෙලාවට තරහ ගියපු බව දන්නවා. හිතවිලි ඇවිස්සලා හිත පුරා දඟලන වෙලාවට ඒ බව දන්නවා. ඒ කටයුතු කරන වෙලාවට ඒ බව දැන ගැනීමක් තියෙනවා. අන්න පූර්ණ අවබෝධය. ඒ අවබෝධය නැතුව වෙන වෙන දේවල් හොයනවා නම්, වෙන වෙන දේවල් පස්සේ ඒලෝගන යනවා නම්, ඉතින් ඒක නෙමෙයි නිවැරදි සෙවීම, ඒක නෙමෙයි නිවැරදි පරීක්ෂණය. ඒක ගොඩක් වෙලාවට අපිව මුලාවට පත් කරන සුළු පරීක්ෂණයක් වෙන්න පුළුවන්. අර සරලත්වය බාර ගන්න කැමති නෑනේ ගොඩ දෙනෙක්. සරලත්වයට මොකද්ද නිකන් අමුතු නිකන් එදිරිවාදිකමක් වගේ තියෙනවා. ඒක මදි. ඊට වැඩිය මොන හරි විශේෂ දෙයක් තියෙන්න ඕනේ. ඊට වැඩිය මොනවා හරි වටිනා දෙයක් තියෙන්න ඕනේ. ඒ වටිනා දේ තමයි හොයන්නේ. ඒ වටිනා දේ පස්සේ තමයි ඒ ලෝකෙට යන්නේ. කොච්චර වුණත් බලන්න නිකන් අර කෙනෙක් දුටු පමණින් ඒ විදිහේ පෙම්බැන්දොත් නිකන් පොඩි තියෙනවනේ අමුතු නිකන් මොකද්ද එකක්. ඒ වගේ දෙයක් තියුණා නම් හරි සෝක්. ඒ වගේ දෙයක් හඹාගෙන යන්න තියුණා නම් හරි සෝක්. මේ වැඩක් නෑ. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා කියන්නේ මොකද්ද ඒක ඇති වැඩේ? වැඩි වෙලා ඉන්නකොට වැඩි වෙලා ඉන්න බව දැනගන්නවා කියන්නේ මොකද්ද ඒක ඇති වැඩි? ආහාරයක් ගන්නකොට ඒ බව දැනගන්නවා කියන්නේ මොකද්ද ඒක ඇති වැඩි? ඌ මොනවද අප්පා කියලා කියනවා. ඉතින් මොනවද වෙන වටිනකමක් තමයි හොයාගෙන යන්නේ. මං අර පහුගිය දවසක දැන් මේකට මේ කොහොමවත් කියලා දෙන්න බෑ. ඊට පස්සේ මං ඇහුවා දැන් මේ ඇතුළේනේ හුස්මේ පිට වෙන හුස්මේ වෙන් කරලා අඳුරන්න පුළුවන්ද? ඔව් කියලා කිව්වා. ඊට පස්සේ මොකද්ද වෙනස? ඔන්න දැන් පොඩ්ඩක් කල්පනා කරනවා. කල්පනා කරලා 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 මෙන්න කියනවා ඇතුළේ එන හුස්මට වැඩිය දූෂිතයි පිට වෙන එක. අනේ විද්‍යා පොතෙන් කොහොම හරි කොටසක් කල්පනා වුණා. හරිනේ කාබන් ඩයොක්සයිඩ් වැඩි, ඔක්සිජන් අඩුයි. හරි ඇතුළේ එන එකට වැඩිය දූෂිතයි පිට වෙන එක. එහෙම නැත්තම් කියනවා අනේ මේ මම මේ විදියට වාඩි වෙලා ඉඳද්දි අමුතු නිකං ඇස් නිලංකාර කරලා යන විදියේ ආලෝකයක් ආවනි ස්වාමීන් වහන්ස. මොකද්ද දන්නේ ඒකනේ කියලා ඔන්න ඉතින් කියනවා. ඊට පස්සේ මං කිව්වා ඔය මෙතන ලයිට් එකකුත් දාලා දුණා. ඔය ලයිට් එක දිහා බලන්න ඕකට ඇස් දෙක වහගෙන කියලා. ඒක එතකොටත් තියෙනව නේද එහෙම එකක් කියලා. ඊට පස්සේ ඇත්තටම ඇස් දෙක වහගෙන අර ලයිට් එක දිහා ටිකක් කියලා බලා ඉඳියා. අර පිස්සොත් එක ගනුදෙනු කරගෙන පොඩි ජොලියකුත් තියෙනවා අප්පා නිකන් අර නිකන් කෝකුණන් නිකන් අර එදා නිකන් අර දවස දුවා ගන්න පෙට්‍රල් ටිකක් හම්බ වෙනවා. නැත්තං ගෙසි නිකන් රහක් නැති ජීවිතයක් නේ මේක. මං ඉතින් කරන්නේ ඔය වගේ මොනවා හරි ඔය වගේ මොකක් හරි අවසලා ඉතින් ඒකෙන් පොඩි නිකන් අර පොඩි පෙට්‍රල් ටිකක් ගහ ගන්නවා hina කාලා ජීවත් වෙනවා කියන්නේ. අනේ ඉතින් ඇත්තටම විනාඩියක් විතර බලාගෙන ඉඳි ඇස් දෙක වහගෙන අර ලයිට් එක දිහා බලාගෙන ඉඳලා කියනවා ඇත්ත නිසවින්නස ඒකිනුත් එනවා තමයි. ආයෙත් ඇත්තට ගණන් ගන්න දෙයක් නෙමෙයි. තව කෙනෙක් දවසක් ඇවිල්ලා මේ අර නිකන් සාමාන්‍ය පොඩි නිකන් අර දෙයක් තියෙනවා කැප කරනවා කියලා ඔය බීජ තියෙන ද්‍රව්‍ය වල ආහාරයට ගන්න කලින් කැප කරනවා කියලා එකක් කියනවා. ඉතින් ඒකේදී අපි හිතමු පේර ගෙඩියක් ගත්තොත් පේර ගෙඩිය කප්පියම් කරනවා කියලා යම් කිසි නිකන් ඔය බුදුරජාණන් වහන්සේගේ පැනවීමක්. ඉතින් ඒක සිද්ධ කරනවා සාමාන්‍යයෙන් ඔය. ඉතින් ඒක සිද්ධ කරනකොට දවසක් කෙනෙක් ඇවිල්ලා දන්නේම නැහැ මේක. ඉතින් දැන් පේර එකකුත් අතේ තියාගෙන කියනවා දැන් මෙහෙම දුන්නට හරියන්නේ නැහැ. මං ඕක කප්පියම් කරන්න ඕනේ. මොකද සයින්ස් කප්පියම් කියන්නේ. ඊට පස්සේ මං කෝ දැන් ඔය පීයක් අතර ගන්න. පීයක් අතර අරගෙන දැන් ඔය පේර ගෙඩිය මැරෙන ගානට පොඩ්ඩක් අයින්න දෙතුන් පාරක් කියලා. හා හා දැන් අයින්න එපා මං කිව්වට පස්සේ අයින්න කියලා. ඉතින් මම කිව්වට පස්සේ ඔන්න ඇන්නා. දෙතුන් පාරක් ඇන්නා. පේර ගෙඩිය මැරෙන ගානට ඇන්නා. ඇනලා දීලා ගියා. හරි එදාට වැඩේ හරි. ඊට පස්සේ දැන් මිනිහා දැන් හොයාගත්තනේ කප්පියම් කරනේදී. ඊට පස්සේ දැන් මම බලාගෙන දානශාලාවේ පස්සේ දවසක සතියකට විතර පස්සේ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙයාවම කොහොම හරි අවු වෙලා අර මොකක් හරි පළතුරක් එක්ක. ඊට පස්සේ ඔන්න දැන් අර හාමුදුරුව කිව්වා කප්පියම් කරන්න කියලා. ගත්ත පීයක් ඇන්නා නිකන් අර භාජනයේට. ඇයි ඉතින් මැරෙන ගානට අයින් නෙපේ. හරි මගේ තොරතුර හරි පේර ගෙඩිය මැරෙන ගානට අයින් නොවනේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ බය වෙලා කල්පනා කර මොකද්ද මේ වුනේ කියලා. ඊට පස්සේ ඉතින් අර hina කාලා ඉන්න පුළුවන් පොඩක් පැත්තකට වෙලා. ඉතින් අර ඉබේම පෙට්‍රල් රදිනව දවසකට දෙකකට. ඉතින් ඔක තමයි වැඩේ. ඔක තමයි මගේ විනෝදාංශයක නැත්තම් ඉතින් හරි අමාරුයි යැපෙන්. ඉතින් ඒ විදිහේ මොනවා හරි එකතු වෙනවා ඒ වගේ වෙලාවට. අන්න අර සත්‍යත්වේ බාර ගන්න කැමති නෑ මොකක් හරි අමුතු එකක් හොයාගෙන යනවා. මොනවද හොයනවා? අර ආලෝකයක් එයිද? ඇතුළේන පිට වෙන හුස්ම අතර තියෙනෝනේ බරපතල විද්‍යාත්මක වෙනස්කමක්. කාබන් ඩයොක්සයිඩ් වැඩි, දූෂිතයි මේ දෙක අතර වෙනස කියලා ඔන්න ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ සරලත්වයක් බාරගත්තොත් ඒකම තමයි මේ නිවන කියන්නේ. ඒකම තමයි මේ වටිනකම. ඒකට බුද්ධ කියන වචනේ කියනවා දැනුවත් භාවය පිළිබඳ අදහසක් තියෙනවා. තමුන් තුලත් බුදු හිතක් වඩනවා කියන්නේ මොකද්ද? මොහොතක් හරි දැනගත්තොත් මම හුස්ම ගන්නවා. මොහොතක් හරි දැනගත්තොත් මට තරහ ගිහිල්ලා ඉන්නේ. මොහොතක් හරි දැනගත්තොත් මම මේ විදියට හිතවිලි හිතමින් ඉන්නේ කියන එක අන්න ඒක තමයි ඔය කියන බුද්ධ ස්වභාවය. ඉතින් කියනවා තරහ වෙලාවට තරහ බව දන්නවා නම් ඒක සුපර් පවර් එකක්. හිතවිලි හිතන වෙලාවට හිතවිලි හිතන බව දන්නවා නම් ඒක සුපර් පවර් එකක්. නියම සුපර් පවර් මොකද ඒක තමයි අපිට නියම ආරක්ෂාවට පිටන්නේ. තම තමන්ගේ කමටහන් වාර්තා කියවෙනකොට නේ වැතුලෝව වැරදිලා වගේ කියවෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියන මොකද්ද අන්න මගේ මට තේරුණා මම මෙහෙම සිහියෙන් ඉන්නකොට මට මේ එදිනදා ජීවිතෙත් සිහිය පිහිට වෙනවා. ඒ වගේ අවස්ථාවල මට තේරුණා ඔන්න මම දැන් තරහෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. ඔන්න මම දැන් යම්කිසි විදියක ඉරිසියාවකින් තමයි වැඩ කටයුතු කරන්නේ. මට තේරෙනවා ඒ වගේ වෙලාවට මම කරන දේවල් කියන දේවල් හෙල්ති නෑ. ශරීර සෞඛ්‍යට හොඳ නෑ, මගේ ශරීර සෞඛ්‍යට හොඳත් නෑ, වටපිටාව ශරීර සෞඛ්‍යට හොඳත් නෑ. ඒක මට තේරෙනවා කියලා ඔන්න මේ තැනත්තා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ තේරෙන නිසාම මට පුළුවන් වුණා අර වෙනදට තරහෙන් කරන දේවල් වෙනුවට වෙන දෙයක් කරන්න. වෙනදට ඉරිසියාවෙන් කරන දේවල් වෙනුවට වෙන දෙයක් කරන්න. මට පුළුවන්කමක් ලැබුණා. අන්න නියම සුපර් පවර් එක තමුන්ගේ වැඩ කටයුතු වල අයිතිය තමුන් නතු කරගන්නවා. නැත්තම් යන්නේ අර ආවේගයට වෙන කෙනෙක් බඩ නොබනකොට අපි අවිස්සලා නටලත් ඉවරයි. හරියට මේ බටන් එකට නටනවා. ආය ආය වෙන එකක් ඔබන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අන්න තමුන්ගේ පාලනේ තමුන්ට නතු කර ගැනීමක්, තමුන්ගේ ස්වභාවයේ තමුන් නිවැරදිව කටයුතු කිරීමක් වගේ දෙයක්. අනේ එතකොට අර වෙලාවට අපි ඒකට යට වෙලා ඒක ඔස්සේම ගමන් කළා, අර සුපුරුදු ප්‍රතික්‍රියාව දක්වන වෙනුවට සිහියක් පිහිටුණොත් අනේ තේරෙන්න පුළුවන් මම මේ මට හොඳ නැති දෙයක් කරන්නේ, වටපිටාවට සුදුසු නැති දෙයක් කරන්නේ කියලා. අනේ ඒක වෙනුවට වෙන දෙයක් කරන්න පුළුවනි. සාමාන්‍ය හුරුපුරුදු ප්‍රතික්‍රියාව තමයි අපි හිතමු අපිට ප්‍රිය දනවන දේවල් වලට අපි ප්‍රියශීලී විදිහට ප්‍රතික්‍රියා කරනවා. අප්‍රිය දනවන දේවල් වලට අප්‍රිය විදිහට ප්‍රතික්‍රියා කරනවා. තරහට තරහෙන් උත්තර හොයනවා, බයට බයෙන් උත්තර හොයනවා, සතුටට සතුටෙන් උත්තර හොයනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. දැන් මොකද වෙන්නේ මේ වගේ පුහුණුවක් කරනකොට අන්න මෙයාට තව ඔප්ෂන්ස් කීපයක් මතුවලා ඉන්න පුළුවන්. අන්න මම සතුටට සතුටෙම ප්‍රතික්‍රියා කරන්න ඕනේද? සතුටට මට උපේක්ෂා වෙන්න බැරිද? එහෙම නැත්නම් සතුටට මට අප්‍රිය විදිහට ප්‍රතික්‍රියා කරන්න බැරිද කියලා අවස්ථාවක් මතුවලා එනවා. ඒ වගේම අප්‍රසන්න දෙයකට ප්‍රිය විදිහට ප්‍රතික්‍රියා කරන්න බැරිද? අප්‍රසන්න දෙයකට මට නිශ්ශබ්දව පක්ෂයක් ගන්නේ නැතුව ඉන්න බැරිද කියන හැකියාව මතුවලා එනවා. අනේ ඒක තමයි කියන්නේ අන රහතන් වහන්සේ කෙනෙක්ට මේ ප්‍රතිපදාව වඩා ගත්ත කෙනෙක්ට අන්න සුභේ අසුභ සංඥාව ගන්න පුළුවන් ඕනනම් සුභ දේ අසුභ විදියට දකිනවා. අසුභේ සුභ සංඥාව ගන්න පුළුවන් ඕනනම් ওই විදියට අන්න තමන් කැමති ඔප්ෂන් එකක් සිලෙක් කරන්න පුළුවන්. සුභේ සුභේ විදියට දකින්නත් පුළුවන්, සුභේට උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්, සුභේ අසුභේ විදියට දකින්නත් පුළුවන්. අන්න වැඩු හිතක ස්වභාවයේ අර විදියට සුරුපුරුදු ගමන යන වෙනුවට එයාගේ තියෙනවා අන්න අවශ්‍ය පාත්‍රකේ අරගෙන යන්න පුළුවන්. සුදුසු සුදුසු විදියට කැමති කැමති විදියට අරන් යන්න පුළුවන්. කෙනෙක් බැන්නාම ඒ බණින බැනුම ප්‍රිය විදියට බාර ගන්නත් පුළුවන්. ඒකට උපේක්ෂා වෙන්නත් පුළුවන්. ඒකට අප්‍රිය අමනාප විදියට කටයුතු කරන්නත් පුළුවන්. ඒකත් අර හැඟීම් වලට වහල් වෙලා ගිහිල්ලා එනගෙන එනගෙන යනවා නෙමෙයි, ඒ වෙනුවට තමන් දැනුවත්ව නමුත් අප්‍රිය අමනාප විදියටත් කටයුතු කරනවා. ඔන්න ඔය විදිහේ නියම දැනුවත් භාවයක් තුළින් ගැළපිලා එන විභවය ගැන තමයි මේ කියන්නේ. ඒක තමයි නියම සුප පව එක. එහෙම නැතුව නිකන් ඊවට යට වෙලා අර සංසාර පුරුද්ද විදියට යනවා නෙමෙයි. එතකොට ප්‍රේමයක් ඇති වුණත් මෙන්න මේ ප්‍රේමෙත් කැමතිනම් සුභ විදියට, කැමතිනම් උපේක්ෂා සහගත විදියට, කැමතිනම් අසුභෙත් දකින්න පුළුවන්. නුදුද ප්‍රේමෙත් තියනවා අන්නර ගෙම්බාගේ ගිල ගන්න බලාගෙන ඉන්න අඳුරු කට වගේ ස්වභාවයක්. ඒ ස්වභාවය දැනගෙන කටයුතු කරොත් ඒක ලොකු ආරක්ෂාවක් වෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි නොදැනීම ගිහිල්ලා අන්න ටික දවසකින් දෙනවා නිකන් මම මාවම ගිරිනා වගේ ගතියක්. මගේම නිකන් ඇඟ ගිල ගන්නවා වගේ ගතියක්. ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කැපෙන ගතියක්. නිකන් අපේ නයි අපිවම කනවා වගේ ගතියක්. මගේ අරක්කු මටම පේනවා වගේ ගතියක්. එහෙම එකක් දැනෙනවා නිකන් ටික ටික. අන්න මොකද වෙලා තියෙන්නේ? අන්න ගිහිල්ලා රවුමේ ගිහිල්ලා ඇවිල්ලා තමුංගම ගිලකන අපි මාදපියෝන් අපිවම ඇවිල්ලා කාලා මගේ මාළු මගේම පිටේ තියලා කපනවා වගේ ගතියකුත් දැනෙනවා. කරන්න දෙයක් නැහැ. එතකොට පමා වැඩි. පමා වැඩි ඔබ පමා වැඩි තමයි එතකොට. ඊට කලින් තමයි වැඩි තියෙන්නේ. අර නියර රෙන්න බාර හැදුනට පස්සේ කකුස් ඉහලා හරියන්නේ නැහැ. එතකොට කලිසමයි. මටත් ඔය පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ ඕක වෙලා තියෙනවා. අනේ ඉතින් අත කරව ගන්න දෙයක් නැතු වෙනවා. කර ගන්නම දෙයක් නැතු වෙනවා. ඔය දෙක තුන වසරදි වගේ ඔය වෙලා තියෙනවා. ඒ වෙලාවට අමුතු නුවණක් පහළ වෙනවා. හිතා ගන්න බැරි විදිහේ නුවණක්. ඉතින් මොකද කරන්නේ? අන්න ඉතින් කොම කොම හරි වසන් වෙලා ඉඳලා අර එයාට කලිසමත් එක්කම ගලවලා විසි ගල්ලා කොම කොම හරි ඉඳලා ඉස්කෝලේ ඉවරලා ඉතින් ගෙදර එනවා. අන්න එකපාරට මගදී හම්බ වෙනවා නන්නා අඳුරන විදියට යන්න තියෙන නමුත් එමේ යන්න බැරි අඳුරන එකෙක්. අනේ ඉතින් ඌ ඇවිල්ලා තොඩක් ළඟට ආපු ගමන් මම නිකන් නහය පුළුඩු කරගෙන මොකද්ද මන්දා කියලා කියාගෙන එනකොට මමත් ඉතින් නහය පුළුඩු කළා. උගේ ළඟ ගඳ එනවා වගේ ඉතින් මග ඇරලා යනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ආච්චි ඇවිල්ලා අහනවා මොකද්ද ඒ ගඳ? ආ මේ මේස්. මේසුත් හරි ගඳයිනේ. මේස්සලත් එහෙම ගඳක් තියෙනවා. ඒ වගේ වෙලාවට පහළ වෙන නුවණ නම් ආයි මේ අවුරුදු 7ක් වගේ ඇති වුණා. අමුතු නුවණක් පහළ වෙනවා. අන්න අර කක්කබර හැදිලා කක්කුස යන්න ගියාම වෙන වැඩේ. නෑ ඊට කලින් හොයලා තියාගන්න ඕනේ. ඊට කලින් හොයලා තියාගන්න ඕනේ. මේ සාකච්ඡාවලත් ඉන්න ඔය වගේ කට්ටිය. මොකද්ද මේ ඔය බර හැදුනට පස්සේ කක්කුස වෙනවා කියනවා. ආ මේ මං මේ විදියට මේ ප්‍රශ්නයක් ආවා මං දැන් කොහමද මේ සිහිය පිටවන්න ඕනේ කියලා ඔන්න දැන් අහනවා. කමන්නේ එතන හරි පටන් ගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නයක් අහම මේ හොයලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට කියනවා අන්න කෙනෙක් ඇවිල්ලා මට බනිනවා. දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහනවා. දැන් බැනුම මැද්දේ තමයි මේ අහන්නේ ඇවිල්ලා. දැන් මොකද කරන්න ඕනේ කියලා අහනවා. එහෙම නෙමෙයි කලින් පුරුදු කරලා තියා ගන්න ඕනේ. ඔක අන්තිම වෙනකන් ඉන්න එපා. එතකොට කලිසමේ තමයි යන්න වෙන්නේ. කලිසමේ තමයි ගිහිල්ලා නතර වෙන්නේ. ඊට පස්සේ ගන්ධස්සාරී ඉතින්. නෑ ඊට කලින් පුරුදු කරගන්න. මේක ටිකෙන් ටික පුරුදු කරන්න ඕනේ දෙයක්. එකපාරට ගිහිල්ලා ওই විදියට මේ තරහා යන තැනකදී කෙනෙක් බයිනකොට මේක පුරුදු කරන්න අමාරුයි. මරණ වේදනාවක් ආවට පස්සේ දැන් කොහමද මේ කරන්නේ කියලා ඇහුවොත් අමාරුයි. කැන්සර් එකක් ආවට පස්සේ දැන් මොකද කරන්න ඕනේ කියලා ඇහුවොත් අමාරුයි. බැරිමයි කියන්නත් බෑ අපිට. ඒ වුණාට අමාරුයි. අර අච්චර බණ ආලාලාලාලා භාවනා කරලා 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 අනාථ පිණ්ඩික සිටුතුමා අන්න මරණ මොහොතේදී අන්න පණිවිඩයක් කියනවා මගේ මේ උදරේ පලනවා වගේ කැත්තකින් මගේ මේ හිස යම්කිසි පුරුෂයෙක් රැහැණකින් බැඳලා දෙපැත්තට අදිනවා වගේ එච්චරට මගේ හිස වේදනයි එච්චරට මගේ මේ උදරය වේදනයි. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් ලං වෙලා කියනවා ඔබ මේ විදිහේ වැඩ කටයුතු කරපු කෙනෙක් ඔබ මේ විදිහට මේ ශාසනය සෑහෙන කාලයක් කරපු කෙනෙක් ඔන්න ඔය වේදනාව වේදනාවක් විදිහට බලන්න පුළුවන්ද? ඔය පීඩාව පීඩාවක් විදිහට බලන්න පුළුවන්ද? මේ අනුන්ගේ වේදනාවක් වගේ අනුන්ගේ පීඩාවක් වගේ මේක නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා යම්කිසි විදිහක අනේ අවස්ථාවට සුදුසු මඟ පෙන්වීමක් කරනවා. නමුත් අර කලින් කරලා තිබිලත් ඒ තැනත්තත් තන මුලා වෙනවා. හොයාගන්න බැරි වෙනවා. එක්තරා විදිහක භාවනා වැඩි කරලා නැති පාටයි කියනවා. ඔබ වහන්සේ මේ මරණ ඇඳට වැටෙනකන් ඉඳියනේ මට ඕක කියන්න. කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඉතින් ඕගොල්ලෝ ඉඳපු විදිහට අපිට කියන්න හිතුන්නේ නැහැ. ඇයි මොකෝ දන් දෙන්න පූජා තියන්න ඒවටනේ වැඩි එන්නේ. එතකොට ඒ මාම කියන්න හිතුන්න ඇලු සාරිපුත් හාමුදුරුවෝත් කියනවා. ඉඳපු ඉදිර අපිට කියන්න හිතුන්න ඇලු. ඉතින් කියනවා අනේ ඉතින් ඉස්සරහටවත් කියන්න. මොකද මේ විදි දෙයක් භාරගන්න සුදුසු පිරිසක් ඉන්න පුළුවනි. අර පිස්සුම කෙලගෙන යන්නේ නැතුව භාවනාවට ඇල්මක් බඳින පිරිසකුත් ඉන්න පුළුවනි. කියල ප්‍රකාශ කරන අර වේදනාව තුළින් ද කොහෙදෝ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරාට මොකද ඒ මරණයට ලක් වෙලා පස්සේ ආපහු ජේතවනයට එනවා. එන්නේ හැබැයි අර ජේතවනයේ වර්ණනාවක් කියාගෙන. ඉදං හිතං ජේතවනං සි සංග නිසේවිතං අවුතං ධම්ම රාජේන පීති සංගණ නම්මම. මෙන්න මේ ජේතවනය මට ප්‍රිය උපදනවා. මේ ජේතවනය මගේ මනසේ ප්‍රසාදයක් ඇති කරනවා. මේ ධම්මරාජ වූ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ ජේතවනය හරි ප්‍රිය ස්ථානයක් මම. අර තමුන් පූජා කරපු තමුන්ගේ විහාරයට එනකොට ඉතින් ඒ හිත් බඳීම වෙනවා ඉතින්. විපස්සනාවක් ගැන නම් නෙමෙයි කිව්වේ කියන සඳහන තමයි තියෙන්නේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් මේ හොඳට බණ කියනා වගේ කියලා කතාවක් කියනවා. කොහොම නමුත් අර ඇදිලා යන්නේ වෙන දිහාවකටනේ. ඒ ඇදිලා ගියාම ඉතින් හරි අමාරුයි. සාරිපුත්ත සාමුදුරුවෝ කියන ඉතින් ඕගොල්ලෝ ඉඳපු විදිහට අපිට කියන්න හිතුන්නේ නැහැ. කියන්න හිතුන්නේ නැහැ. මොකද එනේවනේ ඉදිරියෙන් තියාගෙන ඉන්නේ. අනේ ඉතින් අනාගතේ කට්ටියට අර කියන්න කිව්වහම ඔන්න ඉතින් ටික ටික කියවෙනවා. සමහර විට ඒ අනුග්‍රහයෙන් වෙන්නේ නැති. අපි මේ අද කියන්නේ ඕවා නෙමෙයි කරන්න තියෙන වැඩේ. ඕවා නෙමෙයි එලවන්න තියෙන එළවුම. ඒ වෙනුවට වෙන දෙයක් දකින්න. ඔය ප්‍රේමය තුල තියෙන ඔය දෙපැත්තම. ආස්වාදයේ තුල අනතුරත් සැඟවිලා තියෙනවා. එදාට පමා වැඩි වෙන්න පුළුවන්. එදාට පමා වැඩි වෙන්න පුළුවන්. එදාට විසඳුමක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඕවා මොහොම බරපතල ආවේග. ඕවා නිකන් ආයි මේ දවසෙන් දෙකෙන් මේ පිළියම් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. එතකොට අනතුර කලින්ම දැකලා තියුණොත් අන්න කණාමැදිරි දර්ශනේ හරිම ලස්සනයි. හැබැයි ගෙම්බෙක්ගේ අඳුරු කටක් ගිල ගන්න බලාගෙන ඉන්නවා. එන්නේ දැනුවත් භාවය ඇතුව කටයුතු කරොත් අන්න අපිට ආරක්ෂාවක් තියෙන්න පුළුවනි. එවැනි ආරක්ෂාවක් සඳහා අද මේ කරපු කතා බහ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මුන්දන අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතත් දුන්න වටින ධර්ම දේශනාවක් අපි හැම දිනම වෙනුවෙන් ඉදිරිපත් කළා. මම උත්සාහ කරන කෙටියෙන් ප්‍රමාද වී සම්බන්ධ වෙච්ච අනුග්‍රහයක් විදිහට කෙටියෙන් මේක ඉදිරිපත් කරන්න. සාරාංශයක් විදිහට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ මේ දේශනා කළේ සාකේත වනයේ බුදුරජාණන් වහන්සේ වැඩවසන අවස්ථාවක නන්නාතුණන බමුණෙක් ඇවිත් තමන්ගේ ලොකු පුතාවිතිට බුදුරජාණන් වහන්සේට සැලකුම් ලබා දීලා තමන් ඉදිරියට එක්කගෙන ගිහිල්ලා කාලයක් තිස්සේ තමන්ගේ දරුවෙක් විදිහට සැලකුම් ලබලා දීපු බමුණෙක් සම්බන්ධ අතීත කතාවක් පදනම් කරගෙන තමයි අද ධර්ම දේශනාව සිද්ධ වුණේ. ඒ කතාව ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ දේශනා කළේ සමහර අවස්ථාවලදී මෙහෙම අපි නන්නාඳුනන පුද්ගලයා වෙනුවෙන් විශේෂ ප්‍රේමයක් ඇල්මයක් ඇතිවෙන්න හේතුව මොකද්ද කියලා මතුවෙච්ච සාකච්ඡාවේදී එහෙම නොදන්නා අය වෙනුවෙන් ප්‍රේමයක් ඇල්මයක් ඇතිවෙන්න විශ්වාසයක් ඇති කර ගැනීම හැකියාවක් තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පවා පිළිගත්ත කියන කාරණය පැහැදිලි කළා. ඒක හරියට මේ ජලයේ මතු පිට මානෙල් මලක් ඇති වෙනවා වගේ එහෙම වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ පෙර එකට වාසය කිරීම නිසා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේත් ඒ පරණ සම්බන්ධතා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව රොටිය රත් වෙච්ච වෙලාවේ හැටිය රත් වෙච්ච වෙලාවක රොටිය පුච්ච කරනවා වගේ ඒ අතීත ඥාතීන්ටත් මේ අවශ්‍ය මාර්ගයේ ප්‍රතිපදාව අඳුනලා දීපුවා වගේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒ වගේම නව මේ එක දිගුවක් විතර ස්වාමීන් වහන්සේ සඳහන් කරේ මේ ප්‍රේමයම අපි හඳුන්වන ප්‍රේමයම ඒක තුළත් කරදරයක් එක්කම තමයි ප්‍රේමය කියන එක හරියට දෙපැත්තක පිනවල් ඒ වගේ කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ ජපානයේ ෆයර්ෆ්ලයිස් ලා එක තියෙන මේ චිත්‍රයක් සම්බන්ධයෙන් මම හිතන්නේ කලින් වැඩසටහනක ස්වාමීන් වහන්සේ මේ චිත්‍රය ගැන මතක් කළා. එක පැත්තක එළිය සහ අනිත් පැත්තේ අඳුර සම්බන්ධ වෙන එක පැත්තක මේ බොහොම අලංකාර ආකර්ෂණීය ෆයර්ෆ්ලයිස් ලා ඉන්න අතරේ අනිත් පැත්තේ උන්ව ගිල ගන්න බලාගෙන ඉන්න ගෙම්බෙක් ඉන්න චිත්‍රයක් ගැන. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම දෙයක අඳුර සහ එළිය තියෙනවා. අපි හොඳ දකින හැම පැත්තකම සුබ දකින හැම පැත්තකම අසුබ එහෙම නැත්නම් නරක තියෙනවා. ඒ කියන්නේ අවධානයෙන් ඉන්න කියන කාරණේ මතක් කළා. එළිය සහ අඳුර හැම තැනකම සමබරව තියෙනවා. එළියට දක්වන ආකර්ෂණය දක්වනා වගේ මේ අඳුරේ තියෙන මේ අවධානමත් යත්තරම දකින්න කියන කාරණේ. මේ ටයිනි මෝමෙන්ට් සටෝරිකනත් අද ස්වාමීන් වහන්සේ මතක් කර හැමදාම කියනවා වගේම. ඒ වගේම මේ ග්‍රීක කතා කියන මේ තමන්ගේම වල්ල හපාගෙන සර්පෙක් වගේ මේ තමන්වම තමන්ටම තමන්ව අනතුරක් වෙන්න හැකියාව තියෙන බව ස්වාමීන් වහන්සේ දේශනා කළා. විශේෂයෙන් මේ මම පෞද්ගලිකව බොහොම කැමති සූත්‍රයක් මේ නසන්ති සූත්‍රේන සංකප්පරාග පුරුසස කාම කියනවා වගේ. මේ ලෝකය කියන්නේ කාමය වෙන්නේ මේ බාහිර ලෝකයේ තියෙන සාධක නෙවෙයි, තමන් තමන්ට සංකල්ප විදිහට අරගන්න දේවල් කියන කාරණේ නිසා දෙදෙනෙක් ලෝක සමාන වෙන්නේ නැහැ. අපි එකිනෙක කෙනා කටයුතු කරන්නේ අපි විසින් හදාගත්ත සංකල්ප නිසා. අපිට වෙන කෙනෙක්ගේ ලෝකයක් ගැන නිර්ණය කරන්න හැකියාවක් නැහැ කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මේ පූර්ණ අවබෝධය කියන්නේ අපි ඒ වෙලාවේ කරන දේවල් ඒ ගැන ඒ වෙලාවේ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම කියන කාරණේ සම්මාසී දේශනා කළා. ඒක නිසා තරහෙන් ඉන්න වෙලාවක තරහ ගැන දැන ගැනීමම ප්‍රමාණවත් බවත් ඒ ආකාරයෙන් ඒ මොහොතේ ඒ වෙලාවේ තමා කරන කියන දේවල් ගැන දැන ගැනීම ප්‍රමාණවත් කියලා සම්මාසී දේශනා කළා. ප්‍රතිපදා වඩන කෙනෙකුට මේ අනිත් සාමාන්‍ය පුද්ගලෙක්ට වඩා ඒ මොන හරි ඒ අපිට ඒ හැඟීමක ඉමෝෂන් එකක් දැනෙනකොට කරන්න තියෙන ඔප්ෂන්ස් දෙක තුනක් වැඩිපුර ලැබෙනවා. එතකොට අපිට වඩා සුදුසු ඔප්ෂන් එකට යන්න හැකියාව තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ සුබ දේක පහව අසුබ දකින්න, හොඳ දේක පහව නරක දකින්න. අර එළිය සහ අඳුර දෙපාර්ශ්වෙම තියෙනකොට වගේ අපි හොඳ දේ දකිනකොට ඒත් එක්කම නරක දකින්න, නැත්නම් නරක දේ එනකොට ඒත් එක්කම හොඳ දකින්න කෙනෙක් දැන්නත් ඒක තියෙන අතුර තියෙන සුන්දරත්වය දකින්න අපිට හැකියාව තියෙනවා මේ ප්‍රතිපදාව වැඩිම තුලින් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. හැබැයි මේක වටිනාකම ගන්න නම් මේ මොනවා හරි කරදරයක් වුණාම මේක කළ වැඩක් නැහැ. ඒක නිසා කරදරයක් වෙන කලින් මේ ප්‍රතිපදාව වටලා තියාගත්තොත් අපිට පුළුවන් කරදරයක් වුණාම නැත්නම් මේ අඳුරු ස්වභාවයක් එනකොට ඒ තුළ තියෙන එළිය දකින්න නම් මේක මේ ප්‍රතිපදාව කාලයක් තිස්සේ පුහුණු කරන්න කියන කාරණේ තමයි. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවෙන් අද මතක් කර හිටියේ ධර්ම දේශනාව ගැන සම්බන්ධව කාට හරි ගැටලුවක් තියෙනවාද? මේකේ සූත්‍රය මොකද්ද කියලා කෙනෙක් අහලා තියෙනවා. සාකේත බ්‍රාහ්මණ කතාව ධම්මපද කියලා දක්වන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ ගැටලුවක් ආවා. මේ නකුල මාතා නකුල පිතා කියන කතාවද මේ කියන්නේ, එහෙම නැත්නම් වෙන කතාවක්ද කියන එක? ඒ ගැන පොඩි පිළිතුරක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
නෑ, ඒ කතාව නෙමෙයි ඔයනේ. ඔය ධම්මපදයේ තියෙන සාකේත බ්‍රාහ්මණ කතාව කියලා තියෙනවා.
සාකේත
බලන්න පුළුවන් කියලා.
එහෙනම් ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් මේ අවස්ථාව පුළුවන් අපිට යොදා ගන්න ධර්ම දේශනාව සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට පිළිතුරු ලබා දෙන්න කියලා. එහෙම නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට, ඊළඟ අංගයට යමු. ඊළඟට තියෙන්නේ ඇත්තරම මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සඳහා මේ සකස් කරන්න යෙදුන ආධුනික සතිමත් බව පුහුණු කරන අයට ලබා දෙන්න තියෙන උපදෙස් පත්‍රිකාව මම හැමදාමත් කියනවා වගේ මේ සතිය කියන්නේ එක පුද්ගලෙක්ට එක ජාතියකට එක ආගමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මිනිස්සු වුණු අපි හැම දෙනාටම මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට ලැබිච්ච දායාදයක්. අපි ඕනම කෙනෙක්ට මේක අත්හදා බලන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අපිට තියෙන උනන්දුවේ සඳහා අපි කොච්චර වටිනාකමක් දෙනවද සහ ඒ සම්බන්ධ කොච්චර කැප වෙනවාද කියන කාරණේම පමණයි. අපි අත්දැකීමෙන් දන්නවා අපිට මේ සාක්ෂි තියෙනවා. අවුරුදු 5 ඉඳලා ඉහළ දරුවෝ පවා, يعني ඒ තරම් කුඩා කාලේ පවා මේ සතිමත්තාව හුරු කරන්න පුළුවන් බව අපි දැකගෙන තියෙනවා. ඒ වගේම තමයි සත්‍යය මම දකින ලොකුම තමයි වචනකම තමයි මේකට විශේෂ ඉරියව්වක් ඕ විශේෂ ස්ථානයක් නැහැ. කෙනෙක්ට පෝනිමක ඉඳගෙන උනත්, මැරෙන මොහොතින් උනත්, හිරගෙදරක උනත් ඉඳගෙන මේක ඕන වෙලාවක පුහුණු කරලා තිබ්බොත් ඕන වෙලාවක මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන් වටිනා උපකරණයක්. එන්න නැත්නම් වටිනා සම්පතක් කියලා කියන්න පුළුවන්. අපි මේ ලොකු මේ කාම ලෝකේ ඉන්න අතරේ වටිනා උපය ගන්න ඕන සම්පත් අතරේ අපිට වටිනා සම්පතක් කියලා මොනවා හරි තියෙනවා නම් මට හිතෙන්නේ මේ සත්‍යයම තමයි ඒක වටිනා සම්පත කෙනෙක්. හැබැයි ඉතින් අපි හැම දෙයක්ම කරන වගේම මේකට මුලින් පොඩි කාලයක් අපි යොදවලා ඒක ආයෝජනයක් විදිහට යොදවලා ඒක උපයගෙන තියෙන්න ඕනේ මේ අනතුරක් වෙච්ච වෙලාවකට යොදා ගන්න කියන කාර්යෙත් මතක් කරනවා. දැන් නිසන් වනයේ ආශ්‍රයෙන් මේ සතිමත් බව සම්බන්ධ මූලික උපදෙස් ලබා දෙන වීඩියෝ කිහිපයක්ම නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අතරින් වීඩියෝස් දෙකක් අපි මේ උපදෙස් පත්‍රිකාවට ඇතුළත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම ආශ්‍රයෙන් තමයි අපි සතිය මූලික වශයෙන් පුහුණු කරන්න නිසන් වලින් උපදෙස් දෙන්නේ. ඉතින් අලුතෙන් අද සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් මේ වැඩසටහනට, එහෙමත් නැත්නම් මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා මේ වීඩියෝස් බලලා ඒ මූලික උපදෙස් නැවත මතක් කරගෙන ලබාගෙන මේ ප්‍රතිපදාවේ දෙන්න. වැදගත්ම දේ තමයි මේ අපි දිනපතා මේ වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරගෙන සතිමත් ඇවිදීමට, හිඳ ගැනීමට පුහුණු කිරීම. මම දන්නවා අපි හැම දිනාම බොහොම කාර්ය බහුලයි. හැබැයි ඉතින් අපිට පැය 24ක් තියෙනවා. අපි වටිනාකම දෙන විදිහට අපි මේ කාල වේලාවල වෙන් කරගන්න. ඉතින් අනිත් හැම දෙයකටම වටිනාකමක් දෙනවා වගේ මේ මෙතන සතිය වැඩිීමේ වටිනාකමක් දකින්නවා නම් කවුරුම කෙනෙක්ට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අවස්ථාවක් යොදා ගන්න. ඒක නිසා මේ විදිහට කාලයක් වෙන් කරගෙන විනාඩි 5ක් හරි කමක් නැහැ, 5කින් පටන් අරගෙන ඊළඟ දවසේ විනාඩි 6ක් කළා. ඒ වගේ ක්‍රමයෙන් මේ කාලය වැඩි කරන්න කියලා ඉල්ලා හිටිනවා. එහෙම කළා සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීම පෑය දෙකක් වගේ සමස්ත කාලයක් කරාම තමන්ට ඒ දැනෙන අත්දැකීම් ලියන්න පුරුදු වෙන්න. එහෙම සතිමත් ඇවිදිනකොට තමන්ගේ කකුලට කොහොමද ඒ දේවල් දැනෙන්නේ, සතිමත් ඉඳගෙන ඉන්නකොට කොහොමද දැනෙන්නේ කියලා පුළුවන් විදිහට සරලව ලියලා ඒක අපිට ඉදිරිපත් කරන්න කළ යුතු Google Forum එක සහ ඊමේල් ලිපිනය අපි මේ සඳහන් කරලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් පස්සේ අපිට ලිඛිතව ලැබෙන වාර්තා ස්වාමීන් වහන්සේලා අපි ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමන්ට ගැටලුවක් තියෙනවා නම් ගැටලුව ඉදිරිපත් කර තමන්ට ඒ සම්බන්ධයෙන් ඉදිරි උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණත් අපි ඉල්ලා හිටින හැම දෙනෙක්ම සම්බන්ධ වෙන්න අනිත් අයට දෙන උපදෙස්වල වුණත් අපිට අපිට අදාල් කරගත යුතු සුදුසු උපදෙස් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රසිද්ධිය අපිට මේ සතිය වඩනකොට ඇති වෙන ගැටලු සාකච්ඡා කිරීමම අපි හැමෝගෙම සතිය ප්‍රවර්ධනයට හේතු උපකාරී වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම හැම ඉරිදා දවසකම ලංකා වෙලාවෙන් උදේ 7ට, මෙල්බන් වෙලාවෙන් උදේ 11:00ට, නව සීලන්ත වෙලාවෙන් හවස 1:00ට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් Zoom හා Mixel හරහා හැම දිනකටම මේ වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා මම මතක් කර සිටිනවා. ඒක තමයි දැනට මූලික උපදෙස් විදිහට අපිට ලබලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අද දවසට ඉදිරිපත්ලා තියෙන ලිඛිත වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. ස්වාමින් වහන්ස, මේ අද සාගර ස්වාමින් වහන්ස සම්බන්ධ වෙනවද?
මගෙන් දහන්නේ
අවසරයි ස්වාමින් වහන්ස. එහෙමයි.
මම නම් දන්නේ නැහැ. සාගර හාමුදුරුවන්ට ආරාධනා කරේ මං හිතන්නේ රාජිකා.
එහෙමයි ස්වාමින් වහන්ස, මම කතා කරලත් කිව්ව ඇත්තටම මේ ගිය සතියේ තාපු නිසා වැඩ තියෙනවා, වැඩ කරගන්න පුළුවන් වුණොත් එන කතාවක් තමයි කිව්වේ.
එහෙම පොඩ්ඩයි ඉතින් ආගේ කරන්න එපා අප්පා, නැත්තම් හැමදාම වෙනකොට ගානක් ගානක් නැතුව යනවනේ. ඒක හරි ස්වාමීන් වහන්සේගේ වැඩේ. බලමු සම්බන්ධ වුණොත් සම්බන්ධ වෙයි නැත්නම් නැහැ.
එහෙමයි සමනස. එහෙනම් අපි මේ ප්‍රශ්න විචාරක වැඩසටහනට ඔබ වහන්සේට සම්බන්ධෙන්න කියලා පාද නමස්කාරයෙන් ඉල්ලා හිටනවා ස්වාමීන් වහන්ස. එහෙනම් ප්‍රශ්න අද දවසට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මම නදීට ආරාධනා කරනවා.
බොහොමත්ම පින් රාධිකා. අවසරයි ස්වාමීන් වහන්ස, තිරුවන් සරණයි.
හොඳයි.
අද දිනෙත් අපිට ලිඛිත වාර්තා දෙකක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. පළවෙනි වාර්තාව වියනාදුවගෙන්, දෙවෙනි වාර්තාව සිංහල වාර්තාවක්. පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. This is the report from Vianadhuwa Swamin Vahansa. It is about mindful sitting. Sitting for 5 minutes. I was listening to the surrounding sounds. I heard the sound of the fan and my mummy's tummy rumbling. I also heard a soft sound, but I couldn't recognize it. My bug bites were also itchy. I also noticed my tummy rising and falling when I breathe. That's the end of report, Swamin Vahansa.
Okay, although it's a short report, that we are happy to hear about sitting practice. So 5 minutes is enough. That's a good way to, you know, keep practicing. You have to make sure every day you are spending 5 minutes at least sitting. Hearing sounds is fine. You can hear various things. Sometimes they are getting closer and closer. Sometimes they are getting further and further away. So that's fine. And you can feel the bug bites. They are itchy when you sit. As long as you play, they are not itchy. As long as you watch TV, they are not itchy. You don't even know that you have them. But when you sit, suddenly they are itchy. So that's how it works, right? So you just have to continue this every day, make it a habit to at least sit for 5 minutes. And keep a journal, write your essay like this, few sentences. Okay, I heard the sounds, I heard it like this, then the bug bites are itchy. That's enough. Few sentences you write. So this would be your mindful journal. So every day, sitting for 5 minutes and writing your experience. Make it a habit, a part of your daily schedule. And that's the way to really grow mindfulness. That's the way to support mindfulness. And let me tell you a secret. When you do it for some time, you can start increasing your time. Every day, by 30 seconds or 1 minute, you are increasing your sitting time. So today I sat for 5 minutes. Tomorrow I will try to sit for 6 minutes. Probably not the day after tomorrow. The day after tomorrow I try and sit for 7 minutes. Like that, little by little, you increase. Not by a big amount, but insert 30 seconds, 1 minute, you can increase. It's not difficult. 30 minutes, 30 seconds is not difficult. And with no time, you realize that you can sit for 15 minutes. Depending on your age, if you can sit for 15 minutes, that's a good level, good achievement. And keep that 15 minutes reserved for you. Every day, you have this time reserved. It's important for your mental health, mental hygiene. You are concerned about physical hygiene. You brush your teeth. You do various other things concerned about physical hygiene. What about the mental hygiene? That's also important. So 15 minutes for mental hygiene, 15 minutes for mindfulness. That's a good achievement if you can continue like this. So that's the advice I want to give. Keep a journal, write your experience every day, a few sentences about the sitting. And you can increase little by little and try to make it 15. If you can sit for 15 minutes, it's a good achievement for your age.
Thank you very much, Bhante. Swamin Vahansa, දෙවන වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසරයි. නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස. මෙම වාර්තාව හිත ව්‍යාකූල වීම නිසා සතිමත් පුහුණුව ටික දවසක් නතර වීමෙන් පසු නැවත ආරම්භ කරන ලද සතිමත් සක්මනක පැය කාලයක පමණ අත්දැකීමකි. යටිපතුලට සහ විලුඹට සිත අරමුණු කරගෙන සක්මනෙහි යෙදුණෙමි. එහිදී විලුඹෙහි ස්පර්ශය යටිපතුලේ ඉදිරිපස කොටස ඇඟිලි සමග ස්පර්ශ වන ආකාරය, එම ඇඟිලි පාදය ගෙන යාමට උපකාර වන ආකාරය දෙස බලමින් සක්මනෙහි යෙදීමට උත්සාහ කළෙමි. සමහර වේලාවට තයිල් පොළොවේ පාදයේ ඉදිරිපස කොටස වදින විට සියුම් හඬක් ඇසෙන බවත් තයිල් පොළොවේ ඇති සීතල අත්දැක්කෙමි. සීතලත් අත්දැක්කෙමි. සමාවන සෝයනාංශ. ඒ වගේම හිත පිටට යමින් ශබ්ද ඔස්සේ ගමන් කරන ආකාරයත්, නැවත පාදයට එන ආකාරයත්, නැවත අරමුණු ඔස්සේ යන ගතියත්, කිරිමට ඇති වැඩ රාජකාරි මතක් වීමත් සිදුවිය. ස්වාමින් වහන්ස, මාහට විනාඩි 10ක් පමණ සක්මන කරන විට නිදිමත ස්වභාවයක්ද පැමිණේ. එය දරාගෙන විනාඩි 15ක් පමණ සක්මන් කළෙමි. සතිමත් පරයන්කය. පුටුවක් මත වාඩි වී වෙනත් දිනක කළ පැය භාගයක පමණ අත්දැකීමකි. නාස් පුඩු මත හුස්ම රැල්ල වැදෙන ආකාරය දෙස බලමින් සිත පුහිටුවා ගැනීම අරමුණු කරගතිමි. එහිදී සුළං රැල්ල නාස් පුඩු දෙකේම වදින ආකාරයත්, පිටක සියුම් වන ආකාරයත් අත්දැක්කෙමි. සිතද විවිධ අරමුණු ඔස්සේ පිට යන ආකාරය දෙසද බලා සිටියෙමි. සිත පිට ගොස් නැවත ආපසු සිතින් පාදයේ සිට ඉහළටත් පහළටත් ශරීරයේ දෙස බලමින් රැගෙන ගියා. සිත පිටට යන ගතිය වැඩි බව අත්දැක්කෙමි. ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. නිර්වාණයම අවබෝධ වේවා. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ.
නදී ඕකේ අර පටන් ගත්ත වාක්‍ය දෙක තුන පොඩ්ඩක් ආපහු කියන්න පුළුවන්ද?
එහෙම සතිමත් සක්මන පිළිබඳ වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ.
මුල්ම වාර්තාවේ මුල්ටම කිව්වේ.
එහෙම. මෙම වාර්තාව හිත ව්‍යාකූල වීම නිසා සතිමත් පුහුණුව ටික දවසක් නතර වීමෙන් පසු නැවත ආරම්භ කරන ලද සතිමත් සක්මනක පැය කාලක පමණ අත්දැකීමකි.
හරි.
එහෙමයි.
ඔව්. ඔන්න ඔය කියන වාර්තාව, ඔය කියන කොටසයි. ඊට පස්සේ අර අන්තිමට කියනවා ඔන්න ඔය සිතුවිලි ව්‍යාකූල ස්වභාවය ගැනම තව කතාවක්. ඔය දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔය කියන කතාවෙන් අල්ලන්න පුළුවන් චරිත ස්වභාවය. ඔය වාර්තාව පටන් ගන්නකොට කියන වාක්‍ය තුන හතරම ඇති එකට අන්න මේ පුහුණුව කොයි විදිහටද අපි දරාගන්නේ කියන ප්‍රශ්නේ. එතකොට ඇත්ත තමයි, අර විදිහට ඇවිදිනකොට නිදිමත එනවා, අමාරුයි. අමාරුයෙන් නමුත් ඒක විනාඩි 15ක් 20ක් ඉන්න උත්සාහ කරනවා. ඊට පස්සේ හිතවිලි ඇවිස්සෙනවා, ප්‍රශ්න තියෙනවා, අමාරුයි. නමුත් අමාරුවෙන් නමුත් අන්න යම් කිසි විදිහක උත්සාහයක් දරනවා. ඔය හිතවිලි බහුල වුණාට ගැටලුවක් නෑ. ඒක අතරින් ඉන්න පුළුවන් නම් ඒක තමයි ශක්තිය. ඒක අතරින් මේක කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ශක්තිය. එහෙම නැත්නම් අපි මේ ප්‍රතිපදාව කියලා අලලා තින්නේ වෙනම දෙයක්. වෙනම දෙයක් අලලා තින්නේ. ඒ වැරදි ඇල්ලීමක් අලලා තින්නේ. ඕක හැබැයි එන්නේ නැහැ මේක නොකරන කට්ටියට. බ්‍රහ්මජාලය එන්නේ වැඩට බැසගත්තට පස්සේ. අර කලබිල ජොලි කරන එවුන්ට ওই ප්‍රශ්න නැහැ. සීල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ, සීල් රකින්න නැති එකට. සීල් රකින්න ගත්ත ගමන් අයියෝ බඩ පපුව දානවා ඉන්න බෑ. මොකද හේතුව මේ පාප කර්ම පේන්න ගන්නවා. අසතිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ, සීය දන්නේ නැති එකට. හොඳට ජීවත් වෙනවා. සිහිය දැනගත්ත ගමන් අන්න තමුන්ටම සාප කරගන්නවා. මෙච්චර මේ හිතවිලි, මෙච්චර මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ඔන්න ප්‍රකාශ කරනවා. බලන්න, ප්‍රතිපදාවකට බැස ගැනීම ඉදිරියක්. ඒ ඉදිරිය නිසා අපි වෙහෙසක් හදාගන්නවා. ඉතින් ඕක තමයි වැඩේ. ඕක හොඳ දෙයක්. ඕක යන්න ඕනේ. අර නිකන් බබාගේ කාලයක් තියෙනවා. ඒ බබාගේ කාලේ පහු කරගෙන ගියොත් තමයි ඊට උඩ පන්ති වලට යන්න පුළුවන්. හැම සමහරව ඉන්න අර මොන්ටිසෝරි පන්තියෙම ඉන්න ඕනේ කියන කට්ටිය. ඉතින් කය ඒගොල්ලෝ ගැන මොකද කියන්නේ? ඉතින් ඒගොල්ලොන්ට ඉතින් විශ්වාසයක් නැහැ මම ඉඩ පන්තියකට සුදුසුයි කියලා. ඉතින් එතකොට ඉතින් ඉතින් එහෙනම් ඉන්න එකෙම ඉන්න. කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ඉතින් එයා එයාගේ විශ්වාසය නැත්නම් අපි මොනව කරන්න? එයා හිතන නෑ මම මොන්ටිසෝරි පන්තියෙම ඉන්න ඕනි කියලා. එහෙම එකක් නෑ. එක අවුරුද්ද එතන තියන්නේ, ඊට පස්සේ ඊළඟ පන්තියට යවෙනවා. ওই ගමන කොයිම වේගෙන් යනවාද කියලා අපි දන්නේ නෑ. ඉතින් ඒකින්ද අන්න අර ඒ ඒ ඒ විශ්වාසය දිනු කරගන්න. මොකද විශ්වාසය හිතවිලි තුනක් කමක් නෑ, මම මේ විනාඩි 20 30 ගත කරනවා. සිහිය පිටවන්න දරන උත්සාහයක් සමග. ඊට පස්සේ නිදිමතාවත් කමක් නෑ, ඒක ඉවර වෙනකන් මම වාඩි වෙලා ඉන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ කියන නිදිමතක් ආවොත් ඒ ඉරියව්වේ මේ නිදිමත ඉවර කළා යන්න. හිතවිලි බහුල හිතක් ආවොත් ඒ ඉරියව්වේම ඒ ඒ හිත ඉවර කළා යන්න. බියක් ආවොත් ඒ ඉරියව්වේම බිය ඉවර කළා යන්න කියලා ප්‍රකාශ කරනවා. එතකොට වාඩි වෙලා ඉන්නකොට බියක් ආවොත් ඒක ඒකෙදිම ඉවර කළා යනවා. ඇවිදිනකොට නිදිමතක් ආවොත් නිදිමත ඉවර වෙනකන් ඇවිදිනවා. ඕක තමයි ප්‍රතිපදාව. එතකොට තේරෙනවා මේ හිත හිතවිලි බහුල වුණත් එකයි නැතත් එකයි. තැම්පත් වෙලා මුකුත් නැති විදිහට තියුණත් එකයි. එහෙම නැතුව හිතවිලි බහුල වෙලා ඇවිස්සීලා තියුණත් එකයි. දෙකේදිම තමුන්ගේ එකම වැඩක් තියෙනවා. ඔය දෙක අතර වෙනස දකින්න පුළුවන් උදේ පරියන්කේ හවස එකයි ගත්තොත්. උදේ නිින්දෙන් ඇහැරිච්ච ගමන් අර විවේක ගතියත් එක්ක, ඊට පස්සේ හවසට වැඩ කටයුතු ඉවර කරලා ගෙදර ආපුවාම තියෙන කලබල ගතියත් එක්ක දෙකක්. ඒතර අර මහත් එක්කෙනවා මේ එයා කියනවා උදේ පරියන්කේ නම් හොඳයි සයින්ස හවසේ කාරි නැහැ. ඇයි? හවස එක නිදිමතයි, ඇඟ කඩා වැටෙනවා, බෙල්ල කඩා වැටෙනවා, හිතවිලි ඇවිස්සෙනවා, ඇඟ පුරා වේදනා, හරිම නිකන් කටු කාරෝසන ගතියකින් තමයි ඉන්නේ, කටුක ගතියකින් තමයි ඉන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඒතර එයාගේ අනු මීමට අනු උදේ එක තමයි හොඳ. නෑ එහෙම එකක් නෑ. සමහර විට අර හවස එකේ වෙන්න පුළුවන් නියම වැඩේ වෙන්නේ. නියම වැඩේ වෙන්නේ ඒකේ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රතිපදාව තුලින් මතුවලා එන දේම අපි වැරදියට අල්ලගත්තාම අන්න බ්‍රහ්මජාලයක් තමයි එතකොට ගැලපිලා එන්නේ. ඒක නිසා ඔය විවේකයම කියලා හිතන්න එපා මේ භාවනාව. නිකන් විවේකී හිතක් තියෙන්න ඕනේ, සිතුවිලි නැති හිතක් තියෙන්න ඕනේ එහෙම කියලා හිතන්න එපා. ඒක මුලාවක්. මොකද ඒක පොඩි නිකන් අර පළවෙනි පන්ති කෑල්ල විතරයි. ඒක පාසල ගිහිල්ලා වැටෙන්නේ අන්න අර කුණු කොටකට තමයි. ඒ කුණු කොටේ තමයි, ඒ මඩේ තමයි නෙළුම පිපෙන්නේ. ඒ මඩේ එපාකුවොත්, ඒ කුණු කොටේ එපාකුවොත් ඉතින් නෙළුමකුත් නැත. ඉතින් ඒක නිසා ඔය හිතවිලි වලට හොඳට ඇවිස්සෙන දෙන්න. ඒ අපි කියලා අපිට අනුමතය අරගෙන එන ඇවිස්සිලිත් නෙවෙයිනේ. ඇවිස්සෙන දෙන්න. ඊට පස්සේ අර ප්‍රකාශ පටන් ගන්නකොටම කියනවා ප්‍රශ්න නිසා කරන්න බෑ කියලා. ඒත් එතනත් අවුලක් එනවනේ. ප්‍රශ්න තියෙනකොට තමයි කරන්න ඕනේ. ප්‍රශ්න තියෙන කාලේ තමයි ඒ කටුක බවත් එක්ක ඉන්න ඕනේ. ඒ කටුක බවත් එක්ක සක්මන් කරන්නේ, ඒ කටුක බවත් එක්ක වාඩි වෙලා ඉන්න. ඒ ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේවා ඇවිස්සෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දිමතේනවා මොකද්ද ප්‍රශ්නේ? එන්නේ කියන ශක්තිය දිනු කරගන්න පුළුවන්. දැන් සපාවගේ දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මට පිළිකාවක් හැදුනා තියෙන්නේ. ඒකින්ද මට භාවනා කරන්න බෑ? පිළිකාවෙන් ඉඳ කරගන්න බෑලු. මේ ඒක ආපහු සෝ වුණාම මම කරනවලු. හරිනේ ඒකනේ හොඳටම කරන්න ඕනේ. ඒ දැන් අර අනාථ පින්ඩික දිට දුවා වගේ මර ඇඳටම වගේ වැටිලා. එහෙනම් දැන්වත් මේ ගත කරන වෙලාවෙන් උනන්දුවක් උත්සාහයක් ඇති කරගන්න පුළුවන්. කය වේදනාව තමයි කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම කිව්වම මහා මේ 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 කාරුණික ස්වභාවයක් කියලා තමයි හිතෙන්නේ. එමේ වූ තියෙනවා ඇත්තට ඉතින් පොඩි තියෙනවා එහෙම ගතියකුත් තියෙනවා. කොහොම හරි වේවා ඉතින් අන්න හේතනත් තමයි වැඩිම උනන්දුවෙන් කරන්න ඕනේ. මුද මාත ඇඳටම වැටිලා. අන්න එහෙනම් දැන්වත් අප්‍රමාදී වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්න අහාම දැන්වත් අප්‍රමාදී වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා ඒ කරන විදිහ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට අන්න ඒකට ගන්න අප්‍රෝච් එක ගැන. කරන විදිහ අපිට තව තවත් විස්තර කරලා ඉදිරියට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. අර බොඩි ස්කෑන් එහෙම කරනවා ඒක ගැටලුවක් නෑ. එච්චරම ඉතින් ඒවා එච්චර පස්සේ එලවන්න ඕනේ දේවල් නෙමෙයි. විවේකීව සිහියෙන් ඉඳලා බලන්න. එතකොට ඉදිරිපත් වෙන දේ තමයි කමටහන. එහෙම නැතුව නිකන් හොය හොය යන්න ඕනේ නැහැ. යන් හෙවිල්ල කවදාවත් අවසන් වෙන හෙවිල්ලකුත් නෙමෙයිනේ. ඕක හොඳයි මුලදී නිකන් අර නිකන් විනාඩි කිහිපයක් විවේකීව අන්න මේ උඩට පහලට ස්කෑන් කරලා බලනවා. බැලුවාම හිත සංසිඳෙනවා. ඒකත් එක්ක ඊට පස්සේ ඉදිරියට යනවා. එතකොට ඊබේම මොකක් හරි දෙයක් හිත තුලින් ඉදිරිපත් වෙලා එනවා. ආ මේක තමයි මගේ කය තුලින් දැනෙන හුස්මක් දැනෙනවා. බඩ පිම්බෙන හැකිලි දැනෙනවා කියලා. මොකක් හරි ඒ අරමුණත් ගැන විශ්වාසය තියාගෙන යන්න. එතකොට ඒක එච්චර මේ වෙලාවක් යන දෙයක් නෙමෙයි. විනාඩි 10න් 15න් ඒක අඳුර ගන්න පුළුවන්. ඒ අරමුණු නැතත් සිහිය තියෙනවානේ. සිහියත් එක්ක ඉන්න පුළුවන්. එතකොට ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. නැවත නැවත උත්සාහ කරන්න ඕනේ. එන්නේ නැවත නැවත උත්සාහය ගැන තමයි ඒ මොන දේ වුණත් මේ දේත් කරනවා කියන උත්සාහය ගැන තමයි මම වැඩියම ෆෝකස් කරේ මෙතෙන්දි දෙන උත්තරේදී. ඒක වටිනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි හිතනවා මේ පායපු දවස්වල විතරයි මේක කරන්න පුළුවන්. හොඳට අවුව පායලා තියෙන දවස්වල විතරයි කියලා අමුතු එකක් හදා ගන්නවා. ඒක නිසා ඒ විදිහට උත්සාහ කරන්න නැවත නැවත නිතර නිතර වාර්තා කරන්න කියලා අපි කියමු නේද? එකෙනාට වෙනමුකුත් ඒක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් කියපු දේ තේරුම් නැත්තම් එහෙම නැත්තම් අපිට ඉදිරියට ගිය හැකියි.
එහෙමයි ස්වාමීන් වහන්ස. මම හිතනවා වார்த்தාව ඉදිරිපත් කරපු කෙනාට එය ශ්‍රවණය වෙන්නේ නැති කියලා තවදුරටත් ගැටලුවක් තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ගන්න පුළුවන්. Zoom raise hand option එක ක්ලික් කරන්න. එතකොට අපි unmute කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, නදී මේ වார்த்தාව ඉදිරිපත් කරපු කෙනා ඉන්නවා. සභාවෙන් අපි කියමු යාට මේ ඒ ගැටලුවට පිළිතුරු ප්‍රමාණවත් නැත්නම් මේ අත උස්සන්න කියලා. මම හිතන්නේ ප්‍රමාණවත් ඇති නදී
ඇති. ඔව් නේ.
ඔව් යා.
මම හිතන්නේ සෑහීමකටපත් වෙනවා කියලා ස්වාමීන් වහන්සේගේ උපදෙස. ඊට අමතරව ස්වාමීන් වහන්ස අපිට වෙන වார்த்தා ඉදිරිපත් වෙලා නැහැ. ප්‍රේමේ දෙපැත්ත කියන කතාව කිව්වා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මට අර පොඩි අත්දැකීමක් නෙවෙයි සමහරවිට මේ දැනෙච්ච දෙයක්. දැන් මේ භාවනාව කරන්න ගත්තට පස්සේ ඔය හොඳම යාළුවෝ කියලා දැන් අපි හිතන් ඉන්න කට්ටිය ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. චුට්ට චුට්ට නිකන් ඈත් වෙනවා වගේ ස්වාමීන් වහන්සේ. ඒක ගිහිල්ලා ඊට පස්සේ අපි ඔය අපේ ගමන යන කට්ටිය එකතුව වැඩි වෙනවා. මට ඒක නිකන් අර මුල් කාලේ පොඩ්ඩක් නිකන් අපසරයි වුණ කාලවිල හිටපු කට්ටියනේ ස්වාමීන් වහන්සේ. ඉතින් බොන එක නැවැත්තුවා, ඊළඟට වෙජිටේරියන් වුණා, ඔය වගේ ගොඩාක් දේවල් වුණා. ඉතින් මේක පටන් ගත්තට පස්සේ ඉතින් පහු කාලික සාහනස ඉතින් මට තේරුණා මේක මොකක්ද අර දැන් හොඳම යාළුවෝ කියලා හිතුවට අර ධම්මපදයේ මං හිතන්නේ ස්වාමීනස අර අසේවනාච බාලානන් කියලා තියෙන එක ඉබේ වෙනවා ස්වාමීනස. අපි මේ හොයලා කරලා අයත් කිරීම හෝ ලං කිරීම අවස්ථාවයක් නැහැ. නමුත් අරක සිද්ධ වෙනවා ස්වාමිනාසේ. බාලයෝ ඉවත් වෙනවා, පඬිතුයෝ ලඟ වෙනවා. පඬිතුයෝ කියන්නේ මම කියන්නේ ගෞරවනීය ස්වාමිනාසලා කල්යාණ මිත්‍රයෝ ඒ පිරිස. ඉතින් ස්වාමිනාසේ ඒක අර හොඳ මම හිතන්නේ සතිය වඩනකොට පේන දේවල් ස්වාමිනාසේ. ඒ කියන්නේ ඉතින් අර මුලින් තිබිච්ච අප්සට් ගතිය දැන් නම් ඉතින් එහෙම නෑ ස්වාමිනාසේ. ඒක මට ප්‍රකාශයක් විදිහට කරන්න හිතුණා ස්වාමිනාසේ අද අර දේශනාව ඇහුවට පස්සේ.
ඔව් ඇත්තටම ඉතින් තමුන් ඇතුළත පරිවර්තනයක් වෙනකොට තමුන් ඒ ඇතුළත පරිවර්තනයට සාපේක්ෂව වටපිටාවෙත් පරිවර්තනයක් වෙන්න ඕනි. ඒක ස්වභාවිකයි. එතකොට ඒ පරිවර්තනය අපි මුලදී ඇත්තට මේකට රෙසිස්ට් කරනවා. ඒක බාරගන්න කැමති නෑ. මෙහෙම මේ මෙච්චර කාල බිල ඉඳපු යෝන් වෙන් වෙලා යනවා කියලා එහෙම පොඩි නිකන් හැඟීමක් මතුවලා ඉන්න පුළුවන්. නමුත් ඇතරම ඉතින් ඒගොල්ලන්ගේ මානසිකත්වය ඉක්මවලා ගියාට පස්සේ එතකොට ඉතින් ඒගොල්ලෝ ගැලපෙන්නේ නැහනේ. උදේට ගැලපෙන්නේ නැතිකොට අලුත් වටපිටාවක් ඉබේම ධර්මය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හැදිලා එනවා. මොකද නදීප්ගේ ඇතුළත තමයි වෙනස් වෙලා තියෙන්නේ. බාහිරේ නෙමෙයි ඔය වෙනස තියෙන්නේ. තමුන්ගේ සංකල්ප වෙනස් වෙනකොට, තමුන්ගේ අදහස් උදහස් වෙනස් වෙනකොට මේ අදහස් උදහස් වල වෙනස අර වටපිටාවේ කට්ටියට ගැලපෙන්නේ නැතු යනවා. ඒක බොහොම සාධාරණ සිදුවීමක්. එතකොට ඒකට අනුව ගැලපෙන පිරිසක් එක්රස් වෙද්දී අනිත් පිරිස ඉවේම හැලිලා යනවා. හිතලා වගේත් නෙමෙයි, දන්නේම නැතුව කාලේ විසින් වෙනස් වෙලා තියෙනවා. කියන්නේ නිකන් නේද? අර මොකද්ද පාසල් අද නැත, ගියා එහි නැත, කාලය මැව් වෙනස කරුමේ කියලා කියන්නේ. ඕක තමයි වැඩි. ඒ වෙනස සිද්ධ වෙනවා. ඒක ඉතින් අපි මුලින් රෙසිස්ට් කරනවා ඇත්තටම. අපි හිතනවා මොකද
අපහසුයි සුවයන පොඩ්ඩක් අර අපහසුයි මුලින්ම නිකන් කාලා බීලා කිව්වා වගේ කාලා බීලා
ඉතපු ඒක හරි. ඒ අපහසු තියෙනවා. පැවිදි වෙලා අපිටත් තියෙනවා. පැවිදි වෙලා අපිටත් තියෙනවා. මේ කල්පනා කළ බලව මේ දවස්වල ළඟින් බින්දපු උන් එකෙක්වත් නැහැ. එකෙක්වත් නැහැ. ඒක මට ෆෝස් කරන්නත් බෑ. මුලදී නිකන් ඒක ඇත්තටම මේ අප්‍රෝච් එක අරගන්න හදලා තියෙනවා. ඒ වුණාට ඒක හරියන්නේ ඒකෙන් නිකන් අර අපහසුතාවයටපත් වීම විතරයි උනේ. මොකද ඒගොල්ලෝ සුදුසු කැමති නැහැ. මේ පරිසරයට කැමති නැහැ. මේ කරන කටයුතු වලට කැමති නැහැ. ඒගොල්ලන්ගේ ලෝකෙ වෙනස්. එතකොට එහෙනම් අන්න මොකද වෙන්නේ? ඒකට ඉඩ දෙන්න වෙනවා. ඒකට විවෘත වෙන්න වෙනවා. එතකොට අලුත් පිස්සු පිහාට ටිකක් ගැලපිලා එන්නත් පුළුවනි. බඩ පිටාවට හරියන කට්ටිය ටිකක්. සමහර විට අර මෙහෙම දේකුත් වෙනවා. ඒ දවස්වල ටිකක් දුරස්ස ඉඳපු කෙනෙක් අන්න ලං වෙලා පුදුම විදිහට සමීප වෙන ගතියකුත් තියෙනවා. මොකද එයාගේ මානසිකත්වයේ අලුත් එකට ගැලපෙනවා. එහෙම දේවලුත් වෙලා තියෙනවා. මට දැකලා තියෙනවා. ඒ දවස්වල එච්චර ගණන් ගත්තේ නැහැ. ඩෝන්ට් කෙයා. හරිද? ඒ දවස්වල ටිකක් දුරස්. හැබැයි මේ විදිහට වෙනසක් වුණාට පස්සේ අනේ මේ මිනිස්සයා ගොඩාක් සමීප වෙනවා. අර ළඟින් ඉඳපු කට්ටිය දුරස් වෙලා මැකිලා යද්දි. ඉතින් ඕක තමයි පරිවර්තනේ. ඒ පරිවර්තනේ අපි බොහොම අමාරුවෙන් මුත් වෙල්කම් කරන්න ඕනේ පරිවර්තනයක්. මොකද ඇතුළත වෙන්නේ මේක. ඇතුළත වෙන්නේ තමුන්ගේ බාහිරේ නෙමෙයි. බාහිරේ වෙනවා කියලා හිතුවට ඇතුළත තමයි මේ වෙනස වෙන්නේ. මේ වෙනස වෙන්න වෙන්න අන්න මේ වටපිටාවට හරියන කට්ටියක් ගැලපිලා එනවා. ඒතර අපි හිතන අයියෝ අර නිකන් අර මේ ගියපු දේවල් වලට හඬන්න. නෑ එහෙම එකක් නෑ. හැම වෙලේම හරිම ඩයනමික් මේ ගමන. ෂණික ෂණික වෙනස් වීම එක තමයි යන්නේ. එතකොට යම්කිසි අපි ජීවිතේ තීරණයක් ගත්තා නම් පැවිද්දකට හෝ වේවා ප්‍රතිපදාවකට හෝ වේවා ඒ තීරණේ ගත්තා නම් අන්න අලුත් මේ කරන්ට් එකකට අහුණා වගේ අලුත් ජල පහරකට අහුණා වගේ ඒක ඔස්සේ ඇදිලා යනවා. ඒ ඇදිලා යනකොට ආයිතින් ආයි අර ආරකයක් ගියපු රොඩු කෑලි ටික නෑ අලුත් රොඩු කෑලි ටිකක් මේකේ තියෙන්නේ කියලා එහෙම හිතුවට වැඩක් නෑ. ගිහිලි ඉවරයි. අන එන එක ඉන්න එක තමයි ගමන. සාමාන්‍යව දැන් මටත් ඕක හරි බාර ගන්න අමාරු දෙයක්. දැන් මේ අපි ඔය සාමාන්‍ය උපාසක මහත්තුරු එක්ක එකතු කරගෙන මේ ඉතින් ඔය දවල්ට ඒවා මේවා වැඩ කටයුතු කරනවා. මේන්ටෙනන්ස් වැඩ කටයුතු තියෙනවානේ. ඒ වගේවා කරනවා. ඒ වගේවා කරනකොට ඉතින් අර එකෙට්ට කොහොම හරි වැඩක් බාර දෙනවා කියලා දීලා ඉතින් මම වැඩ බෙදන්නම මට යනවා සෑහෙන වෙලාව. මොකද ඉතින් මේ මනුස්සයාට මේක කරන්න මෙහෙමයි කරන්න කියලා කියන්න බෑ. ඉතින් මොකද කරන්නේ? දවසක යාටම කැපෙලා ගිහිල්ලා ඔන්න කියලා දෙනවා. මේක මේ විදිහට කෙරෙන්න ඕනේ, මෙතනින් කෙරෙන්න ඕනේ, මේ විදිහට කෙරෙන්න ඕනේ කියලා කියලා දෙනවා. පව්ව දවල්නකොට මු නැහැ. හරි. ඊට පස්සේ දැන් අර මිනිහා ගැන අපේක්ෂාවෙන් ඉදියෝ වැඩේ කරෙන්නේ නැහැ නේ. ඊට පස්සේ දැන් ඉන්න එකෙක් අල්ල ගන්න වෙනවා. ඉතින් ඔන්න ඔය වෙනස අඳුරන්න බැරි නම්, ඔය වෙනස බාර ගන්න බැරි නම් මොකද කරන්නේ? හරි, ආ ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා නම් අයියෝ මාවම තියාගෙන ඉන්න ඕනේ, මං මේ වැඩේ කරන්න ඕනේ කියලා තියෙනවා. මොකද ගෙදර ගියේ? එහෙනම් මෙහෙටලා ඉන්න තුන. ඊට පස්සේ කියන ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ බලන්නකෝ අපි මට දීපු වැඩේ කරලා ඉවරයි. ඉතින් කරලා ඉවර වෙන්නේ යකෝ. මේ දැන් හති ගානකට කලින් දුන්නේ. ඉන්දියෙත් නැහැ. ඉන්දියෙත් නැහැ. දැන් ඒලා එක කුවට වැඩ නැහැ. දැන් ඒක ගියාලුත් එකක් දෙන්නම්. අලුත් වැඩක් දෙන්නම් කියලා අන්න කියනවා. පහුගිය දවසක එක්කෙනෙක් ආවා. ඇවිල්ලා තීන්ත වගේ අරන් ඇවිල්ලා ඇහුවා, ස්වාමීන් වහන්සේ මේ තීන්ත වගේ අරන් ආවා ගන්න කොහෙද ගන්න කියලා. ඊට පස්සේ මම අන්න අර ගිලන් කුටියක් දිනා ඒකේ ජරා වෙන මං කෝ ආයෙනම් මේකේ ගාලා යන්න කියලා. අප්පට දිරි ජනේල් දෙකක එක පැත්තක විතරක් ජනේල් වල ගාලා ගිහිල්ලා. දැන් අර එල්ල හරකයි මී හරකයි වගේ. දැන් කට්ටිය දන්නා වගේ වැඩක් කරොත් මං කෝ හැරි ඔගේ ගෑවිලා තියනවා කියලා ඉතින්. ඉතින් අර ජනේල් දිහා බලනවා, මගේ දිහා බලනවා කට්ටිය. ඉතින් මොකද කරන්නේ? දැන් අර තියුණ ජනේල් ටික පැති දෙකේ ජනේල් එකම ජනේල. අර මේ ඉස්සරහ ටිකේ විතර සුදු පාට ගාලා ගිහිල්ලා ජනේල් එක සුදු පාට ගන්නවා. දැන් මොන ලෝකේවත්. ඉතින් ඔහම තමයි වැඩේ. ඊට පස්සේ මොකද කරේ? අර නිකන් කොහෙද මුළු ගැනිලා තිබුණා. අලුත් ඉන්ද ඇතුළේ ඒකෙන් ඔක්කොම ටික අලුතෙන් ගන්න උනා. අලුතෙන්ම ගෑවා. එතකොට එක ජනේල් જાතියක තීන්ත දෙපාරක් ගාලා මොකද අර කලමැචින් කිව්වක තමයි වැඩේ. ඒ කිව්වොත් අයියෝ මේ මොකද්ද මේ වුනේ කෝ මේකා කියලා හෙව්වට වැඩ නැහැ. ඌ ගෙදර ගිහිල්ලා ගෙනහලා තියෙන්නේ 3 ලීටරයි. ඉතින් ඒකෙන් ගන්න බෑනේ ජනේල්. ඇති උඩ ජනේල් ටික ගාලා ගිහිල්ලා. දැන් අපි මම හිතන්නේ වඩා ගෙදරක එහෙම කරනවාද කියලා. උදු පාඩ ගන්නවා ජනේල් එක ඇවිල්ලා. ඊට පස්සේ එක පැත්තක විතරක් ගන්නවද නැහැනේ. ඉතින් අර මෙහෙ වැඩ කරන්නේ ওই විදිහට තමයි. ඉතින් ඒක බාරගත්තේ නැත්තම් අනිත් දවසේ අමුතු කේස් එකක්. ඉතින් ජනේලේ දිහා බලනවා කට්ටිය මගේ දිහා බලනවා. ඉතින් මං කරන්නේ මොකද්ද කවුරු හරි අදලා දැන් අර පක්ෂය ගන්නවා කියලා කියනවා කියන බා. දැන් ඈත තියා කියන බලන්න අර ජනේලේ. ලස්සන අමුතු ගතියක් තියෙනවනේ දැන් අර අර නිකන් අර ওই ආකිටෙක්චර් වලට එහෙම කැමති ස්වාමීනාන්ද කෙනෙක් කියනවා මංකෝ. අර බලන්න අර මේ නිකන් ඉතාලියේ කන්දම් මුදුනේ තියෙන පරණ ගේක වගේ නේද ඒ ජනේලි පාට කියලා. ඊට පස්සේ ඇත්තටම ටිකක් කියලා බලයි ඉඳියා මං හිතුවා වැඩේ හරි කියලා. ඊට පස්සේ කියනවා නෑ උනාට මේ පාටේ වගේ වල නෑලු. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට ඉතින් අමාරු. ඉතින් අලුත් තීන්තයක් ගන්න වෙනවා. ඉතින් අපි හිතුවා තර පාටම තියෙන්න ඕනේ මේ ජනේලෙම තියෙන්න ඕනේ. එහෙම කරන්න බෑ. ඉතින් ඒක ඒ වෙනස ඒ ගලණය බාර ගැනීමක් තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. ඉතින් රෙසිස්ටන්ස් එකත් හරි අර වැඩි දැන් අලුතෙන් කනෙක්ට් කරන්න වෙනවා වෙනස්ම කනෙක්ට් කරන්න වෙනවා කියන ප්‍රශ්නේ මතුවෙලා එනවා. ඉතින් ඒක බාරගෙන ඉදිරියට යනවා කියන එක සෑහෙන දක්ෂකමක්. ඒතකොට තේරෙනවා මේ ශනික මේක වෙනස් වෙනවා පුදුම ඩයනමික් පුදුම වේගෙන් මේක වෙනස් වෙනවා. මේ වෙනස බාරගත්ත කියන්නේ අපි අමුතුම ভাইබ්‍රේෂන් එකක යන්නේ. අය නිකන් ඝර්ෂණයේ අහුවෙන්නේ නැති විදිහට නිකන් අහසේ කුරුල්ල ගියා වගේ ভাইබ්‍රේෂන් එකක් ඔතන තියෙනවා. ඒක බාර ගන්න නේද? අනේ පොලොට ආපු ගමන් ඉතින් මොකද වෙන්නේ? ආපහු නැවතත් ඉතින් අර සුපුරුදු ඝර්ෂණේ. ඒකත් ලේසි පාස නෙමෙයි අර අර නිකන් අර අර ගිරිපුර ඇත්තෝ එකේ වාහන තල්ලු කරනවා වගේ ගන්නට ඝර්ෂණයක් එන්න ගන්නවා. මොකද හේතුව? අන්න මේ අර වෙනස බාර ගන්න සූදානම් නැහැ. දැන් මේ ටයර් උඩ දුවනවා කියන අය කියන එක බාර ගන්න සූදානම් නැහැ. ටයර් එකේ හුලන් තියෙන්න ඕනේ කියන එක බාර ගන්න සූදානම් නැහැ. ඒකත් අවුඩට ගියාම තවත් රෙසිස්ටන්ස් එක අඩු වෙනවා කියන එක බාර ගන්න සූදානම් නැහැ. පහලට බර වෙනවා. අනේ කියනවා පියාඹන්න ඕන නම් ඔබට අනේ මේ බර වෙන ඒවා ටික අයින් කරන්න. පහලට අදින ඒවා ටික අයින් කරන්න. එතකොට ඉබේම පියාඹෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඔය වෙනස ගැන කියන්නේ ඕක හරිම අමුතුයි. ඕක හරිම ඩයනමික්. ඕක තව තව බාර ගත්තොත් නලියම්ත දෙරේ දවස ගානේ අමුතු විදිහ පරිවර්තනයක් එනවා. ඒකට ඉතින් ටිකක් එන්න ඕනේ ඉතින් මේ පැත්තට වගේ.
සනස මේ අවුරුද්දේ වට මිස් වුණා.
ඉඩල් දෙන්නේ කා ගත්ත නම් මට ටක් ගාල තේරෙනවා.
මේ සරවත් ටෙස්ට් කරලා බලන්න ඕන ස්වාමීන් වහන්සේ. කොහොමද?
මං කරන්නේ ඔය වගේ ඔය අවුරුදු ගානක් කොහේ හරි කැරකිලා ඉඳලා ආපු කෙනෙක් ආපු ගමන් කරන්නේ මොකද්ද? වැලි කොට්ටයක් වගේ එකක් උඩින් තියෙන කරේ තියෙනවා. ඊට පස්සේ දැන් කොහෙද ගාමුදුරනේ මේ කරන්නේ? කන්ද මුදුරට. ඉතින් කන්ද භාගයක් නගිනකොට අර අපේ දෙමාපිය මතක් කරගෙන තමයි යන්නේ කට්ටිය. ආවෝ කන්ද උඩට එනකොට අන්න නැවතත් අර යථාර්ථේ බාර ගන්න තත්ත්වයකට පරිවර්තනයක් එනවා. කන්ද මැදදී තමයි පොඩ්ඩක් මගහැරලා ඉන්න ඕනේ. කන්ද මුදුනට ආවම අර අපෝ ෂේප්. ඉතින් ඔක තමයි වැඩේ.
ඒක වෙන්නේ නැති ස්වයන් වහන්සේ මට එක දවසක්.
අපෝ නදීට මං මේ වගේ ඒවා දුන්නා වෙන්න බෑ. කොහොමවත් වෙන්න බෑ.
13 කුටි සුද්ධ කරන්න ගිය ස්වාමීන් වහන්සේ මම දවල් 12ට හරි 12 1ටද කොහෙ ගිහිල්ලා සුද්ධ කරන්න පටන් ගත්තම ස්වාමීන් වහන්සේ කිව්වා මේ දවල් 12ට ඔබ සුද්ධ කරන්නේ නැහැ මහත්තයා මේ ගිහිල්ලා මේ ඊළඟ දවසේ ඉන්න කියලා.
13 ආමඳුරෝ ඒ කමටහන් සුද්ධ කරලා දින්න එතකොට. 13 ආමඳුරෝ තෝවාගේ වට හොඳයි. දවසක් ඇවිල්ලා මට කියනවා මේ අර එක්කෙනෙක් කියලාලු තනකොළ ගලවන්න කියලා. දැන් තනකොළ නෑලු. එයා හොයනවලු දැන් තනකොළ. අර චූටි චූටි අර තියෙන්නේ අර මේ ඇහැට නොපෙනෙන වගේ තනකොළ. ඒව ගලවනලු. හාමුදුරුගේ තනකොළ ගලවන්න කිව්වයි කිවලු. ඉතින් අපි එහෙම මොනවද තියෙන්නේ බෑ අප්පා අපිට නිකන් නේ ජීවත් වෙන්න.
ඒක සරලස බොහොම තින්ක්ස්. රාජිකා මං හිතන්නේ මොන හරි ඉදිරිපත් කරන්න හැදුවා.
නදී බොහොම සති සමා වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා මට මේ රේස් හෑන්ඩ් එක හොයාගන්න බැරි ගියා එක පාට. මේකයි මේ කට දැම්මේ. මේ සමන් සමන් හන්ස මට මේ අදහස් දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. අර මේ කලින් ප්‍රශ්න ඉදිරිපත් කළා වගේ මේ ඔය ස්වාමීන් වහන්සේ මතක් කරා ඒ එතනදී මේ ප්‍රශ්න තියෙන කාලෙදී මේක කරන්න ඕනි කියනෙක් මම ඇත්තරම මේ ම අදැකීම කියන ඇත්තර මේ ඒක මේ මමත් කලාවන් පහුගේ කාල තිබිච්ච ප්‍රශ්න වගේ ඉන්න ප්‍රශ්න අතර ඉන්න අතරේ මම ඇත්තර මේක කලා මට කියන්න පුළුවන් ඒ දැන් කාම් ඒක කොච්චර ප්‍රතිඵලදායකද කියලා ප්‍රශ්න තියෙද්දි කරන එක සහ ඔය උදේ මට උදේ සාමාන්‍ය මම කරන්නේ උදේ තමයි සක්මන් පාරයන්කේ මට උදේ බැරි වෙච්ච අවස්ථා දෙක දිවාගේ මට රෑට කරන්න වුණා. ඇත්තරම මේ මමත් ඒක එච්චර නෝට් කරලා තිබුණ නැහැ හැමදාම උදේ කරන නිසා වුණාට ඒ උදේ කරන පාරයන්කයට සහ සක්මට වඩා හාත්පසින්ම වෙනත් සක්මනක් සහ පාරයන්කයක් තමයි මේ රෑ කරනකොට මම පත්ින්දේ. හැබැයි ඒකේ හොඳ නරකක් නම් එහෙම මට එහෙම ලොකුවට කියන්න දෙන්නේ උනාට ඒක සම්පූර්ණ වෙනස් අර වෙහෙසත් එක්ක වෙනස් අත්දැකීමක් දැනුනේ කියන එක මට කියන්න උවමනා වුණා. අනිත් එක තමයි මේ නදීප් කිව්වා වගේ මමත් ඒක අත්දැකලා තියෙන දෙයක් මේ ඔය කලින් හිටපු යාළු ඇත්තර දැන් ඒ යාළුව කොහෙද කියන්නත් ඇති තරම් මේ 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 ප්‍රතිපදාවට ආවටත් පස්සේ මේ කලින් හිටපු යාළුවත් එක්කින් සෑහෙන්න අයින් වීමක් අලුත් යාළුව හොයා ගැනීමක් ඒ යාළුවත් කාලින් කාලේ වෙනස් වීමක් වගේ මාත් අත්දැක්කා කියලා පොඩි අදහසක් ඒකට ඉදිරිපත් කරන්න හිතුවා. මේ ඇත්තරම මේ මම අවස්ථාව ලබා ගත්තේ නම් ස්වාමීන් වහන්ස මේ තාමත් සාකර ස්වාමීන් වහන්සේ නැති නිසා මම ඔබ වහන්සේට ඉදිරිපත් කරා නම් මේ ඔබ වහන්සේ කලින් දවසක ඉදිරිපත් කරපු ධර්ම දේශනාවක ගැන ඒකක් ගැන මගේ හිතේ තියෙන අදහසක් පොඩ්ඩක් එක මට ඇත්තර මට ඒක ඇත්තට තේරුම් නැහැ. මේ මං හිතන්නේ මේ පළවෙනිදා වෙන්න ඕනේ ධර්මදේශනාව මේ වණං චින්දත මාරුක්ඛං කියලා ධර්මදේශනාවක් කළා ඔබ වහන්සේ. මේ
රාජිකා ඩිස්ටර්බ් කරා නම් සමා වෙන්න ඕන කුසල සන්නාංශ නම් වැඩියා.
ආ
කවන්නේ මේ කියමු බලන්න මේ මට තේරෙන එකක් නම් මටත් උත්තර දෙන්න පුළුවන්.
කුසල ස්වාමීන් වහන්සේ කරපු දේශනාවක් ස්වාමීන් වහන්සේ මම ඒක කුසල ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා හිතලා තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න හිතුවේ. මේ කමන්නේ ඔබ වහන්සේ කුසල ස්වාමීන් වහන්සේ නැත්නම් ඔබ වහන්සේ ඒකට පිළිතුරු දෙන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඔව් ඒකෙදි මේ කුසල ස්වාමීන් වහන්සේ කිව්වේ මේ මොකද්ද ඒ කියන්නේ ගහ දිහා නෙවෙයි කැලේ දිහා බලන්න කැලේ විනිවිද දකින්න වගේ අදහසක් තමයි ඉදිරිපත් කළේ. ඉතින් මේ මට තේරිච්ච විදිහට දැන් මන්දා මට හරි අමාරුයි ඒක ඒ කන්සෙප්ට් එක ඇක්සෙප්ට් කරන්න. මට තේරෙන්න දැන් භෞතික දේවල් සම්බන්ධයෙන් නම් මට පුළුවන් මේ කැලය ඉක්මවා මේ කියන්නේ ගස් ටික ඉක්මවා ගිල කැලේ ඉක්මවා බලන්න කියන එක يعني ඒ ප්‍රයෝජනය ගත්ත භෞතික දේවල් සම්බන්ධයෙන් මගේ තියෙන අත්දැකීම් සහ සංකල්ප එක මට ඒක ඇක්සෙප්ට් කරන්න පුළුවන්. ඒනට මේ දැන් මානව සම්බන්ධතා එක්ක ගත්තහම මට ඔය මේ කැලේ වනයම දිහා බලන්න ගහ මගාරින්න මේ ගහ දිහා බලන්න එපා වනයම සිඳින්න කියන එක මේ ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක මේ ඉන්කෝපරේට් කරගන්න කියලා අපේ අසංකල්පවලට. ඉතින් මට හිතුනේ ඇත්තටම ඒක නිසා මේ දැන් අර චූලසුඤ්ඤත සූත්‍රය කියන වගේ දැන් ඇත්තටම අපි කැලයක් තියෙනකොට අපි එක ගහක් තෝරගත්තම අනිත් කැලේ ඉතිරිකස් ඔක්කොම ටික අපි අතාරිනවනේ. එහෙම කරලා එතකොට කාලයක් ගියාම අර ගහත් ඇත්තටම ගතත හැමදේම වල තියෙන පැවැත්මක් නැති ස්වභාවය නැත්තම් වෙනස් වීම නිසා අර ගහත් අතෑරෙන නිසා මට හිතුණා මට ප්‍රායෝගිකයි කියලා ඒ ක්‍රමය. දැන් මට මේ අදහස ඉදිරිපත් කරන්න හිතුණා මේ මට තේරෙන්නේ නැහැ කියලා මේ වනයම සිඳින්න කියන එක මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද කියන ගැන මට මේ කුසල ස්වාමීන් වහන්සේගෙන් අහන්න උවමනාව තමයි ස්වාමීන් වහන්සේ තිබුණේ. ඔබ වහන්සේ හරි කුසල ස්වාමීන් වහන්සේ නැත්තම් ඔබ වහන්සේ හරි කමන්නේ නැහැ ඒකට උපදෙස් ලබා දෙන්න නම් මේ පිසන්න.
හොඳයි මේක මට තේරෙන විදිහට මමත් කියන්න දැත් කුසල සයන්සේ අදහස් කරේ මොකක්ද කියලා මට හරියටම කියන්න බෑ. දැන් මට තේරෙන විදිහට අපි කරගෙන යන ප්‍රතිපදාවක අපි හුස්ම දිහා බලන් ඉන්නවා. දැන් අපි ඉඳගෙන කරන්නේ ඕකනේ එහෙම නැහැ ඇවිදිනෝ නම් කකුල් දෙක යටිපතුල දිහා බලාගෙන ඉන්නවා. දැන් මුලදීම හුස්ම දිහා බලන් ඉන්නවා කිම. එතකොට මුළු ලෝකේ තියෙන අනිත් ඔක්කොම දේවල් අතහැරලා අපි එකක් අල්ලගන්නේ. එතකොට අර නිකන් මුළු කැලේම අතහැරලා එක ගහක් අල්ලගන්නවා වගේ වැඩක් නේ. අපි ඔක්කොම දේවල් අතහැරලා ඔක්කොම වැඩ නවත්තලා එක තැනක ඉඳගෙන ඇස් දෙකත් වහගෙන කන් සද්ද අඩු තැනකට ගිහිල්ලා රස විඳින්නෙත් නැතුව සුවඳ දැනෙන්නෙත් නැතුව හුස්ම කියලා ඇඟෙත් එක තැනකට විතරක් එනවා. ඒතර මුළු කැලේම අතහැරලා එක ගහක් අල්ලගත්තා වගේ වෙනවා. ඊළාට ඒක දිහා බලන් ඉන්න ඕක දිහා බලන් ඉන්නකොට කියනවා අර ගහේ එක එක ලක්ෂණ ගහ ඇතුළෙත් ගිහිල්ලා ගහ දිහා සම්පූර්ණ විස්තර බලගන්නවා වගේ අපිට කියන හුස්මෙද්දී දිග කොට බව බලන්න, උණුසුම් සිසිලස බව බලන්න, ඕකට මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඒකේ තව හොඳටම තව ඩීටේල් ඇතුළටම බහිනවා. ඔහොම බහිනකොට බහිනකොට මොකද වෙන්නේ? ගහ දිහා බලන් ඉන්නා වගේම අර හුස්මෙත් තියෙන ගතිය නැති වෙලා යනවා. අපි කියන්නේ අර නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා කියලා. අන්න ඕකම වෙලා හුස්ම ගැන එකත් බලන්න දෙයක් නැති වෙන. ඒ වුණාට අපි මුලින්ම බලන්නේ ඕක හොඳටම බලන්න ඕන කියලානේ. ඒකේ ගොඩාක් විස්තර බලන්න ගිහිල්ලා. බලන්න ගියාම ඊළාට ඒකෙත් ඇති දෙයක් නැහැ. ඊළාට ඒක හරහා අපි තේරුම් ගන්නෝ මේ තනි ගහක මෙහෙම නම් මුළු කැලේ තියෙන ඔක්කොම ගස්වල ස්වභාවය මෙහෙමයි. හුස්ම දිහා බැලුවාම හුස්මේ ස්වභාවය මේක නම් ඒකෙත් ඇති නැති වෙන ස්වභාවයක් තියෙන, මට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න බැරි ස්වභාවයක් තියෙන, නිතරම මේකේ දැවෙන තැවෙන ස්වභාවයක් තියෙන. ඔන්න ඔය ස්වභාවයන් ගැන අපිට මේ එකක් අල්ලගත්තු එකක් හරහා මුළු දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි මුළු ලෝකයම අතහැරලා එකක් අල්ලගත්තා. ඒක දිහා හොඳටම බලන් ඉන්නකොට ඒක ස්වභාවයන් තේරුම් ගන්නවා. ස්වභාවයන් තේරුම් අරගෙන මුළු ලෝකයම මෙන්න මේ විදියයි කියලා තේරුම් ගත්තට පස්සේ අර අල්ලගත්තු එක හරහා මුළු ලෝකෙම අතාරින්න පුළුවන්. ඉතින් ඕකම තමයි අර වෙන විදියකින් කුසල සයන්ස කියන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒකයි මුළු කැලේම අතහැරලා එක ගහක් අල්ලගන්නවා. ඒ ගහේ දිහා හොඳට බලන් ඉන්නකොට ඒ ගහේ ස්වභාවය හරහා මුළු කැලේම ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒතර මුළු කැලේම විනිවිද යන්න පුළුවන්. එහෙම නැතෝ ගහෙන් ගහ මේකත් මෙහෙමයි, අර ගහත් මෙහෙමයි, මේ ගහත් මෙහෙමයි කියලා සම්පූර්ණ හොයනවට වඩා එක ගහක් අල්ල ගන්නවා. ඒ ගහ අල්ලගෙන ඒක හරහා මුළු ස්වභාවයම තේරුම් ගන්නවා. ඉතින් මේකම තමයි අපි මේ ප්‍රතිපදාව හරහාත් කරන්නේ. මට මන් දන්නේ කුසල සයන්ස් කියන්න උත්සාහ කරේ මේකද කියලා. මට තේරෙන්නේ මෙන්න මේ විදිය තමයි මේ අපි කරගෙන යන ප්‍රතිපදාවේ මෙන්න මේකයි කරන්නේ. අන්තිමට අල්ලගත්තු එකක් නැති වෙනවා. ඒ හරහා මුළු ලෝකයම අතාරින්න තමයි අන්තිමටම වෙන්නේ. ඒ හරහා මමත් නැති වෙනවා. ඉතින් අර අපි ওই විදියටම ওই භෞතික දේවල් දිහා ওই දිහා බලනවා වගේම අපි කිය පුද්ගල සම්බන්ධතා දිහා බලුවත් ඕකෙත් බලන එක්කෙනෙක්ගේ එක්ක තියෙන සම්බන්ධය බලලාම ඒක හරහාත් අපිට තේරුම් ගන්න පුළුවන් මේක මොකක්ද කියලා, මොන වගේ දෙයක්ද කියලා. ඒක ස්ථිරවම තියෙනවද වෙනස් වෙනවද, ඒ සම්බන්ධයට තියෙන කැමැත්තට අකමැත්ත අනුව ඒක හරහා එන පෙළීම දැවීම අඩු වැඩි වෙන හැටි, ඒක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියලා ওই ස්වභාවයනොත් ඒ එකක් හරහා තේරුම් ගන්න පුළුවන්. භෞතික දේවල් වගේම අපි හිතාගෙන ඉන්න සම්බන්ධතා වගේ දේවල් හරහා මේක තේරුම් ගන්න පුළුවන්. අපි මේ ලෝකෙ හැම දෙයක්ම අල්ලගත්තොත් ඒ හැම එකකින්ම මේක තේරුම් ගන්න ගියාම ටිකක් අමාරුයි. මොකද අපේ හිත සතිමත් නැති නිසා සමහර දේවල්ට ආසාවල් හරහා ඇදිලා යන්න පුළුවන්. සමහර දේවල්ට තරහ හරහ ඇදිලා යන්න පුළුවන්. එතකොට අපිට යථා ස්වභාවය තේරුම් ගන්න තියෙන හැකියාව අඩුයි. ඒක නිසා තමයි අපි අර එක ගහක් අල්ල ගන්නවා වගේ මේ ගොඩාක් ආසාව තරහවල් නැතියේ මේ හුස්මගේ නියුට්‍රල් අරමුණක් අල්ල ගන්නවා. අන්න ඒ හරහා මුල් ස්වභාවයම තේරුම් ගන්නවා. අන්තිමට බලන් ගියාම මේ ලෝකෙ තියෙන හැමදේම තියෙන්නේ ඔන්න ඕකම තමයි කියලා Tamanටම තේරුම් යෑමක් තියෙන්නේ. මන් දන්නේ කුසල සායනහසේ කියන්න උත්සාහ කර ඕකමද දන්නේ. මට හිතෙන්නේ මේක තමයි හොඳයි කියලා.
අවසරයි සායනහස එහෙමයි. මේ අපිට නම් හිතේ ඉදුණ හැබැයි කුසල සායනහස අපි කතා කරද්දී උන්වහන්සේගෙන් මහන් හිටි ප්‍රශ්නෙට මේ කියන්නේ අපිට කතා කරද්දී
නෑ මම හිතන්නේ ඒ සායනහස උදේ ඉඳලාම ඉඳලා ඔකඩක් දැන් උදේ 7 ඉඳලාමනේ.
එහෙමයි එහෙමයි සායනහස.
උදේ දාන ගන්නෙත් නෑ ඒ සායනහසේ දවල්ට විතරයි දාන ගන්නෙත් ඒකත් එක්ක.
එහෙමයි එහෙමයි සංඥාස එහෙමයි. ඔව් මම ඒ එතන මේ මට ඇත්තටම දැන් කුසල ස්වාමීන් වහන්සේ කියපු ඉතරයක තිබ්බ මුළු කැලේම දිහා බලන්න කියන එක මම තමයි අර මේ එක ගහක් දිහා බලන එක තමයි මට ප්‍රායෝගිකයි කියලා ගත්තේ. ඒක නිසා මට ඒ කැලේම විනිවිද දකින්න කියන එක තේරුන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොමත්ම ස්තුති. මේ මේ උන්වහන්සේ ඇත්තටම ගිය සතියේ තනියම ප්‍රෝග්‍රෑම් එක කරේ. ඉතින් මේ අද එහෙම කරන්න වෙන්නේ ඔබ වහන්සේ වැඩම කරේ නැත්නම් ඉතින් බොහොම පිං ඔබ වහන්සේත් අපි ගෞරවයෙන් පිළිගන්නවා මේ ධර්ම සභාවට. මේ මම නදීප්ට ආයෙ බාර දෙනවා. අපි තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න කියලා.
බොහොමත්ම පිං රාජිකා, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට පිළිගන්නවා අපේ වැඩසටහනට. සම්බන්ධ වී සිටින සියලු දෙනාට මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ ගැටලු හෝ සතිමත් බව පිළිබඳ යම් ප්‍රකාශයක් හෝ ඉදිරිපත් කිරීමට තිබෙනවා නම් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. මොකද දුර්ලභ අවස්ථාවක්. ඒක අපි හැමෝම අපේ සතිය දියුණුව පිණිස යොදා ගන්න පුළුවන්. සුරංජී හෝ සුරං සමාවෙන්න මම නම වැරදි ප්‍රොනවුන්ස් කරා නම් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ මම දැන් ටික කාලයක් ඉඳලා මේ මුල දවස්වල සම්බන්ධ වුණා මේ වැඩසටහනට. නමුත් මේ පස්සේ සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ හිත දෙන්නෙම නැහැ වැඩසටහනට සම්බන්ධ වෙන්නවත්, මේ සක්මන් භාවනාවෙවත් ඒ හුස්ම කන්සන්ට්‍රේට් කරන ඒ කාර්යවත් යෙදෙන්න. නමුත් හරි ආයාසකින් අද සම්බන්ධ වුණා. නමුත් කාලයක් තිස්සේ හිතේ තිබුණ ගැටලුවකටමයි අද මේ උදේ ධර්මදේශනාවෙන් මට ඒක අහන්න ලැබුණේ. මට තේරෙන්නේ නැහැ මේ දැන් මේක පටන් ගන්න ගියාම මේක හැමදාම කරන්න ඕනේද, මං කොහොමද මේ සටහන ඉදිරිපත් කරන්න ඕනේ, කියන්නේ හැමදාම කරන එකේ වார்த்தාව හැමදාම ඉදිරිපත් කරන්න ඕනේද, එහෙම ගැටලු ගොඩක් මට ඇවිල්ලා මේක අතාරින්න හිතෙනවා. ඒකින්ද මේක යන අනුපිළිවෙල මට තේරෙන්නේ නැහැ. ඒකට මට පුළුවන් නම් ඔබ වහන්සේ පිළිතුරක් ලබා දෙනවා නම් ගොඩක් පිං.
හොඳයි, හැමදාම කරන්න ඕන කියන එක නම් අනිවාර්යයෙන්මයි. මොකද අපි හැමදාම කනවා, හැමදාම ටොයිලට් යනවා, හැමදාම නිදා ගන්නවා. ඉතින් ඇඟට කරන දේවල් ඇඟට පහසුකම් සපයනවා අපි හැමදාම. ඉතින් ඒ වගේම මේ හිතටත් මනසටත් හැමදාම පහසුකම් සලසන්න ඕන. ඒ හැමදාම අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒක ඉතින් අපිට පුළුවන් විදියක් බලමු. උදේ නැගිටලා මුලින්ම කියමු විනාඩි 10ක් 15ක් වුණත් කමන්නේ, මුලින්ම අමාරු නම් උදේ පාන්දර අපිට වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම නින්දට යන්න ඉස්සෙල්ලා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඉතින් ওই දෙක මුලින්ම පටන් ගන්න කෙනෙකුට හොඳයි. ඊට පස්සේ ටික කලක් යනකොට මේක ටික ටික වර්ධනය කරගෙන ගිහිල්ලා දවසට පුළුවන් තරම් වැඩි වෙලාවක් මේ සතිමත් ඉඳ ගැනීමකට සක්මනකටයි වෙන් කරගන්න. එලට ওই ඕකම දවස පුරාම කරන තනියෙන් කරන වැඩවලදී සතිමත් වෙන්න, කෑම කනකොට බාත්รูම් එකේ ටොයිලට් යන ඒ අවස්ථාවවලදී, ඊළඟ නිින්දට යන්න ඉස්සෙල්ලා, ඊළඟ තනියම කරන හැම වැඩකදීම වගේ පුළුවන් තරම් සතිමත් වෙන්න. ස්ලෝලි මයින්ඩ්ෆුලි සයිලන්ස් කරන් බලන්න. ඊළඟ ඒකත් තව ටික ටික වර්ධනය වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් එක කතා බහ කරද්දී, පොදු වැඩක් කරද්දී, පොදු තැනක ඉඳෙද්දී, ඊළඟ මහපාරකදී වුණත් සතිමත් වෙන්න පුළුවන්කම හැකියාව ටික ටික වැඩි වෙනවා. ඉතින් ওই විදිහට සතිමත් වෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. අර මං කිව්වා වගේ ඇඟට අපි පහසුකම් සපයනවා වගේම හිතටත් පහසුකම් සපයන්න ඕන දවස පුරාම. ඒක ඉතින් අපි මේ කාලයක් පුරුදු වෙලා නැති නිසා ඕක ටිකක් අමාරුයි. ඊළඟට ඒ වගේම දැන් මේ අපේ හිත දුවන්නේ අර කැලේට යන ගොනෙක් වගේනේ. පුළුවන් තරම් මෝ බලන්න කැලේටම තමයි. ඔය අපි කියමු සතියක් විතර කරගෙන ආවා කියමු. එක දවසක් මොකක් හරි සාධාරණ හේතුවක් නිසා එක දවසක් කරන්න බැරි වෙනවා. ඊළඟ දෙවනි දවසේ කරන්න ගියාම හිත කොච්චර හේතු 1000ක් ඉදිරිපත් කරනවා අදත් නිකන් ඉන්න. ඕක තමයි අපේ හිතේ ස්වභාවය. සාමාන්‍ය මේ වගේ දෙයක් කරන්න යන ඕනම කෙනෙකුට මේ වගේ දේවල් වෙලා ඇති. එක දවසක් මොකක් හරි සාධාරණ හේතුවක් නිසා බැරි වුණොත් දෙවනි දවසේ මූ ඇතුලෙන් දෙනෝ හේතු 100ක් හදලා දෙනවා. අදත් පොඩ්ඩක් නිකන් හිටියට කමන්නේ, අද විතරක් කමන්නේ, ඔහොමම හේතු 100ක් ඉදිරිපත් කළා මේ නිකන් ඉන්න එයා අනිත් පැත්තට මැදලා ගන්න බලනවා. කොහොම හරි දවස් දෙක තුනක් මොකක් හරි වෙලා ඉඳලා ආයෙසරයක් ඔන්න පටන් ගත්තොත් ඔන්න ආයෙත් පොඩ්ඩක් ට්‍රැක් එකට වැඩිලා යන්න පුළුවන්. මෙහෙම තමයි, මේක තමයි අපේ ස්වභාවය, හිතේ ස්වභාවය මේක තමයි. ඉතින් එහෙම වුණත් කමන්නේ, කොහොම හරි අමාරුවෙන් කර හැමදාම එකට මේ උදව් දෙන්න බලන්න. ඒ වගේම ඊළඟට අපි කියමු සතියකට සැරයක් මේ වැඩසටහනට සම්බන්ධ වෙනවනම් ඒ සතිය ඇතුළත වෙච්ච හොඳම පරයන්කය, හොඳම ඉඳ ගැනීම සහ හොඳම සක්මනේ විස්තර කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි වාර්තා වෙන්නේ. අපිට වෙන සමහර පරයන්ක තියෙනවා හොඳටම හරියනවා, සමහර පරයන්ක තියෙනවා හොඳටම නිින්ද යන වගේ වෙලාවල් තියෙනවා, හොඳටම හිත විසිරන ඒ වගේ වෙන්න පුළුවන්. හැම එකක්ම එක විදිහටම හරියන්නේ නැහනේ. දැන් ඒ අතරින් ඒ සතිය ඇතුළත හොඳටම වෙච්ච දේ කියන්න පුළුවන් නම් අන්න ඒ හරහා ඊළඟ දවසට කොහොමද යන්නේ කියලා විස්තරයක් ගන්න පුළුවන්. ඒක නිසා හැමදාම කොහොම හරි කරන්න බලන්න. එක දවසක් බැරි වුණත් දෙවනි දවසේ ඒ වෙනුවෙන් තව ටිකක් වැඩිපුර වෙලා හරි මහන්සිලා කරන්න. ඊළඟට ඒ අතරේ හොඳම ඒවා දෙකේ විස්තර කියන්න පුළුවන් නම් ඒක ඉදිරිපත් කරනවා නම් හරි. මම හිතනවා තේරුණා කියලා.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, බොහොම ස්තුතියි, ගොඩක් පිං.
බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඉතා වැදගත් දෙයක් මතු කරා ස්වාමීන් වහන්සේ. හොඳම වார்த்தාව ඒ සතියේ හරි ඒ කාල සීමාව ඇතුළත ඉදිරිපත් කරන කියන එක. ස්වාමීන් වහන්සේ මට මතකයි මාතෙලක ස්වාමීන් වහන්සේට වාර්තා ලියලා යවනකොට ස්වාමීන් වහන්සේ හොඳ මේක මන් දන්නේ නැහැ මොන හේතුවකද මම හොඳ මේක තමයි ලියන්නේ අර එපා වෙච්ච ටික ඒ ටික අයින් කරලා මුල් කතාවසල නම ස්වාමීන් වහන්සේ අර ඒ වාර්තා පසු කාලෙක ආයි කියනකොට ඒ හැඟීමම මේ අර ඇඟට දැනෙනවා ස්වාමීන් වහන්සේ මන් දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේට අත්දැකීම නැති කියන ඇති ස්වාමීන් වහන්සේ හරි මේ අර එනර්ජටික් එක කියනවා ආයි කරන්න හිතෙනම අර හොඳ වාර්තාව දකින්නකොට ස්වාමීන් වහන්සේ මං හිතන්නේ ඒක හැමෝටම ඉතාමත්ම ප්‍රයෝජනවත් ස්වාමීන් වහන්සේ. බොහොමත්ම තින් වහන්සේට. තවත් විනාඩි කිහිපයක් අපිට දෙන්න පුළුවන් කාට හරි මං හිතන්නේ නාමන්ත අත ඔස්සලා සිටිනවා කතා කරන්න පුළුවන් නාමන්ත.
බොහොම ස්තුතියි නදි බොහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මේ අර ප්‍රශ්නවලදී සතිමත් වෙන්න බෑ කියලා කියප එකත් සම්බන්ධව මේ මටත් ප්‍රකාශ කරන්න කැමති. මොකද මේ මට සාමාන්‍යයෙන් පෙර කර්ම විපාකයක් වෙන්නේ නැති ඕන වෙලාවක ප්‍රශ්න එනවා මේ විශේෂයෙන් වැඩ කරන තැන්වල වගේ. ඒ හින්දා මේ මම කාලයක් තිස්සේ බැලුවා මේක හරියන වැඩක් නෙමෙයි. මේ ජීවිතයේදී ගෙවෙන එකක් ගෙවිලා තාම ඉවරයක් නැති බව තියෙන. ඉතින් මේකට වැඩිය හොඳයි මේකට හුරු වෙන එක කියලා. ඉතින් අර සතිය ඉගෙන ගන්න ගත්තාම මං කරේ පළවෙනිටම ප්‍රශ්න එද්දී මම සාමාන්‍යයෙන් කරික උපක්‍රමයක් දාලා ගොඩ යන්න දන්නවා ලෑස්ති. ඊට මම සතියත් මගේ ආම්පන්න කට්ටලියට එකතු කරගත්තා. ඊට පස්සේ මට තේරුණා දැන් මේකට අර ස්වයංක්‍රීය සොලියුෂන් එකක් විදිහට සතිය ඉස්සරහට දාන එකක් මම කරනවා සාහිණාස. අර ඉතින් සත් මේ ප්‍රශ්න එනවා නිසා සතිය දිනු කරන්න බෑ කියලා පසුබට වීමට වඩා හොඳයි ප්‍රශ්න එන කෙනෙක්ට වැඩි සුදුසුම වෙන්නේ සතිය කියන අදහසක් මම තුල තියෙනවා. ඒක දැන් පහුගිය අවුරුදු දෙකක් තිස්සේ මෙහෙම ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලම මට ප්‍රත්‍යක්ෂ මට්ටමින්ම කියන්න පුළුවන්. මට දැන් ප්‍රශ්නයක් එද්දී මම කරන්නේ කෙලින්ම ඒක සතිය තව දියුණු කරගන්න අවස්ථාවක් විදිහට පාවිච්චි කරනවා. මගේ හිතේ මං තව ස්ටඩි කරලම දැනගෙන තියෙනවා හැමදේම සංසුන්ව නිසංසලව තියෙනවා නම් මේ මම මේකට කැමතියි. ඒක ඩීප් ඩවුන් තියෙන මං කලින් ඒක දැනන් හිටියේ නෑ අතර මෙහෙම මේ ඉස්සරහ අනේ වැඩසටහන් වලට සහභාගී වෙන්න ගත්තට පස්සේ තමයි දැනගත්තේ මේ මගේ හිතම කොටසක් අඳුරගත්ත හැමදේම නිකන් ආනපන සතියට ගිහිල්ලා නිකන් හිත සම්පූර්ණයෙන් තැම්පත් වෙලා එන මට්ටමකට ආවා. මං හරි ප්‍රිය බවක් දක්වනවා ඒකට. ඉතින් අර ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නෙත් එක්ක මම සාමාන්‍යයෙන් හරි තදින් ගැටෙනවා. ඒකට මම පොඩ්ඩක්වත් කැමති නෑ වෙනස් වෙන දෙයක්කට කැමති නෑ ලේසියකට. ඉතින් දැන් අපිටම ඔෆිස් එකේ මට දැන් ඊයේ පෙර මේ සතියේ පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් අපි වැඩ කරද්දී මගේ පුරුදු විදිහ තමයි මේ කවුරුදු 20ක් විතර පුරුදු විදිහ තමයි වැඩක් පටන් ගත්තා. මේක හොඳට ફોකස් කරලා මේ උපරිමයෙන් ඒක කරනවා ඉවර වෙනකම්. දැන් අපි ඔෆිස් එකේ තියෙනවා අලුතින් සිස්ටම් එකක් දාලා මේ කරන වැඩ ලොග් කරන්න ඕන. ඒක ඒගොල්ලෝ කරන්නේ අපේ සිස්ටම්ස් වල තියෙන අඩුපාඩු හොයලා ඒව අප්ග්‍රේඩ් කරන්න ඕන හින්දා තොරතුරු එකතු කරගන්න කරන්නේ. ඒකින් අපේ පර්ෆෝමන්ස් එකත් යම් විදිහකට මෙෂර්මන්ට් එකක් කරනවා. ඒතන තියෙන මම වැඩ කරන ශෛලිය මට ආවේනික ශෛලියක්. ඉතින් ඒක අරගොල්ලෝ කොහොම ඇසස් කරලා කොහොම රිවිව් කරයි කියලා මම දන්නේ නැහැ. ඉතින් රසවට අනතුරක් නැහැ මම හිතන හැටියට. ඒත් ඉතින් මගේ ශෛලිය අර ඒගොල්ලොන්ගේ කෝණයට කෙලිම පේනවට මමත් කැමති නැහැ. මම ඒක දන්නවා. ඉතින් මම කැමති නැහැ මම මෙතන ඉඳන් විනාඩි 8ක් තිස්සේ මේ වැඩේ කරා කියලා. මොකද සමහර වෙලාවට වැඩක් ආවම මම ඒ වැඩේ කරනට වඩා ඒක ගැන තව ඉගෙන ගන්න තව ටිකක් වැඩියෙන් ඒක හොයලා බලලා ඉගෙන ගන්නවා. මොකද ඒක අනාගතයට ප්‍රයෝජන වෙන හින්දා. ඒ ඔක ඔය පර්ස්පෙක්ටිව් එකෙන් වෙන කෙනෙක් දකින්නේ නැහැ නේ. එයා බලයි විනාඩි 8ක් කරන්න ඕනේ ඒක ඔයා පැය භාගයක් කරන් තියනවා. එයි මේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. මගේ පර්ස්පෙක්ටිව් එකේ වෙනස්. මම ලොง ටර්ම් බලලා ඒ වැඩේ කරන්නේ. ඉතින් දැන් ඕකත් එක්ක මගේ හිතේ ලොකු ගැටුමක් තියෙනවා. දැන් මම කරන සිස්ටම් එක මේගොල්ලන්ට එකපාරට පේනකොට මම කැමති නැහැ. ඉතින් ඒක දැන් මේ දවස්වල තියෙන එක. දැන් ගිය සතියේ ඔක පටන් ගත්තා. මම දාපු එන්ට්‍රීස් වගේ ටික ඩීටේල් මදි කියලා මේ කියලා ෆීඩ්බැක් එකක් ආවා. මගේ හිතේ ඔකට ගැටුමක් ආවා. මම ඉතින් කල්පනා කරා දැන් මේක මම අවුරුදු 20ක් විතර ඉස්සේ කරන සිස්ටම් එක දැන් මට මගේ පර්ෆෝමන්ස් ස්ටයිල් එක වෙනස් කරන්න වෙනවා. මම ඔකට කැමති නැහැ. මොකද මගේ දැනුම එක්ස්පීරියන්ස් ඔක්කොම තියෙන්නේ ඕක ඇතුලේ. ඕක වෙනස් කරනවා කියන්නේ මට පාඩුත් එක අතේ. ඉතින් මම කල්පනා කරා මේකට මම මුලින්ම මේ දෙයට මුහුණ දෙද්දී මගේ හිතේ ඉන ඒ කම්පන චංචල දේවල් මම හොඳට අඳුර ගන්න ඕනේ. ඒකට සතිමත් ඉන්නකම තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ හිමීට ස්ටෙප් බයි ස්ටෙප් දවසින් දවස විනාඩි විනාඩි ඕක පොඩ පොඩ මට හුරු වෙන්න පුළුවන්. අනිත් එක හරි ගියොත් මටත් අලුත් ස්කිල් එකක් එනවා. මම කරන වැඩේ මීට වඩා හොඳට තේරුම් ගන්න හැකියාවක් එනවා. ඉතින් එතනදී අර අනවශ්‍ය ආතතිකාරී දේවල් වලදී මාමත් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් විදියට මට හිතුණා. මේ සතිය ඉදිරියට දැම්මම අර ප්‍රශ්නයකට වඩා ඇසට් එකක් එහෙම නැත්නම් වාසියක් විදියට හරවෙන්න පුළුවන්. දැන් මම මේකට මුහුණ දෙන විදියට මට දෙවිදියකින් පුළුවන්. එකක් මේක ගැන නුරුස්සනා ස්වභාවයෙන් කේන්ති මේක මොකද්ද මම කරන එක මම ලොග් කරන එක මේ හරි කරදරයක් වේලාවනාශයක් කියලා යන්නත් පුළුවන්. අනිත් පැත්තට ඇටිටියුඩ් එක වෙනස් කරගන්නත් පුළුවන්. කමන්නේ මේක කරාම මටත් ෆීඩ්බැක් එකක් එනවා මගේ වැඩ කිරීම හරිද වැරදි කියලා මටත් මගේම නුවණ පාවිච්චි කරලා තව ඉම්ප්‍රූව් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔතනදී අර එන බාධකය එහෙම කරන එක වාසිසහගතයි. විශේෂයෙන්ම මේ වගේ සතිය වගේ ශ්‍රේෂ්ඨ මේ ආයුධයක් ආම්පන්නයක් ඉස්සරහට ලැබිලා තියෙන නිසා තවත් ස්වාමීනාස මට මම දැන් කයට සීහිය ගන්නවා කියන එක සිද්ධ වෙන එකක්. ඉතින් අර බාධකයක් ආවම දැන් උණ හැදුනහම උණක් මට දැන් තේරෙනවා කය වෙනම තියෙනවා. උණ වලින් එන උණ හැදීම නිසා එන කායික වේදනා මස්ල් පේන් එක වගේ එක වෙනම තියෙනවා. ඉතින් ඒකත් වෙනම මේ මූල කර්මස්ථානයක් වගේ තමයි වැඩ කරන්නේ. ඉතින් මගේ සතියට ඒ බාධකෙන් හානියක් නැහැ. දැන් මානසිකව දැන් මේ බලපාන ප්‍රශ්න වුණත් මේ මූල කර්මස්ථානයක් තමයි. කයට අමතරව තව මූල කර්මස්ථානයක් ඉදිරියට සතියට අනතුරක් නෑ. සතිය හොඳට ඒකත් එක්ක මේ කොහොමද ගැටෙන්නේ හෝ ඒකත් එක්ක සමාන්තරව ගිහිල්ලා විසඳුමකට එනකන් මගේ මනස තුළ කුසල් පැත්තර සම්බන්ධ සිතුවිල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක සිදු කරගන්න පුළුවන්. ඒක ප්‍රණීත විදිහට සිදු කරගන්න පැත්තට උපකාරයක් විදිහටයි තියෙන්නේ. එහෙනම් බාධක එනවා නම් මගේ අදහස මේ බාධක සතියට බාර දුන්නම ඒ බාධක නිසා සතියම නැවත තියුණු භාවයට පත්වීමක් වෙනවා. ඒක තමන්ට පරිචය පිණිස තමන්ගේ හැකියාවන් දියුණු වීම පිණිස මේ සකස් වෙයි කියලා මට හිතෙනවා. ඒක සවිනාස විශේෂ ප්‍රකාශ කළ යුතුයි කියලා හිතුණා. අනිත් එක බාධකයක් වගේ එහෙම තත්ත්වයක් ආවට පස්සේ ඒක ඉවර වුණාට පස්සෙත් ඒක ගැලවිලා ගියට පස්සෙත් මම ආපස්සට බැලුවම පේනවා මෙන්න මේ අවස්ථාවල මගේ කය ඉරියව්වට මගේ සිහිය තිබුණා. මේ වෙලාවේ මම මගේ කය ඉරියව්ව දැක්කා කියලා වගේ මට මේ අවබෝධයක් ගන්න පුළුවන් පසු විමසීමක් කරලා. එතකොට මට ලොකු ආත්ම ශක්තියක් එනවා. මෙතන මට ටිකක් කිහින්ති ගියා. මෙතන මගේ හිතේ නොසන්සුන්තාවයක් ආවා. ඒ වුණාට ඒ අතරතුරත් මට අර පටවියා පුතේජෝ වායෝ වලින් හැදුන කය දිහා බලලා මේ යථා ස්වභාවය දැක ගන්න පුළුවන් වුණා කියන එක ගැන ලොකු මේ ශක්තියක් එනවා. ඉතින් ඒ අතින් ගත්තම මේ සතිය ගැන වර්ණාවක් විදිහට මම මේක ඔබවහන්සේලා ඉදිරිපිට ඔබවහන්සේ ඉදිරිපිට මේ ගෞරවනීය සභාව ඉදිරිපිට ඉදිරිපත් කරන සවින්නස් තෙරුවන් සරණයි.
හොඳයි, ප්‍රකාශයක් තමයි, ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම ප්‍රශ්න ප්‍රකාශයක් කරන්න තරම් සතිවත්ගේ සතියේ බලය තමයි ඕක. ඉතින් දැන් අපි ඔයා කිව්වනේ ඔෆිස් එකේ රිපෝට් කරන්න අවස්ථාව ලැබුණා කියලා. ඉතින් ඒ වගේ ලොග් කරනවා වගේම දෙයක් තමයි අපි මේ සතියෙන් කරන්නේ. සතියෙන් අපි මගේ මෙච්චර වෙලා මේ වෙලාව ඇතුළත වෙච්ච දේවල් ටික ලොග් කරගන්නවා. ලොග් කරාම ඒක හරහා අපිට අනිත් පැත්තට හැදෙන්න පුළුවන්. දැන් අපි සති සම්පජඤ්ඤයට යනවා කියමු. සතියේ ඉඳලා සති සම්පජඤ්ඤයට යනකොට ওই කලින් කරපු දේවල් හරහා අපිට හැදෙන්න පුළුවන්. මම මේ ලැජ්ජ බය ඇති වෙනවා, සීලය ඇති වෙනවා, ඒ හරහා සමාධිය ඇති වෙනවා. එහෙම එහෙම සතියෙන් පටන් ගත්තේ ඒක ලොග් කරන්න මුලින් පටන් ගන්න. ඒලාට ඒක හරහා මගේ ඇතුලේ තියෙන වැරදි මටම තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන මටම හදා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අර ඔෆිස් එකෙත් කරන්න පටන් ගෙන තියෙන එක විද්‍යාවක්. ඒකම තමයි මේ සතිය හරහා අපි ඇතුල් පැත්තට හැරිලා කරන්නේ. ඒ වගේම දැන් ওই කරදර එනවා කියවනේ. කරදර එන එක තමයි ලෝක ස්වභාවය. අපි කියමු දැන් අපිට මේ සතිමත් බවක් හම්බ වෙලා තියෙනවා, බුද්ධෝත්පාද කාලයක් හම්බ වෙලා තියෙනවා, ධර්ම ශ්‍රවණයක් ලැබිලා තියෙනවා. මේ හැම දෙයක්ම ලැබිලා තියෙන වෙලාවේ කරදර එන එකයි මේවා නැති කාලයක කරදර ආවා කියමු. දැන් මේ කරදර කියන්නේ මං විසින්ම සංසාරේ කවදාක හරි දවසක කරපු පව්වල ප්‍රතිඵලයක් තමයි මට ලැබෙන්නේ. දැන් මේ විදියට නිවනක් කියන එකක් කෙලවරක් කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවකදී මේ කරදරය ආවට එක කොච්චර හොඳයිද? එහෙම නැතුව මුකුත්ම නොදන්න කාලෙක මේ කරදරය ආවන. දැන් මේ කරදරේම අපි කියමු වෙන ආගමක් අදහන මෙහෙම මේකෙන් විසඳුමක් මටම හොයාගන්න පුළුවන් කියන බවක් නොදන්න අවස්ථාවක කෙනෙකුට මේ කරදරේම ආවන. එයා මොකද්ද කරන්නේ? මේක දෙයියන්ගේ පිට හරි වෙන ලෝකෙ වෙන කාගේ හරි පිට හරි දාලා ඒ කරදරේ හරහා තව කරදර 10ක් හදා ගන්නවා. දැන් අපි දන්නවනම් මේක මම විසින් කරපු දෙයක ප්‍රතිඵලයක් තමයි මට විඳින්න ලැබුණේ. මේක මම මේක දරා ගන්න ඕනේ. ඒ හරහා මේ ලෝකයේ ස්වභාවය මට තේරුම් ගන්න පුළුවන්. මේ දරා ගැනීම හරහා මට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයේ ස්වභාවය මෙහෙමයි. මේක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ. මං විඳ කරපු දේවල් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මේක විඳින්න තමයි මට මේක බාර ගන්න විතරයි මට තියෙන්නේ කියලා. මෙන්න මේ අවස්ථාව, මේ ලැබිච්ච අවස්ථාව, මේ කරදරය එන එක තමයි තවත් හොඳ. දැන් සතිමත් බව, බුද්ධ ධර්මයේ බුද්ධෝත්පාද කාලේ ඒ වගේ දේවල් ඔක්කොම ලැබිලා කරදර නැතිව තිබුණා නම් අපිට මේ ඒත් ගොඩ යන්න හම්බ වෙන්නේ නැහැ. අපි දන්නවා බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුහාමුදුරුවෝ කාලය දීපේ දේශේ කුලේ මව බලනවා කියන. එතකොට කාලය කියලා බලන්නේ අවුරුදු ලක්ෂයකට වඩා වැඩි කාලයක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලන්ට දුක කියන එක තේරුම් ගන්න බෑ. එතකොට ඊට වඩා අඩු ආයුෂ තියෙන කාලයක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ වගේම තමයි කරදර නැති කාලයක් වුණා නම් අපිට මේ කොච්චර බුදුදහම තිබුණත්, මේ වැරදි දර්ශනය තිබුණත් කරදර එන්නේ නැත්නම් අපිට තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. බුදුදහමක් තියෙන්න ඕනේ, ඒ වගේම කරදරයක් තියෙන. ওই දෙකම එකතුනහම තමයි අපිට ගොඩ යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් කරදර එන එක තව හොඳයි කියලා වාරගමු.
එහෙමයි සවිනස, කරදර ඔක්කොම ආවේ ඇත්තටම රැකියාවල් සම්බන්ධව තමයි. මේ ඒ සමාජලාට මේක ඔක්කොම අතහැරලා පැවිදි වෙනා නම් හොඳයි කියන මට්ටමට දරුණුටම එන වෙලාවට ඒක
රොස්සපටන් කාලේ නේද හොඳයි.
ඒ එහෙමත් හිතලා ඒකත් නොකර හිටිය සවිනස. එහෙම ඒකත් ඒකත් අහන්න ලැබුණ සවිනස් එළගෙම ඒකත් ලේසි නැහැ කියලා. ඉතින් කොහොම හරි ඒක එහෙම තමයි සයින්ස් රැකියාවම තමයි ප්‍රශ්නයකට ආවේ හැමතිස්සෙම. ඉතින් ඔබ කරන්නම් වෙනවනේ. ඉතින් ඒ හින්දා මාත් අර විදිහට මේ සතිය දැන් ඉස්සරහට තියාගන්න එක ඉතාම සාර්ථක මේ විසඳුමක් වගේ පේනවා. ඉතින් ඒක විශේෂ වටිනාකමක් තියෙනවා මේ සතිය ඉගෙන ගන්න එක. ඒ වගේම මේ වැඩසටහන් සිදු කරලා මෙහෙම උගන්වන්න එක ඔබ වහන්සේලාත් මේ සංවිධායක පිරිසත් ඒ සම්බන්ධව ස්තුති ප්‍රකාශ කරමින් සියලු දේවනාට නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන අවසරයි ස්වාමීනාස.
බොහොමත්ම ස්තීනාවන්ත. මම හිතන්නේ ස්වාමීනාස අපේ කාලයත් දැන් හරි වගේ වැඩසටහන සමාප්ත කිරීමට මං රාජිකාට බාර දෙනවා වැඩසටහනේ ඉතුරු කටයුතු සිදු කරගෙන යාමට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
මම පින් නදීත් අද හිතන්නේ අපිට දැනට ඉතුරුලා තියෙන පුළුවන් විතරයි. ඒක නිසා මම ඉන්ටර්නෙට් ආරාධනා කරන්න පුළුවන් වෙනවායි සිද්ධ කරලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වන්දනා කරලා අපි වැඩසටහන අවසන්
තිරුවන් සරණයි රජිකා. අවසරයි ස්වාමින් වහන්සේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. සහභාගී වී සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණා. ඒ වගේම ස්වාමින් වහන්සේලා අපගේ මේ සතිය පිළිබඳ තියෙන සියලුම ප්‍රශ්න වාර්තාවලට ඉතාමත්ම වටිනා පිළිතුරු ලබා දුන්නා, අනුශාසනා ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපාට මේ අවස්ථාව ලබා දුන් නිසරණ වනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, එමෙන්ම වැඩසටහන සංවිධානය කරන සියලු දෙනාටත්, සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිනින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන්ව කරමි. සාදු සාදු සාදු. දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයන්ට අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. ittavatachammehi sambatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ittavatachammehi sambatam punya sampadam sabbe bhutanumodantu sabba sampatti siddhiya ittavatachammehi sambatam punya sampadam sabbe satta anumodantu sabba sampatti siddhiya ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධර්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වීම සඳහා අනුමෝදන් කිරීම සඳහා සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලාගෙන් වන්දනා කිරීම සඳහා අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වරතේන කතං සබ්බං අච්ඡයං කමතමි බන්තේ.
කමාමි කමි තබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා. සද්දා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි සීල දෙනාටම. අපි නැවතත් ලබන සතියේ හමු වෙනකන් සියලු දෙනාටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.